වේදිකාවේ අසුන්ගෙන සිටින ජයසිරි සහෝදරයන් සහ අනලින් සහෝදරයන්ගෙන් අවසරයි. පැමිණ සිටින ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි, අපිට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට රට පුරාම යන සම්මන්ත්‍රණ මාලාවක පළවෙනි සම්මන්ත්‍රණය තමයි අද මේ ආරම්භ කරන්නේ ගම්පහ නගරෙන්. මේ සම්මන්ත්‍රණයේදී අර කලින් සහෝදරු කිව්වා වගේම අපේ අදහස තියෙන්නේ පොදුවේ මේ ඇති වෙලා තියෙන අර්බුදයේ ඉස්සරහා සමාජයක් විදිහට, එහෙම නැතිනම් ජනතාව ලෙස කරන්න ඕනේ මොකද්ද කියන එක සම්බන්ධ යම් සංවාදයක් ඇති කරන්න ඒ සඳහා ප්‍රවේශය ගන්න අදහසක් තමයි තියෙන්නේ. අපි මේ සංවාදයේ සඳහා අපි පක්ෂයක් ලෙස අපේ පැත්තෙන් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඒ කරුණු මත පදනම් වෙලා විවිධ ජන බලවේගත් එක්ක, විවිධ ස්තර එක්ක, කොටස් එක්ක, විවිධ පන්ති බලවේගත් සමග, පොදුවේ ජනතාවත් සමග යම් සංවාදයක් ආරම්භ කර ගැනීම අපේ ප්‍රධාන අරමුණ විදිහට තියෙනවා. එතකොට දැන් මේ අපේ සාකච්ඡාවේ අපි හිතනවා කොටස් දෙකක් තියෙනවා කියලා. පළවෙනි කොටස තමයි දැන් රටේ තියෙන තත්ත්වය මොකද්ද කියන කොටස. දෙවෙනි කොටස මේ තත්ත්වය හමුවේ සමාජය පුරවැසියන් කළ යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නේ. ඒ නිසා ඒ කොටස් දෙකම පිළිබඳ යම් සාකච්ඡාවක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මට කලින් පිළිගැනීමේ කතාව කරපු ජයසිරි සහෝදරයා පැවසුවා නවලිබරල් ධනවාදයේ අස්වැන්නක් සම්බන්ධයෙන් සහෝදරයා පැවසුවා. කියන්නේ නවලිබරල් ධනවාදයේ ප්‍රතිඵල ලේඛනයක් නිකුත් වෙමින් තියෙනවා. අපරාධ කාර්තුවෙන් කාර්තුව ඉහළ යමින් තිබෙනවා. කාන්තාවන්ට කරන ලිංගික හිරිහැරයන්, ළමා අපචාරයන් කාර්තුවෙන් කාර්තුව ඉහළ යමින් තිබෙනවා. සොරකම් මංකොල්ලකෑම් කාර්තුවෙන් කාර්තුව ඉහළ යමින් තියෙනවා කියලා සහෝදරයා කිව්වා. ඇත්තටම අපි ඉස්සරහ තියෙන සමාජයේ එවැනි ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. එවැනි ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. දැන් මේ ඊයේ පෙරේදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු වාර්තාවක, ඒ වාර්තාවේ උන් කියනවා විවිධ මූල්‍ය වංචා නිසා අසාදු ලේඛනගත කළ අය, ඒ කියන්නේ අපි සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියනවා නම් බ්ලැක් ලිස්ට් කරපු අය, විවිධ ආකාරයේ මූල්‍ය අක්‍රමිකතාවල මූල්‍ය වංචාවල නිරත වීම නිසා බ්ලැක් ලිස්ට් කරපු, එහෙම නැතිනම් අසාදු ලේඛනගත කරපු අය ඉන්නවා කියලා පුරවැසියෝ 115,000. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ජනගහණය 120,000ක්. ওই 120,000න් විශ්වාස කරනවා පාසල් ශිෂ්‍යෝ පොඩි ළමයි ඉන්නවා කියලා 150,000-60,000. එහෙම ගත්තම වැඩිහිටියෝ ඉන්නේ 150,000ක් විතර. 115,000ක් කියලා කියන්නේ හැම වැඩිහිටියෙක්ගෙම 10 දෙනෙක්ගෙම එක්කෙනෙක්. 10%. ඒකට සරල නෑ. විවිධ මූල්‍ය වංචා සම්බන්ධ බ්ලැක් ලිස්ට් වෙච්ච අය, අසාදු ලේඛනගත වෙච්ච අය ජනගහණයෙන් 10%න් 1%. එතකොට මේ අතරින් වැඩිම දැන් ඒ සොරකම් වල ස්වභාවය ගනිද්දී තමයි මේක හොඳටම තේරෙන්නේ. මහ බැංකුවේ වාර්තාවෙම තියෙනවා ඒ අතරින් වැඩිම පිරිසක් කරලා තියෙන මූල්‍ය වංචාව තමයි ක්‍රෙඩිට් කාඩ් වල ගෙවිය යුතු මුදල් පැහැර හැරීම. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු අරගෙන ඊට පස්සේ මේ ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්නේ නැතුව ඒක මග ඇරලා හිටපු එක. ඒක තමයි ඒගොල්ලෝ කරලා තිබුණ මූල්‍ය වංචාව. එතකොට එක පැත්තකින් දැන් මේ හොරකම් කරන්න සිද්ධ වෙලා තියෙනවා මිනිස්සුන්ට කන්න බොන. දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න බෑනේ ලොකු ලොකු දේවල්. ওই ක්‍රෙඩිට් කාඩ් වලින් ගොඩක් කට්ටිය ගන්න ඉදිනදා මේ පරිහරණයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේ දේවල් තමයි ගන්න. දැන් ඒකෙන් හොරකම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නැවත ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ගෙවන්නේ නැතුව ඉඳලා තියෙනවා. ජනගහණයෙන් වැඩිහිටි ජනගහණයෙන් 10න් 1ක් බ්ලැක් ලිස්ට් කරන්න වෙච්ච තත්ත්වයක් තියෙනවා මහ බැංකු වාර්තාව කියන ඉදින්. දැන් ඒ වාර්තාවම මෑතකදී නැවත ප්‍රකාශයක් ඒ වාර්තාව ඇසුරින් මහ බැංකුව නිකුත් කරලා තිබුණා. ඒ වාර්තාවෙන් කියනවා දැන් අලුතෙන් රජයේ සේවකයන් සඳහා ණයදීම් ඇතුළු බැංකුවල ණයදීම් නවත්තන්න තීරණය කරා කියලා. නවත්තන්න හෝ කප්පාදු කරන්න තීරණය කරා කියලා. දැන් අර කුඩා පොලියකට රජයේ සේවකයන් සඳහා නිවාස ණය දෙමින් තිබුණා. ඒවා දැන් අත්හිටුවමින් යන්නේ. ඒ අත්හිටුවන්න හේතුව තමයි ඒගොල්ලෝ කියනවා මේ ලංකාවේ බැංකුවල බැංකුවලින් ණය දෙන එක ගිය අවුරුද්දේ 2011 අවුරුද්දේ සහ දැන් මේ 2012 අවුරුද්දේ ගෙවිච්ච පළවෙනි මාස 6 ඇතුලේ බැංකු වලින් වැඩිම මුදල් ප්‍රමාණයක් ණය විදිහට නිකුත් කරලා තියෙන්නේ ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් බැංකු වලින් වැඩිපුර ණය නිකුත් කරන්නේ විවිධ ව්‍යවසායන් ආරම්භ කරන්න අලුත් ආයෝජන කටයුතු සඳහා තමයි ණය නිකුත් කරන්නේ. එතකොට බලාපොරොත්තු වෙනවා බැංකුව ණය නිකුත් කරන ආයෝජන කටයුතු සඳහා අලුත් ව්‍යවසායන් අලුත් කර්මාන්ත ඒවා පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට ආර්ථිකේ ප්‍රසාරණය වෙනවා කියලා. ඒ නිසා බැංකුවල ණය නිකුත් කිරීම වැඩි කිරීම ආර්ථිකේ ප්‍රසාරණයට හේතු වෙනවා කියලා තමයි මුලින් විශ්වාස කරේ. හැබැයි දැන් මහ බැංකුව කියනවා ඒක එහෙම වෙලා නැහැ. ගිය අවුරුද්දේ බැංකුවලින් ණය දුන්න තරමක් දීලා තියෙන්නේ මිනිසුන්ට පරිභෝජනය සඳහා තමයි ණය දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමහරට වාහන ගන්න ණය අරගෙන, සමහරු ඉඩම් ගන්න ණය අරගෙන, සමහරු ගෙවල් ගන්න ණය අරගෙන. ඒ කියන්නේ ණය ගන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මිනිසුන්ගේ ජීවත් වෙන්න ණය දෙන තත්ත්වයකට බැංකුපත් වෙලා කියලා ඒකට උත්තරේ විදිහට මේ මහ බැංකුව තීරණයක් කරන් තියෙනවා ණය ලබා දීම් අඩු කරන්න ඕනේ කියලා. එතකොට මේ මේ සංඛ්‍යාලේඛන ගත්තත් අපිට පේන එක තමයි අර සහෝදරයා කිව්වා වගේ මිනිස්සුන්ට දැන් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් පොලු තියන්න තියෙන අවස්ථා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හොරකම් කරන්න තියෙන අවස්ථා ප්‍රමාණය වැඩි වෙලා. අනිත් පැත්තෙන් අපරාධ. දැන් පහුගිය දවස්වල මේක පිළිබඳ සංඛ්‍යාලේඛන විදිහටම නිකුත් වුණා. දැන් ගෙවිච්ච මාස 6 ඇතුලේ 2012 ජනවාරි පළවෙනිදා ඉඳලා ජූනි 30 වෙනිදා දක්වා ගෙවිච්ච මාස 6 ඇතුලේ දහසකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබුණා කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ. කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ දහසකට ආසන්න ගාන 970 ගානක් සිද්ධ වෙලා තිබුණා මාස 6ක් ඇතුළේ. ඊට පස්සේ දැන් අලුතෙන් ඊයේ පෙරේදා මාධ්‍යවලට නිකුත් කරලා තිබුණා පොලිසියෙන් නිවේදනයක්. ඒ නිවේදනයෙන් කියනවා ගෙවිච්ච අවුරුදු දෙක ඇතුළේ ළමාපචාර සිද්ධ වෙලා තියෙනවා කියලා 2500ක්. එතකොට අවුරුදු දෙකක් කියලා කියන්නේ දවස් 600 ගානක්. ඒකට ළමාපචාර සිද්ධ වෙලා තියෙනවා 2500ක්. දවස් 720ක් වගේනේ. දවස් 720ක් වගේ. ඒකට වෙලා තියෙනවා ළමාපචාර 2500ක්. එතකොට මේ තත්ත්වය ඇතුළෙත් හැමෝගෙම ජීවිත සුරක්ෂිතතාවයේ පල්ලෙහැවටලා තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කාන්තාවකට නෙවෙයි පොඩි ළමයෙක්ටවත්. දැන් ඉස්සර තිබුණේ ඉස්සර මේකේ මේ නිර්ණායකය මැන්නේ කාන්තාවකට තනියෙන් පාර යන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාන්තාවකට තනියෙන් පාර යන්න බෑ කොහොමත්, පොඩි ළමයෙක්ටවත් තනියෙන් පාර යන්න බෑ. දැන් මතුවලා තියෙන අර්බුදේ මොනතරම්ද කියනවනම් තනියෙන් පාර යන්න නෙමෙයි, ගෙදර ඉන්නත් බෑ. පොඩි ළමයෙක්ට මේ තාත්තත් එක්ක සීයත් එක්ක මාමත් එක්ක ගෙදර ඉන්න බෑ. ඒ තත්ත්වයේ බරපතල අර්බුදයක් මතුවලා තියෙනවා. ඒ අර්බුදේ විසින් වෙලා තියෙන එක තමයි මේ සමාජයේ සුරක්ෂිතතාවය පිළිබඳ ලොකු බීතිකාවක් දැවැන්ත බිඳ වැටීමක් වෙලා තියෙනවා. දැන් සමහර අයගේ ජීවිත පිටින් මේකේ අර්බුදයට ගිහිල්ලා තියෙන. දැන් මේ ළඟදී මගේ මිතුරෙක් මට කිව්වා ඔහු සහ ඔහුගේ බිරිඳ දෙදෙනාම රැකියා කරනවා. මේ ළඟදී මුණ ගැහුණ වෙලාවේ ඔහු කිව්වා මේ ඔහුගේ හෝ බිරිඳගේ දෙන්නගෙන් එක්කෙනෙකුට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කියලා. හේතුව ඔහු කියන්නේ මේ ළමයින්ගේ ආරක්ෂාව බලන්න කවුරු හරි ඉන්න වෙනවා කියලා. ඒ කියන්නේ දැන් රැකියා කරන ගමන් ළමයින්ගේ ආරක්ෂාව බලන්න බෑ. දැන් මේ හැමතැනම ළමා අපචාරයයි ඒ වගේ සිද්ධි වෙනවා. ඒ නිසා ළමයින්ගේ ආරක්ෂාව බලන්න කවුරු හරි රැකියාවෙන් අයින් වෙන්න ඕන කියලා. ඉතියා මට කිව්වා මේ දැන් කොහොමත් මූල්‍ය මේ වශයෙන් ගත්තට පස්සේ අමාරුයි. ජීවත් වීම අමාරුයි. ඒ උනාට ඊට වඩා අපිට වටින නිසා ළමයි ආරක්ෂා කරන එක මේ අපි තීරණය කරා දෙන්නගෙන් එක්කෙනෙක් ජොබ් එකට නොයා ළමයි බලා ගන්න කියලා. ඒ බලා ගන්නවා කියලා කියන්නේ තී ස්කෝල්ට යනකොට යනවා, පස්සෙන් ආයෙනකොට එනවා. එහෙම තියෙනවා. දැන් ওই මෑතකදී මේ මම ගියේ හිතවත් ගෙදරක. මම කියන්නේ මේ අර්බුදේ විසින් ජීවිත අවුල් වෙලා තියෙන විදිය. හිතවත් ගෙදරක දැන් ඒගොල්ලෝ කලින් කරලා තියෙන්නේ දැන් දරුවව මොන්ටිසෝරියට ගිහින් දානවා. කලින් කරලා තියෙන්නේ උදේ එක්කෙනෙක් වැඩට යන ගමන් දරුවව මොන්ටිසෝරියට ගිහින් දානවා. ඊට පස්සේ දවල් තව එක්කෙනෙක් අම්ම ගිහිල්ලා එක් කරගෙන එනවා. ওই වගේ ක්‍රමයක් තමයි තිබිලා තියෙන්නේ. දැන් ඒ ක්‍රමය සම්පූර්ණ නවත්තලා දැන් අම්මා උදේම ළමයා වනම් මොන්ටිසෝරිය යනවා. ගිහිල්ලා දවල් 11 වෙනකම් මොන්ටිසෝරිය ගාවට වෙලා ඉන්නවා. ළඟට වෙලා ඉන්නවා. මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි නැති නිසා ළඟට වෙලා ඉඳලා තමයි එක් කරගෙන එන්නේ. උදේ වරුව වෙන් කරන්න වෙලා තියෙනවා ළමයාගේ ආරක්ෂාව කියලා විශේෂයකට. ඒකට දැන් මේ තියෙන ප්‍රශ්න මදිවට අලුත් ප්‍රශ්නයක් කඩන් වැටලා තියෙනවා, සමාජ සුරක්ෂිතතාවය කියලා ප්‍රශ්නයක්. ඒක විසින් මිනිසුන්ගේ ජීවිත සැලකීතු මට්ටමකට අවුල් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ විතර නෙවෙයි ලොකු බීතිකාවක් තියෙනවා. ලොකු බීතිකාවක් තියෙනවා. දැන් මගේ මිතුරියක් ඉන්නවා. එයා මේ දවස්වල බබෙක් හම්බෙන්න තින්නේ. එයාගේ දරුවව තව දුවෙක් ඉන්නවා එයාට. දුවව ඉස්කෝලේට ගිහින් දාන්න. ඉස්කෝලේ තියෙනවා එක ගේට්ටුවක්. බස් එකෙන් බහැපු ගමන් ප්‍රධාන ගේට්ටුව තියෙනවා. ඒ ගේට්ටුවෙන් ළමයව දාන්න පුළුවන්. ඒ දානවා වෙනුවට එයා බස් එකෙන් බහැලා දරුවවත් අරගෙන වටේ රවුමක් ගිහිල්ලා මේ පිටිපස්සේ තියෙන ගේට්ටුවකින් තමයි ළමයව දාන්නේ. දැන් එයා ගර්භණී වෙ ඉන්නේ ඇවිද ගන්නත් තමයි එයා අමාරුවෙන් අර බඩුමලුත් උස්සගෙන මේ දරුවවත් අතින් අල්ලගෙන කිලෝමීටරයක් විතර පයින් යනවා ඉස්කෝලේ වටේ. කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණය. ඇයි කියලා බැලුවට පස්සේ හේතුව තමයි අර ප්‍රධාන බස් හෝල්ට් එක ළඟම තියෙන ප්‍රධාන ගේට්ටුවෙන් ළමයාව ඉස්කෝලේ ඇතුළට යවුවම ළමයාගේ පන්තිය පේන්නේ නැහැ එතන. හැබැයි අර පිටිපස්සේ පොඩි ගේට්ටුව ළඟට ගියාට පස්සේ පන්ති කාමරේ පේනවා. තෙයා ලොකු බියක ඉන්නවා. එයා මගේ අතින් කිව්වා මේ ළමයා පන්තිය ඇතුළට යනකල් බලාගෙන ඉන්න ඕනේ යාට කියලා. දැන් බීතියක් තියෙනවා. ගේ ඉස්කෝලේ ගේට්ටුව ළඟ ඉඳලා පන්ති කාමරේ අතරට යන දුර ඇතුළේදී ළමයාට මොනවා හරි ප්‍රශ්නයක් වෙයි කියලා. මේ අරුබුදය අතිශය දැවැන්ත අරුබුදය. මේක මේ සරල දැන් මේ නිකන් සංඛ්‍යා ලේඛනයක් කියලා මනින්න පුළුවන් જાති අරුබුදයක් නෙමෙයි. ඒක විශ්සේ මිනිසුන්ගේ ජීවිත අවුල් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ ප්‍රශ්නේ තියෙන එක පැත්තකේ මිනිස්සු හොරගම් කරන්න පටන් ගන්න තියෙනවා. අනිත් පැත්තෙන් කාන්තාවන්ගේ ළමයින්ගේ ජීවිත සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් රටේ සාකච්ඡාව තියෙන්නේ මේ ප්‍රශ්න සම්බන්ධ ඉතාම මතු පිටින් ගත සාකච්ඡා. දැන් උදාහරණයක් විදිහට මේ අපරාධ සම්බන්ධයෙන් වර්ධනය වෙන අපරාධ විශේෂයෙන් ස්ත්‍රීන්ට සහ ළමයින්ට එහෙම වර්ධනය වෙන අපරාධ සම්බන්ධ මොකද්ද අපේ රටේ දැන් විපක්ෂයේ තියෙන පක්ෂ මොනවද ඒගොල්ලන්ට ඒක ගැන තියෙන අදහස කියලා අපි ගත්තොත්. දැන් ඒගොල්ලෝ මතු කරපු ප්‍රධානම අදහස් දෙකක් තමයි එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ඒගොල්ලෝ මතු කරපු ප්‍රධාන අදහස් දෙකක් තමයි එකක් මේ ඒගොල්ලෝ හඬ නැගුවා නීතිය ක්‍රියාත්මක කරනු කිය. ඔල කිව්වා දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ නීතිය ක්‍රියාත්මක නොකිරීමේ කියලා. නීතිය ක්‍රියාත්මක නොකිරීමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා උද්ඝෝෂණත් කරා. නීතිය වහාම ක්‍රියාවේ යොදවනු කියලා උද්ඝෝෂණ කරා. ඒකට ඒගොල්ලෝ හිතන මේ ප්‍රශ්නේ මූලය දැන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මම අර කියපු මගේ මිතුරියට මේ දවසට කිලෝමීටරයක් වැඩිපුර පයින් යන්න සිද්ධ වීමේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දකින මේ නීතිය රටේ නීතියේ සහ විධානයේ ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳ ප්‍රශ්නයක් කියලා තමයි ඒගොල්ලෝ විග්‍රහ කරගෙන තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණකුත් තිබ්බා නීතිය ක්‍රියාවේ යොදවනු කියලා කොටුව දුම්රිය පළ ඉස්සරහා. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා මේ ලංකාවේ නීති පද්ධතිය පරණයි. ලංකාවේ නීති පද්ධතිය මේ අර රෝම ලන්දේසි නීති පද්ධතිය ඕලන්දකාරයව හදපේක ඕක හරියන්නේ නැහැ. ඒක නිසා නීති දැඩි කළ යුතුයි කියලා. අපරාධ කරන්නන්ට මරණ දඬුවම දිය හැකි මට්ටමට නීති දැඩි කළ. ඒ නිසා මේ නීතිවල ප්‍රශ්නයක් තියෙනවා. තියෙන නීතිවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් මේ අපේ රටේ සම්ප්‍රදායික නිල විපක්ෂය මේ ප්‍රශ්නේ තේරුම් ගත්තෙම ඒගොල්ලන්ගේ දැක්මේ සීමාව එතන. ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ තේරුම් ගත්තෙම එක්කෝ නීති මදි නැත්නම් නීති ක්‍රියාවේ යෙදවීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි මේක තේරුම් ගත්තේ. ඒකට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ බේරන්න ඕනේ කියලා මේ බලහත්කාරයෙන් දඬනෙන් තමයි මේ සමාජ ශික්ෂණය කරන්නේ කියන්නේ. මේකේ මේ සමාජෙ මේ මතුවලා තියෙන අරබුදේ මේකට උත්තරේ නීති දැඩි කිරීම අලුත් නීති පැනවීම වැරදිකාරවල්ලලා මරණ දඬුවම දීම කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මෑතකදී දේශපාලන පක්ෂ වලින් ප්‍රකාශ කරලා තිබුණ විපක්ෂයේ දේශපාලන පක්ෂ ළමා අපචාර කරන අයට මරණ දඬුවම දී යුතුයි. ඉතින් ඒ වගේ මතුවෙනවා මේ ලොකු උබතෝ කොටික ප්‍රශ්නයක්. දැන් අපි උදාහරණයකට ගමු අර පහුගිය දවස්වල මේ කිරුළපනේ අවුරුදු 6ක පොඩි ළමෙක් වර මේ අතව කරලා මරලා දාලා තිබ්බනේ. එතකොට දැන් අපිට මේ විසඳුමක් ලෙස ඕනනම් ඉදිරිපත් කරන්න පුළුවන් ළමා අපචාර කරන අයට මරණ දඬුවම දෙනු. දැන් ඒ සිද්ධිය ගත්තොත් ඒ සිද්ධියේ සැකකරුව විදිහට අත්අඩංගුවට අරන් තියන අයව ඒ අවුරුදු 6ක ළමයෙක්ව අතවර කරලා මරලා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට අරන් තියෙන්නේ දෙන්නේ එක්කෙනෙක්ට වයස අවුරුදු 18යි අනිත් එක්කෙනෙක්ට වයස අවුරුදු 16යි. ඒගොල්ලොත් ළමයි ලංකාවේ නීතියට අනුව ගත්තත් ළමයි. එතකොට දැන් අවුරුදු 6ේ ළමයව අපචාරයට ලක් කරේ කවුද කියලා අපි හොයාගෙන තියෙනවා. අවුරුදු 16ක ළමයෙක් පෙළඹෙනවා නම් අර වගේ දෙයකට, ඒ කියන්නේ එයාත් අපචාරයට ලක් වෙලා තියෙනවා. ඒ අවුරුදු 16 ළමයව අපචාරයට ලක් කරේ කවුද? කාටද මරණ දඬුවම දෙන්නේ? ඒක තමයි දැන් අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නේ. දැන් අවුරුදු 16ක ළමයෙක් ඒකට පෙළඹිලා තියෙනවා. ඒ අවුරුදු 16 ළමයට මරණ දඬුවම දෙන්න කියලා අපි කියනවා නම් ඒ එතන ළමා අපචාරයක් තියෙනවා. ඒ ළමයාකට පෙළඹිච්ච එකේ ඒ ළමයා එතෙන්න පෙළඹුණ එකේ වැරද්ද කවුද බාරගන්නේ? කාටද ඒකට මරණ දඬුවම දෙන්නේ? කාටද? ප්‍රශ්නයක් තියෙනවා. සම මේක මේ දණ්ඩණයෙන් හිංසනයෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඊට එහාගේ දැවැන්ත සමාජ අර්බුදයක් මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ අපේ සමස්ත සමාජ ක්‍රමයේම පිළිබඳ ප්‍රශ්නයක් මේ පැන නැගිලා තියෙනවා. සම ඒ බරෙන් මේක ගන්නෙ නැතුව වැරදි කරුවන්ට මරණ දඬුවම දෙන්න, නීති අලුතෙන් දාන්න, මේ නීති ක්‍රියාවේ යොදවන්න වගේ දේවල් කියලා වැඩක් නැහැ. එතනින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. ඊට එහාගේ ගැඹුරු අර්බුදයක් මෙතන තියෙනවා. එකක් තමයි අපේ සමාජයේ දැන් අර සහෝදරු කතා කරද්දී කිව්වා නව ලිබරල් ධනවාදී සමාජයක් කිය. ඉතින් මේක තියෙන එක පැත්තකින් නව ලිබරල් ධනවාදී, අනිත් පැත්තෙන් පසුගාමිත්වය. මේ දෙකේ මුහුම්කරණයක් තියෙන. මේක ගාන්ධ පතාට එකට සිඳුවලා තියෙන්නේ නව ලිබරල් ධනවාදී පසුගාමිත්වයයි දෙකම. ඒ දෙකේ මුහුම්කරණයක් වීම විසින් මහ විකෘති සමාජයක් බිහි වෙලා තියෙනවා. දැන් හොරකම් පිළිබඳ ප්‍රශ්නෙම ගමුකෝ. අර ලක්ෂ 15ක් ලංකාවේ පුරවැසියෝ ලක්ෂ 15ක් ඉන්නෝනේ හොරු විදිහට බ්ලැක්ලිස්ට් කරපු. හොරු කියලා නම දාපු ලක්ෂ 15ක් ඉන්නවා. ආති බහුතරයක් ඇත්තටම හොරු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හොරකම් කරලා තියෙන්නේ ගෙදරට ඕනේ සබන් කෑලි එළවලු එහෙම තමයි. අර සුපර් මාකට් වලින් බඩු අරගෙන මේ ක්‍රෙඩිට් කාඩ් වල. ඒකෙන් වැඩිම පිරිස. ඒගොල්ලෝ හොරකම් කරලා තියෙන්නේ ආහාර ද්‍රව්‍ය. ආහාර ද්‍රව්‍ය සහ දෛනික පරිභෝජනට ඕනේ ඔය සබන් වගේ දේවල් තමයි හොරකම් කරලා තියෙන්නේ. එතකොට අපි මේ ලක්ෂ 15ක් හොරු ඉන්න සමාජය ගැන පොඩ්ඩක් බැලුවොත් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේකේ එක පැත්තක තියෙනවා එක පැත්තක මේකේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක තියෙනවා අතිශය පසුගාමි ආර්ථිකයක්, මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න බැරි ආර්ථිකයක් තියෙනවා. ආර්ථිකයට බෑ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපුරන්න බැරි ආර්ථිකයක් තියෙනවා. ඊටාම දුබල බෙලහීන බිනවැටිච්ච ආර්ථිකයක් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා පරිභෝජනය පිළිබඳ උන්මාදයක් ගොඩනගපු සමාජය. පරිභෝජනය ගැන උන්මාදයක් ගොඩනගලා මේ මිනිස්සුන්ව තමන් පරිභෝජනය කරන බඩු වලින් මනින සමාජයක් හදලා තියෙනවා. ඊට පස්සේ මිනිහෙක්ව හැමතිස්සෙම මැනෙන්නේ ඒ මිනිහා සතු මොකක් හරි අනන්‍යතාවයකින් හරි හැකියාවකින් හරි ගති ලක්ෂණ වලින් හරි චර්යාවකින් නෙවෙයි. මිනිස්සෙක්ව හැමතිස්සෙම මැනෙන්නේ මේ එයා සතු භෞතික පාරිභෝගික භාණ්ඩවල. ඒ නිසා අපිට දැන් සංකල්පයක් හදලා දෙනවා. ඔබ යනු ඔබ කන දෙ. ඔබ යනු ඔබේ ගෙදර ඇති බඩු. එහෙම තමයි හදලා තියෙන්නේ. ඒක නිසා දැන් අපිට අපි බවට පත් වෙන නම් අපිට අනන්‍යතාවයක් හදා ගන්න නම් අපිට සිද්ධ වෙනවා ගෙදර විසිට කාමරේ බඩු පුරව ගන්න සිද්ධ වෙනවා. අර වෙලෙන්දු විසින් අපිට ඉදිරිපත් කරන විවිධ දේවල් මේ පරිභෝජනය කරලා පෙන්වන්න වෙනවා. ඒ ටික පරිභෝජනය කරොත් තමයි අපි මිනිහෙක් වෙන්නේ. එතකොට එක පැත්තකින් මේ කිසිම දෙයක් දෙන්න බැරි ආර්ථිකයක් හදලා අනෙක් පැත්තෙන් හදලා තියෙනවා පරිභෝජනය පිළිබඳ උන්මාදයක් හදපු සමාජයක්. ඊට පස්සේ මේක අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ මිනිස්සු ඉන්නේ. එක පැත්තකින් මේ ආර්ථිකයට බෑ ඒව දෙන්න, සමාජයේ බහුතරයකට ඒව දෙන්න ආර්ථිකයට බෑ. හැබැයි ඒව ලබා ගත යුතුයි, ඒව තමයි ජීවිතය කියලා අදහසක් හදලා තියෙනවා. මේක ඇස්සේ මේ ගිරේ ඇස්සේ දෙපැත්තෙන් හිර වුණාට පස්සේ මිනිසු ගන්න තීරණය තමයි හොරකම් කරන එක අපරාධ කරන. ඒ පීඩනය ඇතුළේ මිනිසු ගන්න තීරණය ඒක. ඉතින් ඒක මේ නීති පද්ධති අලුතෙන් හදලා හරි දඬුවම් දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේ සිද්ධ වෙමි යන ලිංගික අපචාර සම්බන්ධ ප්‍රශ්නෙත් එහෙම එකක්ම තමයි. දැන් එක පැත්තකින් සමාජයේ තියෙන අතිශය දැවැන්ත පසුගාමිත්වය. ඒ පසුගාමිත්වය නිසා මේ මිනිසුන්ගේ කායික අවශ්‍යතා, මේ කායික සම්බන්දතා, ඒ වගේ දේවල් ගැන කතා කිරීම තහනම්. ඒව කතා කරන්නේ නැහැ කවුරු. ඒව කතා කරන්නේ නැහැ, ඒව හංගලා තියෙන්නේ. ඒව පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නැහැ. ඒව ගැන කතා කිරීමත් පාපයක් ලෙස සැලකන්නේ. ඒව කතා කරන්නේ නැහැ. උගන්වන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. ඒව අතිශය ගූඪ අද්භූත එහෙම දේවල් බවට පත් කරලා තියෙනවා. ඒව මේ රහසිගත දේවල් බවට පත් කරලා තියෙන පසුගාමිත්වය විසින්. ඒ පසුගාමිත්වයේ රාජ්‍යයත් ඉන්නේ පසුගාමිත්වය. දැන් අවුරුදු එකහමාරකට විතර කලින් අර ජාත්‍යන්තර පාසලක පෙළ පොතේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඩමක් තිබ්බා කියලා ආණ්ඩුව වහාම මැදිහත් වෙලා මේ ඒ පෙළ පොත ඉවත් කරා. ඒ පාසලේ පෙළ පොත ඉවත් කරන්න කිව්වා. ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඩම් මේ අවුරුදු 12ට වඩා අඩු අයට දෙන්න බෑ කියලා තමයි ආණ්ඩුවේ තීන්දුව තිබුණේ. හැබැයි ආණ්ඩුවේ සංඛ්‍යාලය ගැන කියනවා දැන් මේ 2500ක් අවුරුදු 12ට අඩු ළමයි අපචාර ඉලක් වෙලා. ඒ ගැන කතා කිරීම තහනම්. එතකොට මේක ගූඪ දෙයක්, අද්භූත දෙයක් කරලා තියෙනවා. කාටවත් ඒක ගැන කතා කරන්න බැරි. ඒ පසුගාමිත් විසින් එහෙම එකක් හදලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ විසින් හදලා තියෙනවා හැමතිස්සෙම මේ ලිංගිකත්වයේම උද්දීපනය කරන ඒක අතිශෝක්තියට නංගන ඒක ගැන මේ තියෙන එකටත් වඩා ලොකු මේ එකක් හදන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒකම උද්දීපනය කරන ඒ සඳහා දිරිගන්නන ප්‍රචාරක ව්‍යාපාරයක් හදලා තියෙනවා. වෙලෙන්දු කොමල එකතු වෙලා ඇඩ්වර්ටයිසින් හැම එකෙම මේක හදනවා. ඊට පස්සේ දැන් මිනිහෙක් ඉන්නවා ඒත් ආපහු අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ එක පැත්තක මේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මේ ඉඩ ප්‍රස්තා හරි ඒ පිළිබඳ සංවාදයක් හරි හදන්න නැති පසුගාමිත්වයකුයි. අනිත් පැත්තෙන් ඒක දිරිගන්නන ඒක උද්දීපනය කරන ඒකටම වැඩි වැඩියෙන් පොහොර දෙන හෝමෝන ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් වැඩි කරන්න මේ හැමෝම විශාල ශ්‍රම බලකායක් මහන්සි වෙන ඔය ටෙලිවිෂන් වල අරේ මේ වැඩ කරන ඔක්කොමලා ඒකට මහන්සි වෙන පැය 24 ඔක්කොමලා මහන්සිලා ඒක කරන එකක් එක පැත්තකින් හදලා තියෙනවා. පස්සේ මේ දෙකේ හිර වුණාට පස්සේ ඒක පිටාර යන්නේ පොඩි ළමයෙක්ගේ පැත්තෙන් හරි මොකක් හරි ස්ත්‍රියකගේ පැත්තෙන් තමයි ඒක පිටාර යන්නේ. ඒක මේ අපේ සමාජෙ මුණ දිලා තියෙන එක පැත්තකින් නව ලිබරල් ධනවාදයේ ප්‍රතිසංස්කරණයි අනිත් පැත්තෙන් ඒකත් එක්කම නඩත්තු කරගෙන යන පසුගාමීත්වයයි දෙකේ මුහුණක් විසින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ආර්ථිකයේ පැත්ත අපි නිකන් හරි හිතුවොත් එහෙම දැන් මේ සැරේ මේ අවුරුද්දේ ආණ්ඩුව බදු අපේක්ෂා කරනවානේ රුපියල් බිලියන් 16.6ක්. මේ අවුරුද්දට ආණ්ඩුව අපේක්ෂා කරනවා බදු එකතු කරගන්න රුපියල් බිලියන් 16.6ක්. රුපියල් බිලියන් 1000ක් කියන්නේ රුපියල් කෝටි ඒවා ලක්ෂයක් බදු එකතු කරන්න ආණ්ඩුව අපේක්ෂා කරනවා. කෝටි 2යි ජනගහනය. එතකොට ඕගොල්ලෝ ගාන හදලා බලන්න මාසෙකට කීයක් අපෙන් බදු අය කරනවද කියලා එක එක දේවල් වල. සබන් කෑල්ල ගනිද්දි මේකේ මේ අර ආදායම් බදු විදියට ගෙවන ප්‍රමාණයක් තියෙනවා. ඒක අරුණු විදියට ඉතුරු ඔක්කොම එන්නේ මේ අපි පාවිච්චි කරන භාණ්ඩ හා සේවා මත බදු වෙන. පෙට්‍රල් ලීටරයක් ගැහුවොත් බයික් එකට ඒකේ බද්දක් වදිනවා. සබන් කෑල්ලක් ගත්තොත් ඒකේ බද්දක් හදිනවා. හැම එකෙම බදු වදිනවා. එතකොට මේක සම්පූර්ණ බදුම එකතු කරන බදු මතම යැපෙන ආර්ථිකය බවට පත් කළා තියෙනවා. ඒ බදු අය කරගන්න අතර SPD දිසානායක ඇමතිවරයා කියනවා මේ අධ්‍යාපනයේ 10%ක් වෙන් කරන්න ඕනේ නැහැ. මොකද දෙමව්පියෝ එකතු කරන ගාණයි ඔක්කොම එකතු නම් 10%කට වඩා වැඩි කියලා. ඒක හරි. මොකද දැන් අපි අද දැන් ඒ කියන කතාව හරි. එයා කියන්නේ දල්ල දේශ නිෂ්පාදනයෙන් දැන් අර විශ්වවිද්‍යාල ආචාර්යවරු ගෙනාවනේ සටන් පාඩයක්. ඒගොල්ලන්ගේ අරගලයේදී අධ්‍යාපනය සඳහා දල්ල දේශ නිෂ්පාදිතෙන් 10%ක් වැය කරනු කියලා. ඒ ගෙනාවට පස්සේ SPD සනායක ඇමතිවරයා කිව්වා පාර්ලිමේන්තුවේදී 10%ක් දැනටත් වැය කරනවා. 10%ක් දැනටත් වැය කරනවා. ඒ වැය කරන්නේ මේ ආණ්ඩුව නෙමෙයි වැය කරන්නේ. ආණ්ඩුව 1.6%ක් වගේ වැය කරනවා. දෙමව්පියෝ වියදම් කරන ගානත් එකතු කරපුවාම 10% එනවා කියලා. ඒ නිසා අපි කොහොමද දැන් මේ ජාතියක් විදිහට ආණ්ඩුවයි මිනිස්සුයි ඔක්කොම එකතු වෙලා 10% වියදම් කරමින් තමයි ඉන්නේ කියලා. ඒක හරි. මොකද දැන් ටියුෂන් දැන් අධ්‍යාපනයට අපි කීප සැරයක් ගෙවනවනේ. පළවෙනි සැරේ බදු ගෙවලා ගෙවනවා. ඒ බදු ගෙවන එකෙන් තමයි අර 1.6 දාන්නේ. ඊට පස්සේ අපි බදු ගෙවනවට අමතරව ඉස්කෝල වලින් අය කරනවනේ අර පහසුකම් ගාස්තු, සේවා ගාස්තු, මුරකාරයාගේ පඩියේ ගාස්තු, මේ ළමයාගේ පන්ති කාමරේ මිකි මවුස් අඳින්න රුපියල් 250යි. ඔහොම කීකේ එක එක බිල් එනවා සාමාන්‍ය සති දෙක තුනකට සැරේ. ওই ටික එකතු වුණාට පස්සේ අපි දෙවෙනි සැරේ ගෙව. ඊට පස්සේ ඔය ඔක්කොම ගෙවුවට පස්සේ ඉස්කෝලේ හරියට උගන්වන්නේ නැති නිසා ටියුෂන් යවන්නේ. ඊට පස්සේ තුන්වෙනි සැරේ ගෙව. දැන් SBD සානායක මහත්තයා කියන්නේ හතරවෙනි සැරේ ගෙවන්න කියලා. දැන් ඔය අධ්‍යාපනයට ගෙවන්න කියලා කියන්නේ පළවෙනි සැරේ නෙවෙයි නා. පළවෙනි සැරේ කොහොමද ගෙවලා තියෙන්නේ? ඔය සීනි 250ක් ගණිද්දි, පරිප්පු 500ක් ගණිද්දි ගෙවලා තියෙන්නේ. දෙපාරකුත් ගෙවලා තියෙන්නේ. දෙපාර ගෙවනවා මං හිතන්නේ. ඔයගොල්ලෝ කවුරුත් ගෙවනවා දෙපාර. දෙවෙනි පාර. තුන්වෙනි පාරත් ගෙවනවා. ටියුෂන් වලට එහෙම ගෙවනවානේ. දැන් SB ඇවිල්ලා කියනවා හතරවෙනි පාරක් ගෙවන්න. ඇයි මේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන ලෝභ වෙන්නේ කියලා. ලෝභ වෙන්න එපා ළමයින්ට වියදම් කරන්න. ඒ නිසා වියදම් කරන්න කියලා SB ඇවිල්ලා කියනවා. මොකද මේගොල්ලෝ අධ්‍යාපනයේට සෞඛ්‍ය සේවයට හැම එකටම තියෙන අරමුදල් කපනවා. එතකොට එක පැත්තකින් දැන් එක පැත්තකින් අති දැවැන්ත බද්දක් අය කරගනිමින් ඉන්නවා. බදු හරහා මිනිස්සු අතේ තියෙන සල්ලි ටිකම නැවත ආණ්ඩුව ගනිමින් ඉන්නවා. ඒ බදු මුදල් වලින් අර හෙජින් වගේ දේවල් කර කර ඉන්නවා. දැන් ඊයේ පෙරේදා ලන්ඩන් වාණිජ මහාධිකරණේ දුන්න තීන්දුවත් එක්ක ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවට ඒගොල්ලන්ට ගෙවන්න වෙච්ච මුදල පොලිය නැතුව පොලිත් ගෙවන්න කිව්වා. පොලිය නැතුව ගෙවන්න වෙච්ච මුදල ගත්තොත් ඩොලර් මිලියන් 162ක්. ඊට අමතරව සිටි බැංකුවට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන් 200ක්. ඩොයිෂ් බැංකුවට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන් 60ක්. ওই ටික එකතු කරපුවම ඩොලර් මිලියන් 422ක් හෙජින් සූදුව නිසා බැංකුවලට ගෙවන්න වෙච්ච අලාභයක්. ඩොලර් මිලියන් 422ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ රුපියල් වලට ගාන හදලා බැලුවොත් රුපියල් කෝටි 5000ක් විතර ආසන්න වශයෙන්. රුපියල් කෝටි 5000ක් විතර. ඒ රුපියල් කෝටි 5000 අපේ බදු මුදලෙන් තමයි දැන් මේ ගෙවලා දාන්න වෙන්නේ ඔය බැංකුවලට. මේගොල්ලෝ සූදු කෙරලා. මොකද දැන් මේ ආර්ථිකයේ මොකක්වත් ඉදිරි දර්ශනයක් හරි වැඩ වැඩසැලැස්මක් හරි මොකක්වත් නැහෙනේ. සූදුව තමයි තියෙන්නේ. අර ගෙවල් වලත් ඉන්නවනේ එහෙමයි. ඒ කියන්නේ මුකුත්ම ආර්ථිකයේ සම්බන්ධ වැඩපිල්ලක් ඉදිරි දර්ශනයක් නැති වුණාට පස්සේ කරන්නේ සූදු කියලා බලනවා. අර රේස් ඔට්ටු එහෙම දාලා බලනවා ඒකෙන් ගොඩ යන්න පුළුවන්ද කියලා. දැන් ආණ්ඩුව ඒ තත්ත්වයට වෙලා තියෙන්නේ. දැන් මම ඩොලර් මේ රුපියල් කෝටි 5000 ගැන කිව්වේ දැන් ලංකාවේ මේ සමෘද්ධි සහනාධාරය සඳහා වියදම් කරන රුපියල් කෝටි 900යි අවුරුද්දකට. ලංකාවේම ජනතාවට අවශ්‍ය සම්පූර්ණ ඖෂධ ගෙන්වීම සඳහා වියදම් කරන රුපියල් කෝටි 1110යි අවුරුද්දකට. ඒ ලංකාව වගේ රටවල් පහකට විතර නොමිලේ බෙහෙත් දෙන්න තිබ්බ අර කෝටි 5000 ඉතුරු කරගත්තා. දැන් ස්පිරිතාල වල බෙහෙත් නැහැනේ. අවුරුදු 5ක් බෙහෙත් දෙන්න තිබ්බ. නිකන්. ඔක්කොම බෙහෙත්. ෆාමසීන් ගන්න නැතු. ඒකට දැන් ඒක සූදු වල වියදම් කරනවා. ඒකට ගත්තට පස්සේ කිසිම සැලැස්මක් නැති වාසනාව අවාසනාව සම්භාවිතාව මත තීරණය වෙන ආර්ථිකයක් බවට ආර්ථිකය පත් කරලා තියෙනවා. ඒකට මේක ඇතුලේ මිනිස්සුන්ට වෙලා තියෙනවා ජීවත් වීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා දැන් ඔය කොහේ ගියත් හැමතැනම තියෙනවා කම්කරුවන්ගේ සටන් පාඩේ තමයි අතිකාලේ ලබා දෙන්නේ. දැන් මීට අවුරුදු 100කට 150කට කලින් කම්කරුවෝ සටන් කරේ පැය 8 වැඩ දිනයක් දෙනු කියලා තමයි සටන් කරේ. ඒ කාලේ ලොකුම සටන් පාඩේ දෙනුනේ පැය 8 වැඩ දිනයක් ලබා දෙනු. ඒව සටන් කරලා පැය 8 වැඩ දිනයක් ගත්තා. දැන් සටන් කරනවා පැය 8 වැඩ දිනේ එපා පැය 12ක වැඩ දිනයක් දෙනු කියලා. දැන් අතිකාලේ දෙන්න කියන්නේ මොකද්ද? පැය 10ක් 12ක් වැඩ කරන්න දෙන්න කියලා නේ කියන්නේ. ඇයි මිනිස්සු ඉල්ලන්නේ? පැය 10ක් 12ක් වැඩ කරන්න ඉල්ලන්නේ. ඉල්ලන්නේ මොකක් නිසාද? ඉල්ලන්නේ මේ හම්බෙන සොච්චමින් ජීවත් වෙන්න බැරි නිසා. ඊට පස්සේ වෙන එක තමයි දවසේ තියෙන පැය 24න් පැය 10ක් 12ක් මේ වියදම් කරනවා මේ සල්ලි හොයන්න. ඒ පැය 10 12 පැය 10ක් කියන්නකෝ පැය 10ක් වියදම් කරනවා සල්ලි හොයන්න. ඔය පැය 10 ජොබ් එක කරන්න යන පැය 5ක් 4ක් 5ක් ඉන්න වෙනවා පාරේ බස් වල කෝච්චි වල එල්ලීගෙන වවුල්ලු වගේ මේ එතකොට ඒකට යනවා පැය 15ක් විතර ඉතුරු ටික නිදා ගන්න එපේ. ඒ නිසා දැන් ඇත්තට මොනවද කරන්න කියලා බැලුවොත් එහෙම අපි මොනවද අපේ රටේ නිර්දන පන්තියේ මොනවද කරන්නේ? කරන්නේ ඉතින් උදේම නැගිටිනවා තේකප් බොනවා මේ කෝච්චිය හරි බස් එකේ හරි එල්ලෙනවා පැය 2ක් ඒක එල්ලිලා ඉන්නවා තනියෙන් ගීනස් වර්තා පිටවන්න වගේ. ඊට පස්සේ මේ පැය 10ක් විතර වැඩ කරනවා ගෙදර ඇවිල්ලා නාලා මේ ගෑනිට බැනලා නිදා ගන්නවා. තෝක කර කර ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ කොතනින්ද කියලා. දැන් සත්තුත් එහෙම සත්තු මුළු දවස දැන් කපුට ගත්තොත් කපුට මුළු දවස පුරාම කරන්න කන්න හොයන එකනේ. වෙන මෙලෝ වැඩක් නැහැ. කන්න හොයන එක තමයි කරන්නේ. අපි මොනවද කරන්නේ? දැන් අපිත් මුළු දවස පුරාම කරන්න කන්න හොයන එක. මේ වේල් තුන කන්න බෑ එහෙම නොකළොත්. ඒ නිසා ජොබ් එකක් කරනවා අමතරව පැය දෙකක් විතර ඕටිත් කරනවා ඒකිනුත් ජීවත් වෙන්න බැරි නිසා රැයට තව පැය තුනක් ටියුෂන් උත් කරනවා මොනවා හරි කරනවා එක එක ඒවා කරනවා බිස්නස් කරනවා මගුල් කපුකම් කරනවා එක එක ඒවා කරනවා මොන මොනවා හරි කරලා කීයක් හරි හොයා ගන්න බලන ඒකිනුත් මාසේ ජීවත් වෙන්න බැරි නිසා ලක්ෂ 15ක් මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් වලට පොලු තියෙනවා. ඒක තමයි ආර්ථිකයේ තියෙන තත්ත්වය. ඒ නිසා දැන් මේ සමාජයේ මතුවලා තියෙන අරබුදේ ආර්ථිකෙත් එක්ක සම්බන්ධයි. මේක මේ නීතියෙන් බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. නීති දැඩි කරලා මේ නීති ක්‍රියාවේ යොදවනු කියලා පිකට් කරලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඊට වඩා දරුණු ආර්ථික අරමුදයක් තියෙනවා. ඒ ආර්ථික අරමුදේ තමයි මිනිස්සුන්ගේ ජීවිත ඇතුළෙන් මේ පිට හරින්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊට පස්සේ මිනිස්සු සත්තු වගේ වුණාට පස්සේ සත්තු වගේනේ වෙලා තියෙන්නේ. සත්තු වගේ වුණාට පස්සේ සත්තු වගේ තමයි හැසිරෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හරියට මේ අර ඉස්සර ග්‍රීසියේ පරිහානික යුගයේ හිටිය දාර්ශනිකයෙක් එපිකියුරස් කියන එපිකියුරස් කිව්වා ලස්සන කතාවක්. එයා කිව්වා මේ ඔයා ඌරෙක්ගෙන් වෙනස් වෙන්නේ කොතනින්ද? ඒක තමයි එපිකියුරස් එයාට හම්බෙන අයගෙන් ඇහුවේ. එයාට හම්බෙන අයගෙන් ඇහුවා ඔයා ඌරෙක්ට වඩා වෙනස් වෙන්නේ කොතනින්ද? ඌරට වඩා ඔයා මොනවද කරන්නේ? ඌරා කරන දේට වඩා මොනවද කරන්නේ? ඌරා කනවා. ඔයත් කනවා. ඌරා නිදා ගන්නවා. ඔයත් නිදා ගන්නවා. ඌරා පැටව හදනවා. ඔයත් පැටව හදනවා. ඌරා මල පහ කරනවා. ඔයත් මල පහ කරනවා. හරිද එතකොට ඌරට වඩා ඔයා මොනවද කරන්නේ? එපිකියුරස් කියපු එක තමයි ඌරා කාලා බීලා පැටව හදලා නිදාගෙන මැරිලා යනවා ඌරු සංහතිය වෙනුවෙන් ඌ කිසි දෙයක් කරන්නේ. හැබැයි මිනිහා ඒ කාලා බීලා පැටව හදලා ඔක්කොම ටික කරලා ඊට අමතරව මිනිස් වර්ගයා වෙනුවෙන් මොනව හරි කරනවා. ඒ නිසා ඔයා මිනිහෙක් වෙන පොයින්ට් එක තමයි ඔයා ඌරෙක්ගෙන් වෙනස් වෙලා ඔයා මිනිහෙක්ගෙන් මිනිහෙක් බවට පත් වෙන පොයින්ට් එක තමයි ඔයා මිනිස් වර්ගය වෙනුවෙන් මොකද්ද කරන්න කියන්නේ. එයා ඔයා ඒ ටික කරන්නේ නැත්නම් ඔයා ඌරෙක් තමයි. සයාගේ අර ප්‍රකට වාක්‍යයක් තියෙනවා. එයා අහනවා මේ කමින් බොමින් නිින්දෙන් ගොරවමින් මල පහ කරමින් ගෙවන මේ කාලයටද ජීවිතය කියන්නේ. එපිකියුරස් අහන. දැන් ආයේ ගිහිල්ලා එපිකියුරස්කින් ඉගෙන ගන්න හිතන જાතිය තත්ත්වයක් තමයි හැදිලා තියෙන සමාජය ඇතුළේ. එපිකියුරස්කින් තමයි ආයේ ඉගෙන ගන්න තියෙන්නේ. දැන් එපිකියුරස් දැන් ආව නම් අහයි ඌරෙක්ගෙන් ඔබ වෙනස්වන්නේ කොතනින්ද? බල්ලෙක්ගෙන් ඔබ වෙනස්වන්නේ කොතනින්ද කියලා. ඒ නිසා සත්තු බවට පත් වෙනවා. සත්තු බවට පත් වුණාට පස්සේ අර ටික ඔක්කොම වෙනවා. ඒ සත්තු කරන වැඩ ටික වෙනවා. තිරිසන් වැඩ ටික. ඒකට ඒ නිසා මේ මනුෂ්‍යත්වයේ අහිමි වීම කියන එක මේ හුදු මොකක් හරි මේ කාගේ හරි ඔළුවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මනුෂ්‍යත්වයේ අහිමි වීම පිළිබඳ ප්‍රශ්නේ රටේ ආර්ථිකයේ ප්‍රශ්නෙත් එක්ක ගැටගහලා තියෙන්නේ. මේකේ තියෙන නව ලිබරල් ධනවාදයේ ආපු එකයි ඊට අමතරව මේකේ අඛණ්ඩව පවත්වාගෙන යන පසුගාමීත්වයයි කියන හැම එකේම මුහුණුකරණය ඒව එකතු වීමෙන් තමයි මේ කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒක නිකන් අපිට හුදකලාව ගන්න බෑ. හුදකලාව ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ වුණත් එහෙමනේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ වුණත් එහෙමයි. එක පැත්තකින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරනවා. දැන් සමහරු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ වෙනම ගන්නවනේ. වෙනම අරගෙන නිකන් විග්‍රහ කරන්න හදනවා ප්‍රජාතන්ත්‍රවාදී නෑ එහෙම කියලා. මෙතන ඇත්ත ප්‍රශ්නේ මොකක්ද? ඇත්ත ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ යන ආර්ථික ප්‍රතිපත්තියට අනුව නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට අනුව ඒක ක්‍රියාත්මක කරන්න නම් මිනිසුන්ගේ ආශිර්වාදයෙන් ඒක කරන්න බෑ. අනිවාර්ය විරෝධය මැද තමයි කරන්න මේ. එක්කෝ මේ ප්‍රතිසංස්කරණ නවත්තන්න ඕනේ, මේ ඉල්ලන දේවල් දෙන්න ඕනේ, එහෙම නැතිනම් මර්ධනය කරන්න. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ සභාපතිවරයාගේ ගෙදරට සුදු ඈන්නේවල දුව පරිස්සම් කරගන්න කියලා එයාට ටෙලිෆෝන් කෝල් දෙන එක පිටිපස්සේ ඇත්තට තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් හැමෝම මේක කතා කරන්නේ. දැන් ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය වෘත්ති සමිතියකුත් නෙවෙයි, අපේ රටේ නිකන් මේ ප්‍රභූත්වයේ ඔසවා තබන ලද වෘත්ති සමිතියක් නෝක. අනිත් වෘත්ති සමිති වලට තිබ්බ තැන නෙවෙයිනේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතියට තිබ්බේ. හරිද? ඒක මේ ප්‍රභු එකක් විදියට සැලකුවේ. ඕකට කවුරුත් අතක් තියලා නැහැ මේ වෙනකන්. කිසි කෙනෙක් ඕකට අත තියලා නැහනේ. අර සාමාන්‍ය කම්කරුවන්ගේ උද්ඝෝෂණ වලට එහෙම ගහනවා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උද්ඝෝෂණයකට එහෙම ලංකාවේ ඉතිහාසෙම ගහලා නැහැ වැඩි. එකයි දෙකයි තියෙන ගහපු අවස්ථා. දැන් ගහන්න පටන් අරන් තියෙනවනේ. දැන් ගහන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ මේ ළඟදී සංකේත වැඩවර්ජනයක් කරා. වැඩවර්ජනය කරපු දවසේ වැටුප් කැපුවා. වැටුප් දුන්නේ නැහැ. වර්ජනය කරපු දවසේ වැටුප් කැපුවා ඒගොල්ලන්. මීට කලින් එහෙමම වෙලා නැහැ. දැන් වෙනවනේ. දැන් වෙනකොට දැන් මාර ප්‍රශ්නයක් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ සභාපතිවරයාගේ මේ දුව උස්සනවා කියලා තර්ජනය කරනවනේ. එතකොට දුව පරිස්සම් කරගන්න කියලා තර්ජනය කරනවා ටෙලිෆෝන් කරලා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ලොකු ප්‍රශ්නයක් කියලා දැන් සාකච්ඡා කරනවා. ඉතින් ඒක ඇත්තට ප්‍රශ්නේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රශ්නේ තියෙන්නේ දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩියෙන් වැටුප් පිළන. ඒගොල්ලන්ට වැඩියෙන් වැටුප් දෙන්න නම් අධ්‍යාපනයේ සඳහා කරන වියදම් වැඩි කරන්න වෙනවා. නව ලිබරල් ධනවාදී කියලා කියන්නේ අධ්‍යාපනයේ සඳහා කරන වියදම් වැඩි කරන එක නෙවෙයි, වියදම් අඩු කරන එක. ඒ නිසා ගෙනියන්නේ නව ලිබරල් ධනවාදී නම් අධ්‍යාපනයේ සඳහා වියදම් වැඩි කරන්න බෑ. වියදම් වැඩි කරන්න බෑ නම් වැඩිපුර වැටුප් දෙන්න බෑ. එතකොට මේගොල්ලන්ට ආණ්ඩුවට තෝරගන්න තියෙන ක්‍රම දෙකෙන් එකයි. එක්කෝ මේගොල්ලෝ නව ලිබරල් ධනවාදී අතරින් ඉන්න ඕනේ. අතරලා අධ්‍යාපනයේ මුදල් ලෙන් කරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔය ඉල්ලන වැටුප දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක මර්ධනය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ගෙදරට සුදු හැන්නේවන්නේ. ඊට පස්සේ තමයි අල්ලපු ගෙදර එක්කනගෙන් ඇවිල්ලා අහන්නේ මේ තාප්පේ උඩින් එහා ගෙදරට පනින්න පුළුවන්ද කියලා. දැන් පනින්න පුළුවන්ද කියලා අල්ලපු ගෙදර එකගෙන් අහන්න ඕනේ නැහැ. ඔය ආරක්ෂකංශ වලට අයිට මේ තියෙන්න බෑ මොකක් හරි හැකියාවක් තාප්පකින් පැනගන්න. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා මේ අය වෘත්ති සමිතියේ සභාපතිවරයාගේ ගෙදරට අල්ලපු ගෙදරයිගෙන් අහලා තියෙනවා මේ අපිට හදිස්සියක් වුණොත් එහෙනම් මේ තාප්පෙන් එහා ගෙදරට පැන ගන්න පුළුවන්ද කියලා. බිය ගැන්වීම් නේ කරන්නේ. බිය වැද්දීම් කරන්නේ. බය කරන්නේ නැහැ අල්ලපු ගෙදරින් ඇවිල්ලා අහන්නේ. ඒ කියන්නේ අරයවත් බය කරලා අල්ලපු ගෙදරත් බය කරන්නේ. ඉතින් දැන් මේ බීතීය දේශපාලනයක් ඇතුළේ තමයි මේක බේරගන්නේ. ඒ නිසා වැටුප් දෙන්න බෑ. ඒ නිසා කරන්න වෙන්නේ බය කරන එක. ඒ නිසා කරන්න වෙන්නේ නිර්නාමික ටෙලිෆෝන් කෝල් දෙන එක. ඉතින් ඕක ඔය පදනමින් තේරුම් ගන්නේ නැතුව ඒක නිකන් හුදු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් කියලා ගත්තොත් එහෙම බේරෙන්න බෑ. ඉතින් එක පැත්තකින් නව ලිබරල්. අනිත් පැත්තෙන් පසුගාමීත්වය. දැන් අර ජෝන් ද සිල්වා එකේ ආරක්ෂක නිලධාරියා වෙලා හිටපු ස්ටැන්ලිව පැහැරගෙන ගියා. පැහැරගෙන ගිහිල්ලා ගහලා ආයේ ගෙනල්ලා දැම්මා. එතකොට එයාව පැහැරගෙන ගිහිල්ලා තියෙන ආණ්ඩුවේ නිල අධිකාරිය විසින් තමයි පැහැරගෙන ගිහින් තියෙන්නේ නිශ්චිතයි. එයා අර කෞතුකාගාරයේ කඩු හොරකම දැක්කා කියලා පොලිසියට කට උතර දුන්න නිසා තමයි එයාව අරන් ගියේ. ඒක නිශ්චිතයිනේ. මොකද යාට ගහ ගහත් කියලා තියෙන කඩුව හොරගම් කරේ උඹ කියලා පිළිගනින් කියලා නේ කියලා තියෙන. ඒතර මේ කඩුවක් එක්ක සම්බන්ධයි. මේ කඩු කතන්දරේ ඉන්නේ කොහෙන්ද? ඒ පසුගාමීත්වය. දැන් මේ සමාජයත් එක්ක තමන්ගේ තියෙන මොකක් හරි මේ ආණ්ඩුවට තියෙන බැඳීම පිළිබඳ ඒගොල්ලන්ට විශ්වාසයක් නැති නිසා ඒගොල්ලෝ හිතනවා අර මොකද්ද පුරාණ කඩුවක් හොයාගත්තට පස්සේ විශ්වාසය ඇති වෙයි කියලා. ඒ නිසා කඩු හොය හොය පන්සල් පීරනවා, වැව් පතුල් හරනවා, එක එක ඒවා කර කර කෞතුකාගාර කඩනවා, කඩලා කඩු හොයනවා. ඒ කඩු හොයන එක කවුරු හරි දැක්කොත් දැකපු මිනිහා උස්සනවා. සෑ මේ දැන් ස්ටැන්ලිගේ ප්‍රශ්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නේ ගැට ගැහෙන්නේ මේ තියෙන පසුගාමිත්වයත් එක්ක. ඒ නිසා එක පැත්තකින් නව ලිබරල් ධනවාදය අනිත් පැත්තෙන් පසුගාමිත්වය මේ දෙකම එකට එකතු වෙලා පැවතීම විසින් බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ එක පැත්තකින් ආර්ථිකයේ බිඳ වැටීමක් වෙලා තියෙනවා. ඒ ආර්ථිකයේ බිඳ වැටීම සමාජ ජීවිතයේ බිඳ වැටීමක් බවට පත් වෙලා තියෙනවා. ඒක නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් රටේ ජාතික ප්‍රශ්නේ ගත්තොත් එහෙම ඉතාම බරපතල තත්යකට පැන ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් මේක වැඩිදුර විස්තර කරන්න වෙලාව නැහැ. දැන් කෙටියෙන් කිව්වොත් දැන් ගිය මාසේ 23 වෙනිදා කළු ජූලියට අවුරුදු 29ක් පිරුණානේ. 83 කළු ජූලියට අවුරුදු 29ක් පිරුණා. එතකොට ඒ අවුරුදු 29කට පස්සෙත් මේ ජූලි මාසෙත් මේ 2012 ජූලි 83 කළු ජූලියේ තිබ්බ මනෝභාවයට වඩා මොකද්ද වෙනස් සමාජ මනෝභාවය? මොකක්ද තිබුණ වෙනස් සමාජ මනෝභාවය? 83 කළු ජූලියේ තිබුණ සමාජ මනෝභාවයම තමයි 2012 ජූලියේදීත් තිබුණේ. ඒකයි මෙතන තියෙන භයානකකම. මොකද මේ ජූලියේදී තමයි අර ප්‍රශ්නේ ඇති උනේ. වවුනියාවේ මේ බන්ධනාගාර හැඳවියන්ගේ ප්‍රශ්නේ. එතකොට ඒ රැඳවියන්ගේ ප්‍රශ්නේ ඇති වෙද්දී අපේ සමාජයේ ප්‍රතිචාර දක්ුවේ ඒකට 83 දක්වපු ප්‍රතිචාරෙම තමයි. දැන් රැඳවියෙක්ව පහර දීලා මරා දැම්මා. ඒක සම්බන්ධ සමාජයේ සම්පූර්ණ නිහඬයි. තව එක්කෙනේ ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නවා කෝමා තත්ත්වය. ඒක පිළිබඳ සමාජයේ නිහඬයි. කතා කරන්නේ නැහැ. කතා නොකිරීමට හේතුවක් විදියට දෙනවා. මිනිහෙක්ව ගහලා මරලා තියෙනවනේ. ගහලා මරලා තියෙනවා. ප්‍රතිකාර ලබා දීම හිතාමතා වළක්වලා තියෙනවා. අසනීප වුණාට පස්සේ ගෙනහිල්ලා නැහැ ඉස්පිරිතාලේ. රාගම රෝහලේ වෛද්‍යවරු මාධ්‍යවලට ප්‍රකාශ කරා මලමිනිය තමයි ගෙනාවේ මරුණාට පස්සේ ගෙනාවේ කියන නිසා රෝහලට ඇතුල් කළා නැහැ. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ ඒක සම්බන්ධ සමාජය මොකද කරන්නේ? මුකුත් නැහැ මරුණේ දෙමලෙක් නිසා. ඊට පස්සේ එන්නේ මේ කොටි සැකකරුවේ. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා අපි මැදිහත් විය යුතු නැහැ. ඒ කොටි සැකකරුවේ ඒ නිසා අපි මැදිහත් විය යුතු නැහැ. දැන් මාධ්‍යවලින් මේ හුවා දක්වපු විදිහ හිතන්න. දැන් ඒගොල්ලෝ අරගලයක් කරන්නේ. ඒගොල්ලෝ සිරකඳුර ඇතුලේ අරගලයක් කරා. ඒත් අරගලේ කරන්න බලපාපු ආතතියක් සිරකඳුර ඇතුලේ තියෙනවා. ඒ තියෙන ආතතිය තමයි දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ මිනිස්සුන්ව මේ හිර කරලා තියාගෙන ඉන්නවා. අඩුම ගානේ චෝදනා දෙනුම් දීමකින් තොරව. රිමාන්ඩ් බන්ධනාගාරේ තියලා තියෙනවා. ගොඩක් අයට චෝදනා නැහැ. චෝදනා තියන අයගේ දැන් නඩු අවුරුදු 10-15 දික් වෙනවා. දැන් ওই වැලිකඩ බන්ධනාගාරයේ එක්කෙනෙක් ඉන්නවා අවුරුදු 16 දී තමයි මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. දැන් එයාගේ වයස අවුරුදු 31ක්. අවුරුදු 15ක් එක දිගට ඔහු බන්ධනාගාරය තුල ඉන්නවද? ඔහුට විරුද්ධව නඩු නැහැ. චෝදනා නැහැ. මුකුත් නැහැ රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ එක රැඳවියෙක් ඉන්නවා මේ මානසික රෝගයක් වැළඳිච්ච කෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ. ඔහුට වෙලා තියෙන්නේ ඔහු අවුරුදු 15 දී තමයි ඔහු අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඊට පස්සේ ඔහුට විරුද්ධ නඩු විභාගයක් තිබිලා තියෙනවා. ඒ නඩු විභාගය කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින්. ඔහුට කිසිම දෙයක් ඒකට අදාළව තේරිලා නැහැ. කිසිම දෙයක් නඩු විභාගයට අදාළ කිසිම දෙයක් එයාට තේරිලා නැහැ. ඊට පස්සේ එයාව මේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට මුලින් එයාට කියලා තියෙනවා අවුරුදු 10ක සිර දඬුවමක් දුන්නා කියලා. අවුරුදු 10 ගෙවලා එළියට එන්න බලාපොරොත්තු වෙන ඉදි කියලා තියෙනවා. දැන් ඔබට තියෙන්නේ අවුරුදු 10ක සිර දඬුවමක් නෙමෙයි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්. ඊට පස්සේ එයා මානසික රෝගියෙක් වුණා. දැන් මේ වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මානසික රෝගියෙක් බවට පත් වෙලා ඒ සිරකරු. ඒත් ඒක ඒව සම්බන්ධ අපේ සමාජයේ මොකක්වත් සාකච්ඡාවක් නැහැ. ඒත් ඒකෙදි අපි සමාජයක් විදිහට අපි හිතන්නේ අර 83 කළු ජූලිය තිබ්බ මනෝභාවයම තමයි තියෙන්නේ. මාධ්‍යවල තියෙන්නේ ඒක. දැයි සිරකඳුරේ ප්‍රශ්න වෙච්ච වෙලාවේ දැන් අර වගේ ප්‍රශ්න වෙද්දි මිනිසු කැරලි ගහනවා තමයි. කැරලි ගහන්න නැත්තම් ගහන්න ඕනේ. ඉතින් කිසි හේතුවක් නැතුව නිකන් අවුරුදු 10-15 හිර කරගෙන ඉද්දි හා කමන්නේ හිරක අපි හිරේ ඉන්නම් කියලා ඉන්නවනම් ඒක වෙන ප්‍රශ්නයක් නේ සමාජයේ. එහෙම ඉන්නේ නැහැනේ මිනිස්සු. හරි ඊට පස්සේ ඒ කැරලි ගැහිම එල්ටීටීයත් එක්ක සම්බන්ධයි කියලා තමයි මාධ්‍යවල ප්‍රකාශ කරේ. ඒ විතරක් නෙවෙයි දැන් සමහර මාධ්‍යවල විදුත් මාධ්‍යවල මේ මාසෙ එකහමාරකට ආහාර ගබඩා කරගෙන හිටියා කියලා ප්‍රවෘත්තියක් ගියා. මාසෙ එකහමාරකට ආහාර ගබඩා කරගෙන හිටියා කියලා ඕගොල්ලෝ දැක්කනම් ඒ ප්‍රවෘත්තියේ විෂුවල් වල බිස්කට් පැකට් තමයි පෙන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ හිරේ ඉන්න කට්ටිය නෑයිවර එහෙම ගෙනලා දුන්න බිස්කට් පැකට් ටිකක් ඉන්නවනේ. ඒ බිස්කට් පැකට් අර සිය ගාණක් සිරකරු ඔක්කොගෙන් බිස්කට් පැකට් ටික ගොඩ ගහලා මේ ඒක විෂුවල් එක පෙන්න කියනවා ITN එක මාසෙකමාරකට ආහාර තියාගෙන හිටියා කියලා. ඉතින් ITN එක කට්ටිය ගිහලා බිස්කට් ගණන් කරලා මිනිහෙට දවසකට බිස්කට් 3කින් ඉන්න පුළුවන් මෙතන බිස්කට් මෙච්චරක් තියෙනවා. ඒ නිසා මේ මාසෙකමාරකට ආහාර ගබඩා කරගෙන දැන් අපේ ගෙදරකට ආවත් කියයි මම මාස 3ක ආහාර ගබඩා කරගෙන යුද්ධයකට සැරසෙනවා කියලා. ඒ දුහාල් කිලෝ 10ක් 15ක් තියෙනවනේ ගෙදරකට ආවට පස්සේ. තව බිස්කට් පැකට් පෙන්නුවේ ආහාර ගබඩා කරගෙන ඉන්නවා. එතකොට වැඩේ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ITN එකේ නෙමෙයි ITN එකේ ජොබ් එකනේ. ඒ වගේ මේ වැඩ කරන එක. ඒකට නේ ගොල්ලන් පඩි ගෙවන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජයක ගන්නවනේ. ඇත්ත තමයි මේ මහා කුමන්ත්‍රණයක් තිබිලා මාසෙකමාරකට ආහාර ගබඩා කරගෙන ඉඳලා අර දැක්කද මේ ක්‍රීම් කැකට් පැකටුත් තියනවා කියලා මිනිස්සු කියනවා. මුන් ක්‍රීම් කැකට් බිස්කට් එහෙම තියාගෙන මේ කැරැල්ල ගහන ඊල මහදන්න ගිහින් තියෙනවා. ඊට පස්සේ දැන් තව channel එකක් පෙන්වනවා ඉතා දිනුණු sannivedana උපකරණ තොගයක් අහු වුණා කියලා. ඔගොල්ලෝ දැක්කනම් visual එක ජංගම දුරකථන. මේසයක් උඩ ජංගම දුරකථන 200ක් විතර තියලා ඒක පෙන්වනවා ඉතා දිනුණු sannivedana උපකරණ මේ සිරකරුව ළඟ තිබිලා තියෙනවා. මේ ජංගම දුරකථන ඉතා දිනුණු sannivedana උපකරණද කියලා ඉතින් සිහිබුද්ධියෙන් හිතලා බලන්න ඕනේ. ඒ වගේ මොනවද කරන්න පුළුවන් කියලා. දැන් හැමෝම ගාව තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒක සමාජෙ බාර ගන්නවා. ඒ නිසා දැන් මේ කළු ජූලියේ තිබ්බ මනෝභාවයම තමයි තියෙන්නේ. ඒ මනෝභාවයම තමයි පෝෂණය කරන්නේ. ඒකමයි පෝෂණය කරන්නේ. දැන් කළු ජූලියේ පැවතුන සමාජ මනෝභාවයේ අවසන් ප්‍රතිඵලය තමයි අවුරුදු 30ක යුද්ධය. දැන් තවමත් තියෙන මේ මනෝභාවය නම් ඒකේ ඊගාව ප්‍රතිඵලය තමයි තව අවුරුදු 60ක විතර යුද්ධයක්. තව අවුරුදු 60ක විතර යුද්ධයක්. ඒ සඳහා වන පසුබිම තමයි මේ හැදෙමින් තියෙන්නේ. ඒක හැදෙමින් තියෙන්නේ. ඒක නිසා දිගටම කරන්නේ යුද්ධ සමරනවා කියලා උත්කර්ෂයට නංගමින් ඒක තමයි කරන්නේ ආන්නේ. තොර සමාජයක් ලෙස එකට අහු වෙලා තියෙන. ඒක නිසා දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සමාජයක් විදිහට මේ ශිෂ්ටාචාර අර්බුදයක ගිලිලා ඉන්නේ. සමාජයක් විදිහට. දැන් අර සහෝදරවරු මේ බෙදලා තිබුණ අත්පත්‍රිකාවේ මම මෙතෙන්දී ඒක දැක්කේ. ඒ අත්පත්‍රිකාවේ තියෙනවා මේ අපිට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් සමාජවාදී අනික ම්ලේච්ඡත්වයේ. දැන් අපිට තෝරගන්න තියෙනවා ඇත්තටම දැන් මේ දැන් ම්ලේච්ඡත්වයට තමයි යමින් ඉන්නේ. ම්ලේච්ඡත්වයට තමයි යමින් ඉන්නේ. අපි මේ සමීප ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වුවේ මිනිස්සු ම්ලේච්ඡ යුගයේදී. මිනිස්සු සත්තුන්ගෙන් පරිණාමය වෙච්ච මුල්ම අවධියේදී මිනිසුණු සමීප ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වුවා. ඒක අතීතයේ ම්ලේච්ඡ අවධියට අයිති එකක්. දැන් ඒක නැවත පුනරාවර්තනය වෙමින් තියෙනවා. නැවත පුනරාවර්තනය වෙමින් තියෙනවා. අර මේ අපයෝජනයට ලක් වෙච්ච දරුවන්ගෙන් විශාල පිරිසක් අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ. සීයාගෙන් මාමගෙන් තාත්තගෙන් සමීප ඥාතීන්ගෙන් අයියාගෙන් එහෙම. ම්ලේච්ඡත්ව කරා තමයි යන්නේ නැවත. ගෙවිච්ච අවුරුදු ලක්ෂයක විතර ඉතිහාසෙ අඩුම ගානේ ශිෂ්ටාචාරයේ අවුරුදු 15000ක ඉතිහාසෙ අපි කිව්වොත් මේ වහල් ක්‍රමෙන් පස්සේ බැබිලෝනියේ ශිෂ්ටාචාරයෙන් පස්සේ අවුරුදු 12000 කොහොදනේ තිබ්බා කියලා කියන්නේ. අඩුම ගානේ ඒ අවුරුදු 12000 ඇතුලේ අපි හදාගත්තනේ මොනවා හරි සමාජ සම්ප්‍රදායන් ටිකක් සදාචාරයක් මනුෂ්‍යත්වයට අදාළ මූලධර්ම ටිකක්. ඒ ටිකනේ මේ නැති කරගෙන ආයේ අවුරුදු 12000කට කලින් තිබ්බ තත්ත්වෙට යමින් තියෙන්නේ. එතෙන් යමින් තියෙන්නේ. අපි කැලේ ඉන්න කාලේ උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා රෑ කළුවර වැටෙනකල් කරපු වැඩේ තමයි කන්න හොයන්නේ. මුළු දවසම කරේ කන්න හොයන්නේ. කන්න හොයලා හොයලා ඒත් බඩ පිරුනේ නැහැ. හැබැයි එතන ඉඳලා අපි ක්‍රමානුකූල විද්‍යාවක් හදාගෙන තාක්ෂණයක් හදාගෙන දර්ශනයක් හදාගෙන කලාවක් හදාගෙන මේ මිනිස් ශිෂ්ටාචාරයක් වර්ධනය කරලා තියෙනවා. ඒ වර්ධනය ඇතුලේ අපි හදලා තියෙන ආධ්‍යාත්මික සංස්කෘතිය කියන්නේ. ඒ නිසා අපි දවස පුරා කරන්නේ කන බොන එක විතරක් නෙමෙයි. මිනිසුන්ට කන බොන එකට අමතරව ශරීරය පෝෂණය කරනවට අමතරව ආධ්‍යාත්මික පෝෂණයක් ගන්නවා කියලා එකක් හදාගත්තා අපි මේ අවුරුදු 10 12000 ඇතුළේ. ඒ නිසා මිනිසුන්ගේ තියෙනවා කලා රස වින්දනය, ක්‍රීඩාව, එහෙම විෂයන් ටිකක් තියෙනවා. සංස්කෘතිය කියලා එකක් තියෙනවා. මිනිස්සු සංස්කෘතික සත්වෝ කියලා කියනවා. දැන් මොන සංස්කෘතියක්වත් නැහැ. මුළු දවසම ආය කරන්නේ කන්න හොයන එක තමයි. මුළු දවසම කරන්නේ කන්න හොයන එක. අර ප්‍රාථමික සාමූහික සමාජෙ හිටපු මිනිහා වගේම දැන් ආපහු මුළු දවසම කන්න හෙව්වට පස්සෙත් ඉන්නේ බාගෙට බඩගින්න. හරියට කාලා නෙවෙයි ඉන්නේ. ආපහු ම්ලේච්ඡත්වයේ පැත්තට තමයි මේ යන්නේ. මේ ම්ලේච්ඡත්වයට යන්නේ. අපි ඊටාම සමාජයක් විදිහට ඊටාම නොදියුණු කාලේ තමයි නඩත්තු කරන්න බැරි නිසා දරුවෝ මැරුවේ. මිනිස් සමාජයේ ආරම්භකම අවදී ආරම්භකම වානරයෙන් පරිණාම වෙලා ආපු මුල්ම අවදීදි තමයි දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ දරුවාට නිෂ්පාදන කටයුතු වල යෙදෙන්න බැරි නම් ඒ දරුවාට දඩේම යන්න බැරි මොනවා හරි අංග විකලතා තියෙනවා නම් ගෝත්‍රයේ ප්‍රධානීන් ගිහිල්ලා මේ ඒ දරුවව මැරුවේ. ඊට පස්සේ අපි ශිෂ්ටාචාරයක් හදාගත්තා, අපි ආර්ථිකයක් හදාගත්තා, ඒ දුබල අයව නඩත්තු කරන්න පුළුවන් එකක් අපි හදාගත්තා. එතනින් පස්සේ මෑත අවුරුදු 30,000-40,000ක් ඇතුලේ මිනිස්සු දරුව මැරුවේ නැහැ. නඩත්තු කරන්න බැරි නිසා දරුව මැරුවේ නැහැ. ඒ වෙනුවට සමාජයක් විදිහට වෙන ක්‍රම වර්ධනය කරගත්තා ඒක. දැන් ආපහු අම්මලා නඩත්තු කරන්න බැරි නිසා ළමයි මරනවා. සතියකට සාමාන්‍යයෙන් නිවුස් 4-5ක් යනවා. මේ අම්මලා ළමයින්ව වැසිකිලි වලවල වලට දාපුවා, බස් වල දාලා ගියේවා, බෙල්ල මිරිකලා මරපුවා ප්‍රවෘත්ති යනවා. නැවත ම්ලේච්ඡත් පැත්තට යන්න. අපි ගෙවිච්ච අවුරුදු දහස් ගාණක් තිස්සේ සමාජයක් විදිහට එකතු කරගත්ත සියලු දේවල් අතහැරලා නැවත ම්ලේච්ඡත් කරා යනවා. ඒ නිසා දැන් අපේ සමාජය ඉස්සරහා තියෙනවා අර සහෝදරුන්ගේ අත්පත්‍රිකාවේ තියෙනක හරි අපි දැන් සංදිස්ථානක ඉන්නවා. එක්කෝ අපි ම්ලේච්ඡත්ට යමු ආපහු. ආපහු කන්න දෙන්න බැරි නිසා ළමයින්ව මරන, සමීප ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන, මුළු දවසම කන්න හොයන්න වියදම් කරන, ආධ්‍යාත්මික සංස්කෘතියක් නැති, කලාවක් නැති, ක්‍රීඩාවක් නැති, මිනිස් සම්බන්ධතා මුකුත් නැති, දවසම කන්න හොයන මේ අමු මස් කන යුගයකට නැවත යමු. එක්කෝ එහෙම නැතිනම් අපිට තියෙන පාර සමාජවාදී විතරයි. එතන තමයි මේ තියෙන සංදිස්ථාන එතන තියෙන්නේ. ඒ නිසා අපි අර කතන්දරවල අහලා තිබුණේ මේච්ඡත්වය කරා ආපසු යනවා කියලා. දැන් තමයි තේරෙන්නේ මේච්ඡත්වය කරා තමයි මේ යමින් තියෙන්නේ කියලා. මොකද මිනිස් සමාජයේ අවුරුදු දහස් ගානකට කලින් අතෑරපු දේවල් නැවත සමාජයට එන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්. මේ බරපතල තත්ත්වය ඉස්සරහා අපි මොකක් හරි නිශ්චිත තීරණයක් ගන්න ඕනේ. මොකද්ද කරන්නේ කියලා. ඒ තීරණේ ගනිද්දී එක පැත්තකින් ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව තියෙනවනේ. ඒ ආණ්ඩුවේ දේශපාලනේ පැති තුනක දේශපාලනයක් ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුවට තියෙනවා බීතියේ දේශපාලනය. ආණ්ඩුවට තියෙනවා වෛරයේ දේශපාලනය. ආණ්ඩුවට තියෙනවා සිහිනයේ දේශපාලනය. ආණ්ඩුවේ දේශපාලනය උච්චර තමයි. එක පැත්තකින් ආණ්ඩුව බීතියේ දේශපාලනයක් ගෙනියනවා. මිනිස්සු පැහැර ගන්නවා, මරනවා, සුදු ඈන් නෙවනවා, බියවැද්දීම් කරනවා, පහර දෙනවා. වගකලා බීතියේ දේශපාලනයක් ගෙනියනවා. අපිට බල කරලා තියෙනවා බීතියේ දේශපාලන ඉස්සරහා දන ගහන්න කියලා. දැන් අපිට ඒකනේ කියලා තියෙන්නේ. දැන් අපේ ලලිත් කුගන් සහෝදර දෙන්නව පැහැරගෙන ගියා. පැහැරගෙන ගිහිල්ලා සංඥාවක් නෙදුන්නේ දන ගහන්න කියලා කියන්නේ. පස්සේ ඒක හරි කියන තුනාලා පස්සේ අපේ දේශපාලන මණ්ඩල සභිකයෝ දෙන්නේ කො පැහැරගෙන ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ මේ කියන්නේ මුකුත් නෙමෙයි පැහැරගෙන ගිය දෙන්නට කියලා තින්නෙත් ඒකනේ. මේ කියන්නේ දන ගහන්න, යටත් වෙන්න, අවනත වෙන්න කියලානේ මේ කියන්නේ. ඒක තමයි මේ කියන්නේ. හැමෝටම අදාළ ආණ්ඩුවේ බීතිය දේශපාලනේ ගෙනියන. හැමෝම යටත් කරනවා, යටත් වෙන්නේ නැති කට්ටියම බිය ගන්නලා යටත් කරනවා. එතකොට ඕනනම් අපිට පුළුවන් ආණ්ඩුවේ බීතිය දේශපාලනයට දන ගහලා ඉන්න. බීතිය දේශපාලනයට යට වෙන්න පුළුවන්. දෙවෙනි එක ආණ්ඩුව ගෙනියනවා වෛරයේ දේශපාලනය. වෛරයේ දේශපාලනයක් ගෙනියනවා විශේෂයෙන් මේකේ බලපතලම එක තමයි විවිධ ජාතික ප්‍රජාවන් අතර, ආගම් අතර වෛරය ගොඩනංගන වැඩවලට ආණ්ඩුව මැදිහත් වෙනවා. දැන් මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා, මුස්ලිම් ජනතාවට එරෙහි ආගමික බලහත්කාරයන්, ඒවට ඍජු රාජ මැදිහත් වීමක් තියෙනවා. දඹුල්ලේ පල්ලිය කඩපු සිද්ධියේදී, අනුරාධපුරයේ පල්ලිය කඩපු සිද්ධියේදී, කොටහේනේ සහ දෙහිවල මුස්ලිම් පල්ලිවලට බලහත්කාරී වැදීම් කරපු වෙලාවල්, ඒ හැම තැනකම ආණ්ඩුවේ දේශපාලනඥෝ නිශ්චිතව භෞතික ශරීර විදිහට හිටියා. ආණ්ඩුවේ අදෘශ්‍යමාන හස්තයන් හරි මොනවා හරි නෙවෙයි, ආණ්ඩුවේ දේශපාලනඥයෝ ඉන්නවා ඒ තැන්වල, පල්ලි කඩන්න යන තැන්වල ඉන්නවා. මුස්ලිම් ජනතාවට එරෙහි වෙනම ප්‍රචණ්ඩත්වයක් දියත් කරමින් තියෙනවා. සිංහල භාෂාවෙන් වෙබ්සයිට් 8ක් තියෙනවා මුස්ලිම් ජනතාවට අපහාස කරන වෙබ්සයිට්. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන වෙබ්සයිට් 10ක් අපි දැකලා තියෙනවා. වෙබ්සයිට් 18ක් තියෙනවා. ඒ වගේ අරමුණ තමයි මුස්ලිම් ජනතාවට අපහාස කිරීම. එතකොට ඒව කවුද ගෙනියන්නේ? ඒවත් එක්ක ඍජුව සම්බන්ධයි. ආණ්ඩුවේ ඉන්න දේශපාලන පක්ෂ ඒව සම්බන්ධයි. ඒගොල්ලෝ මේ එකිනෙකා අතර වෛරයක් හදලා, එකිනෙකා අතර වෛරයේ දේශපාලනයක් හදලා, ඒක ඇතුලේ තමන් අර්බුදේ වහගන්න හදන. එක්කෝ අපේ සමාජෙට ඉඩ ප්‍රස්තාව තියෙනවා මේ වෛරයේ දේශපාලනයට අහුවෙන්න. වෛරයේ දේශපාලනයට අහුවෙලා එකිනෙකා මරා ගන්න තත්ත්වයකට පත් වෙන්න ඕනනම් අපේ සමාජෙට පුළුවන්. ඕනනම් ඒ ඉඩ තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ සිහිනයේ දේශපාලනය. ඉතින් හදනවා සංවර්ධනයේ පිළිබඳ එකක් හදනවා. ඒ සිහිනේ ඕන්නම් ඉන්න පුළුවන්. දැන් අර ආණ්ඩු රූපවාහිනී නාලිකාවෙන් බලද්දි එහෙම තියෙන්නේ. මාර සංවර්ධනයක් වෙමින් යනවා. දැන් තියෙන්නේ ඒකට සපෝට් එකක් දෙන එක කියලා තමයි ඒ වගේ තියෙන්නේ. දැන් අර මගේ මිතුරෙක් ළඟදී කිව්වා මේ එයාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන්නේ. ඒගොල්ලෝ ඔය ගම්වල ඉන්න කාන්තාව වගේක් එකතු කරලා මේ පොඩි වැඩසටහනක් ගිහින් තියෙනවා, මේ අර ස්වයන් රැකියා දිරිගන්නන වැඩසටහන. ඒ වැඩසටහනේදී මේ මීට මාස 6කට විතර කලින් සිද්ධියක්. ඒ වැඩසටහනේදී මේ මගේ මිත්‍රයා දැන් ඒ එකතු වෙච්ච කාන්තාවන්ගෙන් ඒගොල්ලන්ගෙන් අහලා තියෙනවා මේ ඕගොල්ලෝ හිතන විදිහට දැන් ඕගොල්ලන්ගේ වගකීම මොකද්ද කියලා, සමාජ වගකීම මොකද්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වලු අපේ සමාජ වගකීම තමයි කොහොම හරි මේ gedara මේ මෙගා බෝතලයක් දෙකට කපලා පස් ටිකක් පුරවලා හරි බඩු පැලයක් කරපිංච පැලයක් ඉඳ ගන්න එක අපි බවමු රටනගමු එක තමයි අපේ සමාජ වගකීම. ඒ නිසා අපි හැමතැනම මේ ගෝවා පැල බඩු පැල කරපිංච පැල හිටෝ ගන්නවා. ඒගොල්ලෝ හිතන ඒගොල්ලන්ට තියෙන සමාජ වගකීම තමයි ඊට පස්සේ ජනාධිපතිත් මේ විශාල වේදමත් දැල්ල ගෝවා පත්තියක් හදාගෙන අර අල්ලිය ගහ මන්දිරයේ ඉස්සරහා ඒකේ කලින් මල්වලනේ තිබුණේ ඒ කැලේ ගෝවා පාත්තියක් හදාගෙන එනේන ඔක්කොම ගෝවා පාත්තියට එක් කරගෙන යනවා. ඒකට වෙනම කුසි විද්‍යාඥයෝ මේගොල්ලෝ දාලා තියෙනවා ගෝවා පාත්තිය බලා ගන්න. ඊට පස්සේ මේ වෙන ෂෝ එකක් වෙන්නනවා. රටේ මේ මිනිස්සු එළවලු නැතුව සම්බොල් එක බත් කන. ඒ අතර දැන් මේ වෙන එකක් හදනවා. අපි වවමු රට නගමු අර මේ කියලා. ඊට පස්සේ ගොවියෝ අහනවා අපි වැව්වා දැන් කෝ වවන්න වතුර දෙන්න. ඊට පස්සේ කියනවා අපි උඹලට කිව්වා වවන්න එපා කියලා. දැන් කියන්නේ එහෙම. දැන් අනුරාධපුරේ පොළොන්නරුවේ ගොවියන්ට වාරි මාර්ග යමතිවරයා කියනවා අපි කිව්වා 150ක් වවන්න කියලා. අහන්න නැතුව මොකටද මුළු කුඹුරම වැව්වේ? අපි කිව්වනේ 50ක් වවන්න කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ 150ක් වැව්වා කියන්නේ කො? ඊට පස්සේ ඉතුරු 150. ඒ කියන්නේ 150ක් කියන්නේ ආදායමනේ ගොවියගේ. කුඹුරෙන් භාගයක් වවන්න පුළුවන්. හරි වතුර නිසා භාගයක් වැව්වා කියන්නේ කො? එතකොට ආදායමෙන් හම්බෙන්නේ භාගයයිනේ. ඉතුරු භාගය කවුද දෙන්නේ? ඒක ආණ්ඩුවෙන් දෙනවද? භාගයක් වවන්න කියලා. ජීවිතෙන් 150ක් කපන්න ඕනේ දාණ්ඩුව කිව්වා. දැන් නියගේ නිසා 150ක් කපන්න කිව්වා. මොකද්ද කරන්නේ? කණේකින් 150ක් අඩු කරනවාද? මොකද්ද කරන්නේ? ඒ නිසා ගොවිය කුඹුර වැව්වා සම්පූර්ණයෙන්. වැව්වට පස්සේ දැන් කියනවා අපි උඹලට කිව්වා වවන්න එපා කියලා. දැන් පොඩ්ඩක්වත් දෙන්න. දැන් 150ක් දෙන්න. 50 දෙන්නෙත් නැහැ. කුඹුර වේලෙනවා. ඉතින් දැන් ගොවි දැන් කලින් කිව්වා අපි වවමු. ඉතින් ගොවිය අහනවා දැන් අපි වවනවා කෝ වතුර? ඊට පස්සේ කියනවා අපි උඹලට වවන්න එපා කියලා කලින් කියලා තියෙන්නේ කියලා. හැබැයි හැමතැනම බැනර් දාලා තියෙනවා අපි වවමු කියලා. ඕකනේ දැන් මේ මූණපාල දෙන ප්‍රතිවිරෝධය නිසා මේ වෙන සිහිනේ දේශපාලනයක් මේ යන්නේ. දැන් මැතිවරණ කැඳෙව්වෙත් ඒකටම තමයි. මැතිවරණ කැඳෙව්ව වෙන මොකිටවත් නෙමෙයි. මැතිවරණ කැඳෙව්වේ එක පැත්තකින් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදේ වහගන්න. ආණ්ඩුවේ බරපතල අභ්‍යන්තර අර්බුදයක් තියෙනවා. මේ ඡන්දිදි මේක පොලා පැනලා තියෙන්නේ අභ්‍යන්තර අර්බුදය. ඒක පොලා පැනලා තියෙන්නේ දැන් මේ හෙළවුරුමේ මේ සැරේ ඡන්දි இல்லන්නේ. ආණ්ඩුව ඇතුලේ ඉන්න පක්ෂ ආණ්ඩුවේ අර වමේ පක්ෂ කියලා කට්ටියක් ඉන්නවනේ හිටපු වමේ. ඒගොල්ලෝ නැගෙනහිර වෙනම ලයිස්තුවක් දාලා ඊට පස්සේ ජාතික නිදහස් පෙරමුණ ත්‍රිකුණාමලයට වෙනම ඉල්ලනවා. ඊයතර තව පොඩි පොඩි කට්ටිය වෙන වෙනම ඉල්ලනවා. සාණ්ඩුව ඇතුළේ ලොකු අවුලක් තියෙනවා. ආණ්ඩුවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ආණ්ඩුවේ අභ්‍යන්තර අපුදේ වහගන්නත් ආණ්ඩුව හිතුවා මේක තමයි හොඳම වෙලාව කියලා. දැන් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒකනේ උනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට උනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිතාගෙන හිටියා එයාගේ පුතාව මේ සැරේ මේ පොළොන්නරුවෙන් මේ පළාත් සභාවට දාන්න. උතුරුමැද පළාත් සභාවට. ඊට පස්සේ ජනාධිපති කතා කරලා එයාට කියලා දෙනවා ඔයා මේ වහාම ප්‍රකාශයක් කරන්න කිසිදු දේශපාලඥයෙක් ඥාතියෙක්ට මේ සැරේ නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර මිනිස්සයා ගිහිල්ලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා කිසිම දේශපාලඥයෙක් ඥාතියෙකුට මේ නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපති කිව්වා මේ දැන් කොහොමත් මේ ඔයා දෙන්නේ නැහැ කියපු නිසා ඔයාගේ පුතා දාන එක හරිය නැහැ නේ අපි අනිත් අයට දාන්න දෙමු කියලා. ඊටු ඔක්කොටම පුතාලා මාමලා බාප්පලා ලේලිලා ටික දාන්න දුන්නා. දැන් ඊටු ඔක්කොමලා දාලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට පුතා දාගන්න විදිහක් නැහැ. මිනිහම කිව්වනේ දේශපාලඥ ඥාතින්ට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා. දැන් මිනිහට පුතා දාන්න බෑ. දැන් ආණ්ඩුව ඇතුළේ තියෙන අභ්‍යන්තර අර්බුදවල ඇත්ත තත්ත්වය ඕක. දැන් ඒව වහගන්න හදන මේ ඡන්දයක් ගෙන. ඒව වහගන්න හදන එක පැත්තකින් ඡන්දයක් ගෙනලා. අනිත් පැත්තෙන් ආණ්ඩුවට සැලැස්මක් තියෙනවා. බලය කේන්ද්‍රගත කරගන්න සැලැස්මක්. බලය කේන්ද්‍රගත කරගන්න සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට තමයි මේ වැඩ කරන්නේ. දැන් පළාත් සභාව එකින් එක කොටස් වශයෙන් නියමිත කාලයට කලින් විසුරුවා හරින්නේ බලය සඳහා වෙන සැලැස්ම. ඒ සැලැස්ම අපිට දැන් ඕන කියන්න පුළුවන්. මේ සැලැස්ම දැන් තියෙනවා උතුරු මැද සබරගමුව නැගෙනහිර. ඊළඟට විසුරුවන තව එකක් ඌව හරි මොකක් හරි. ඊළඟට විසිරුණා තව එකක් කොටස් වශයෙන් එන්නේ ඔක්කොම. ඊළඟට විසිරුණා දකුණ. ඊට පස්සේ වයඹයි මැදියමයි. ඊට පස්සේ ඔය මැද්දෙන් උතුරක් තියෙනවා. ඊට පස්සේ බසනාහිර තියෙනවා. ඔය ඡන්දපෝලිම ඉවර වෙලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ සැලැස්ම තියෙන 2014 මුල ජනාධිපතිවරණයකට යන්න. ජනාධිපතිවරණයකට යන්න තමයි සැලැස්ම තියෙන්නේ. ඒක ජනාධිපතිවරණයේදී එයා දන්නවා එයාට අභියෝග කරන්න අපේක්ෂකයෙක් නැහැ කියලා. ඉන්නේ රනිල් වික්‍රමසිංහයි සරත් ෆොන්සේකායි ඔහම කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ සඳහා ප්‍රතිකර්ම දැන් හිතලා තියෙනවා. ඒක නිසා මුකුත් නැහැ. මේ ජනාධිපති වෙන්නේ දිනන්න පුළුවන්, ඒකෙන් බලය තහවුරු කරන්න පුළුවන් කියලා අපේක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ සැලැස්ම තියෙන්නේ 2014 මැද භාගයේදී පාර්ලිමේන්තු මහමැතිවරණයක් තියන්න තියලා නැවත වතාවක් බලය සංකේන්ද්‍රණය කරගන්න. ඒ නිසා මේක ඇතුලේ එක පැත්තකින් තියෙනවා බලය අත්පත් කරගැනීමේ සැලැස්ම. ඒ සැලැස්මට තමයි මේ ඡන්ද තියන්නේ. මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති උරගා බලන්න හරි එහෙම නෙමෙයි. මෙහෙමනේ දැන් ওই ලංකාවේ ලෝකේ ධනේශ්වර ක්‍රමයේ ඇති වෙන කාලේ එක එක දේවල් ගැන විවිධ නිර්වචනාවනේ. දැන් ඡන්ද බලය ඒවා කියන්නේ මේ ජනතා පරමාධිපත්‍ය නියෝජනය වෙන එකක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්ද තියෙන එකක්. ඔන්නෝම නිර්වචනාවනේ. ඒ නිර්වචන ඔක්කොම අහුසියලා දැන් තියෙන්නේ. ඒවා මේ දැන් ඡන්ද තියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති උරගා බලන්න නෙමෙයි. ඒවා තියෙන්නේ අර දේශපාලන විද්‍යාව පොත්වල. මැතිවරණ යනු කුමක්ද කියලා තියෙනවා ජනතාවගේ ප්‍රජා. දැන් මේකේ මොකක්ද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති උරගා බලන්නේ? මේ බලය තහවුරු කර ගැනීමක් කියන්නේ. අනිත් එක තමයි දැන් ආපු සටන් දියාරු කරන්න. අපිට හොඳම උදාහරණ තමයි සහෝදරු තලාවේ ගොවියන්ගේ සටන. දැන් වතුර නැහැ කියලා තලාවේ ගොවියෝ සටන් කරා. තලාවේ ගොවියෝ වතුර නැහැ කියලා සටන් කර ඉන්න වෙලාවේ දැන් ආණ්ඩුව ගෙනාව ඡන්දය. ආණ්ඩුව ඡන්දය ගෙනාපු ගමන් තලාවේ ගොවියන්ගේ අරගලයට වෙච්ච එක තමයි දැන් ඒ ගොවියෝ බෙදුනා ශ්‍රී ලංකා UMP JVP කියලා ගොවියෝ බෙදුනා. දැන් ගොවි අරගලයක් ඇඳවුවොත් වතුර නැති එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය එන්නේ නැහැ ඒ අරගලයට. ඒගොල්ලෝ හිතනවා මේ වෙලාවේ අපි ඕකට ගියොත් එහෙම ආණ්ඩුවට පාඩුයි කියලා. දැන් ගොවියෝ බෙදිලා ඉන්නේ කාටවත් බැ අරගලයක් කරන්න දැන්. දැන් ඒගොල්ලෝ ලස්සන්ට කියන්නේ ඇත්ත මහජන අරගලයක් මතුවෙගෙන එන වෙලාවේ ඡන්දයක් ඇඳවලා මහජන අරගලයක් නැති කරා. ඉතින් ඒක නිසා දැන් ඡන්ද කියන්නේ මොනවද මැතිවරණ කියන්නේ මොනවද කියලා මං හිතන්නේ නොදන්න කෙනෙක් නැහැ. මේ මැතිවරණ ඇතුලේ මේ කවදාවත් මේ වියදම් නොකරන කෙනෙක්ට දිනන්න බෑනේ. වියදම් කරන අය තමයි දිනන්නේ. ඒගොල්ලෝ වියදම් කරන්නේ ජාවාරංකාරයෝ දෙන සල්ලිවල. එහෙම නැත්නම් රාජ්‍ය දේපල අපහරණය කරලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒවට වන්දි ගෙවනවා ඡන්දෙන් පස්සේ. ඒ නිසා හැම මැතිවරණයක් පාසාම ඛේදවාචකේ වැඩ වැඩක් ගැඹුරු වෙනවා. ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ ඒක. දැන් ආණ්ඩුව ඡන්දයක් ගෙනලා දීලා තියෙනවා. ඒක නිසා දැන් අපේ වැඩේ තමයි ඡන්ද දවසට ගිහිල්ලා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති පාවිච්චි කරන එක කියලා මිනිස්සු හිතන්න ගත්තොත් දිගටම ආණ්ඩුවට මේ සෙල්ලම දිගටම යන්න පුළුවන්. එහෙම නැතිනම් මිනිස්සු සමාජයේ තීරණය කරනවා නම් මේ වෙනස් විදියකට මේක හිතන්න ඕනේ කියලා. දැන් ඒ වෙනස් විදියට හිතීම සඳහා වෙන කාලේ ඇවිල්ලා තියෙනවා. අර කිව්වා වගේ අර ම්ලේච්ඡත්වයට යනවාද සමාජවාදයට යනවාද කියන එකේ ඒ හැරුම් ලක්ෂ්‍යය ඇවිල්ලා තියෙනවා. මොකද මේක පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. කවුරු හරි අපි ගමේ අඳුරන කෙනෙක්ව මේ පළාත් සභාවට හරි වෙන ආයතනයකට යවලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි. දැන් විපක්ෂය ගත්තොත් එහෙම විපක්ෂයේ මේ උගුලේ සම්පූර්ණ කොටස්කරුව බවට පත් වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව ඡන්දකෙද්දී විපක්ෂය කරන්න ඕනේ මැතිවරණේ හෙලිදරව් කරන එකනේ. මැතිවරණ ඇතුලේ ආණ්ඩුවේ අරමුණ හෙලිදරව් කරන එකනේ. ඒ වෙනුවට විපක්ෂය කරන එක තමයි මේ මැතිවරණයට ආණ්ඩුවටත් කලින් උඩ පැනලා ලෑස්ති වෙන්නේ. දැන් එක එක කට්ටිය එක එක කොන්ත්‍රාත් බාර ගන්න තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය කොන්ත්‍රාත්ව බාර ගන්න තියෙනවා. ඒ තමයි සන්ධානයට නොමිනේෂන් දෙන්නේ නැති අයට නොමිනේෂන් දෙන එක. දැන් ඔය නොමිනේෂන් කෝල් කරන්න ඔන්න මෙන්න කියලා අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වනේ මේ නාම යෝජනා දෙන්නේ නැහැ ඥාතීන්ට කියලා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂෙන් තිබ්බ මාධ්‍ය සාකච්ඡාව. තියලා තිස්සත්නායක මහත්තයා කිව්වා මේ මැති ඇමතිවරුන්ගේ ඥාතීන් රැසක් මෙවර එක්සත් ජාතික පක්ෂෙන් තරඟ වදිනවා කියලා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ජොබ් එක තමයි සන්ධානයේ නොමිනේෂන් නැති කට්ටියට නොමිනේෂන් දෙන එක. ඒකට තමයි එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ කියලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන් මේ ප්‍රශ්නේ ඉස්සරහා ජනතාවට මේ මැතිවෙන්න වැඩි හෙලිදරව් කරන එක නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේ වෙනුවට මේ ඒ උගුලෙම කොටස්කරුව බවට පත් වෙලා ඒ උගුලට ජනතාව තව පටලවන්න මැදිහත් වෙන එක. දැන් ආණ්ඩුවට මැතිවරණේ කැඳෙව්වට මැතිවරණ උණුසුමක් හදාගන්න බැරුව හිටියා. අපේක්ෂකයෝවත් හරියට බැස්සේ නැහැ. පෝස්ටර් ඇලෙව්වේ නැහැ. මුහුත් කරේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ බාර අරන් තියෙනවා ඒ වැඩේ කරලා දෙන එක. මැතිවරණ උණුසුමක් රටේ නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත් එක බාර අරන් තියෙනවා. දැන් ඒගොල්ලෝ ඒ ප්‍රදේශවල බැහැලා ඒ වැඩේ කරනවා. දැන් කවුරුත් මුකුත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ බැහැලා දැන් කොහොම හරි ගුටි කාලා මොනවා හරි කරලා මැතිවරණ උණුසුමක් හදලා දෙනවා. එතකොට ආණ්ඩුවට පුළුවන් අපූර්වවට ඒ මැතිවරණ උණුසුම ඇතුලේ බැට් කරලා දිනන්න. නිසා දැන් එක එකනා දැන් විපක්ෂ කට්ටිය එක එක කොන්ත්‍රාත් තමයි බාර අරන් තියෙන්නේ. දැන් කිසිම කෙනෙක් හරියට ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් නව ලිබරල් ධනවාදයේ වෙනුවට මොකද්ද කරන්න කියලා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි යන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනවානේ. අපි යන සමාජීය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් නව ලිබරලාදී කියලා කියන්නේ මොකක් හරි මේ ආර්ථික මේ සැලැස්මක් විතරක් නෙමෙයි, ආර්ථික උපාය මාර්ගයක් විතරක් නෙමෙයි. ඒක ඇවිල්ලා සමාජ සංස්කෘතික සදාචාරමය ප්‍රපංචයක් නෙමෙයි. එතකොට ඒක වෙනුවට මොකද්ද තියෙන්නේ කියලා කවුරුත් කියන්නේ නැහැ. කිසි කෙනෙක් කියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ නැහැ. ෆොන්සේකා මහත්තයා කියන්නේ නැහැ. කිසි කෙනෙක් කියන්නේ නැහැ. කවුරුත් විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ කරන්නේ මේ නීතිමදි අලුතෙන් නීති හදන්න අර එහෙමයි කියලා රාජ්‍ය ශක්තිමත් කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. එක්කෝ ඒක. නැත්නම් මේක පුද්ගල ප්‍රශ්නයකට ලඝු කරනවා. දැන් ඉසස් කෝස් ප්‍රශ්නේ ආපු වෙලාවේ දැන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කරපේ කරමයි තාප්පවල ලිව්වා මේ බන්දුල SB ඉල්ලාස්සෙන්. උද්ඝෝෂණත් කරා. දැන් බන්දුලයි SP ඉල්ලාස් වුණාම හරිද? කවුද එන්නේ? බන්දුලයි SP ඉල්ලාස් වුණාට පස්සේ ඊගාවට කවුද අධ්‍යාපන ඇමති වෙන්නේ? ඒ ඇමති වෙන්න ඉන්නයි මරුද? නියමයිද? හොඳ කට්ටියද? දැන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා වගේ කරොත් අර මේ දවස්වල බාල ඩීසල් ගෙන්නලා අර වාහන ඔක්කොම පාර නැවතිලා තියෙන්නේ. එයාව එහෙම ඇමති කරොත් නියමයට කරයිද අධ්‍යාපන? නැත්නම් මර්වින් සිල්ලා වගේ කෙනෙක් කාටද දෙන්නේ ඉතින්? ඔයා කට්ටිය අස් කරත් ආයේ ඒ જાතිම කට්ටිය තමයි ඉන්නේ දෙන්න. ඉනිසද විපක්ෂයේ පක්ෂවල වැඩේ තාප්පොල ලියන එක නෙමෙයි SB බන්දුල ඉල්ලාස් වෙනු කිය. ඉල්ලාස් වෙන්න ඕනේ SB හරි බන්දුල හරි නෙමෙයි ඉල්ලාස් වෙන්න මේ සිස්ටම් එක ඉල්ලාස් වෙන්න එපා. ඒගොල්ලෝ ඉල්ලාස් වෙන්නේ නැති නිසා පහ කරන්න ඕනේ. අයින් කළා දාන්න. ඒක කරන්න ජනතාව පෙළ ගස්සන්නේ නැතුව ජනතාවට ඒක පිළිබඳ අවබෝධය දැනුම ප්‍රඥාව දෙන්නේ නැතුව ප්‍රශ්නේ SB ගේ බන්දුලගේ ඒගොල්ලෝ ඉල්ලාස් වෙනු කියලා අභියෝග කරලා තේරුමක් නැහැ. බන්දුල කිව්වා මම නම් ඉල්ලාස් වෙන්නේ නැහැ මොකද මේකේ වැරද්ද නිලධාරින්ගේ කියලා. සිස්ටම් එකේ තමයි වැරද්ද මම මොකටද ඉල්ලාස් වෙන්නේ කියලා. දැන් ඊට පස්සේ අපේ මේ වාමාංශික නායකයෝ ඔක්කොම බන්දුල ගුණවර්ධනගෙන් සිස්ටම් එක ගැන ටියුෂන් ගන්න. දැන් අපේ වාමාංශික පතාක යෝධයෝ ඔක්කොම කිව්වා බන්දුල SB ඉල්ලාස් වෙනු කියලා. ඊට පස්සේ බන්දුල ගුණවර්ධන මහත්තයා වෙලලා කිව්වා මේකේ වැරද්ද මගේ නෙමෙයි සිස්ටම් එකේ වැරද්දකට මම මොකටද ඉල්ලාස් වෙන්නේ කියලා. ඇත්තටම සිස්ටම් එකේ ඉන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. බන්දුලගේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒක බන්දුලත් එක්ක වෙනම බේරගන්න ඕනේ. වැඩේ තියෙන්නේ වාමාංශිකයන්ට බන්දුල ගුණවර්ධනකින් සිස්ටම් එක ගැන ටියුෂන් ගන්න වෙච්ච එක වගේ ඛේද වාචකයි. වම මූණ පාලා තියෙන ඛේද වාචකයි ඒක. ඒගොල්ලන්ගේ සිස්ටම් එක ගැන ටියුෂන් ගන්න වෙලා තියෙන්නේ බන්දුල ගුණවර්ධනකේ. ධනේෂ් රාණ්ඩුවක ඇමති කෙනෙක්ගේ. ඒ දෙන්න තමයි වැටලා තියෙන්නේ. ඉතින් මේ තියෙන විපක්ෂය කියලා ඉන්න එකේ මේ තියෙන්නේ මෙන්න මේ ආණ්ඩුවේ සිහිනයේ දේශපාලනයේට, වෛරයේ දේශපාලනයේට, බීතියේ දේශපාලනයේට අනුගත වෙන කට්ටිය තමයි ඉන්නේ. ඒ අනුගත වීම තමයි අද විපක්ෂයේ දේශපාලනය කියලා කියන්නේ. ඒක නිසා ඒක ආණ්ඩුවේ දේශපාලනෙම මිස වෙන එකක් නෙමෙයි. දැන් බය නැහැ කියලා ඉන්න කට්ටියත් එහෙමයි. දැන් ආණ්ඩුව බීටී දේශපාලනයක් හදනවානේ. දැන් බය කට්ටිය ඉන්නවා. බය දැන් ඔය ඔකේ ලස්සන කතාවක් තියෙනවා. මේක මේ කියන්නේ මේ මුහුත් මේ ස්ට්‍රීන්ට් අපහාස කිරීම පිණිස එහෙම නෙමෙයි. මේ නිකන් කතාවක්. ඒ කතාවේ තියෙනවා මේ පිරිමි ඔක්කොම එකතු කරලා කිව්වලු මේ පෝලිං දෙකක් හැදෙන්න කියලා. ගෑණිට බය පිරිමි ඔක්කොම එන්න පළවෙනි පෝලිමට, ගෑණිට බය නැති පිරිමි එන්න දෙවෙනි පෝලිමට කිව්වා. ඊට පස්සේ දැන් බැලුවම පළවෙනි පෝලිමේ ඉන්නවලු ඔක්කොමලා, දෙවෙනි පෝලිමේ ඉන්නවලු එක්කෙනෙක් දෙවෙනි පෝලිමේ ඉන්නවලු. ඊට පස්සේ ඉතුරු ඔක්කොමලා කිව්වලු මේ වානම් මාර බඩුවක් තමයි, වා ගෑණිට පොඩ්ඩක්වත් බය නැහැ නේද මේ කියලා. අපි නම් ඔක්කොම බයයි, අපි පළවෙනි පෝලිමේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා කිව්වලු මේ නෑ එහෙම නෙමෙයි ප්‍රශ්නේ, මම ගෙදරින් එද්දි ගෑණි කිව්වා උඹ පළවෙනි පෝලිමේ හිටගෙන මට අපහාස කරලා එහෙම අහුනොත් ගායි ගෙදර එන්නේ නැහැ, අනිවාර්යෙන් දෙවෙනි පෝලිමට පලයන් කියලා ගෑණි කිව්වා කියලා. දැන් මේ ආණ්ඩුවට බය නැහැ කියලා ඉන්න කට්ටියත් ඒ දෙවෙනි පෝලිමේ කට්ටිය වගේ. ඒගොල්ලොත් එහෙමයි. හරිද? ඒගොල්ලෝ දැන් කොටසක් ඉන්න කෙලිම බය පෝලිමේ කට්ටියක් ඉන්නවා. ඉතින් තව කට්ටියක් ඉන්න බය නැහැ කියලා. ඒ බය නැහැ කියලා දෙවෙනි පෝලිමේ හිටගන්න කට්ටියත් මේ ආණ්ඩුවෙන් කියලා තියෙන ඕගොල්ලෝ උඹලා අනිවාර්යෙන් බය නැති පෝලිමේ හිටපල්ලා ඔක්කොමලා බය පෝලිමේ හිටියොත් එහෙම අපිට දේශපාලනේ කරන්න බැරුව යනවා මේක කියලා. ඒ නිසා බය නැති පොලිමේ ඉන්නවා ඒගොල්ලෝ. දැන් මංගල සමරවීර මහත්තයා බය නැති පොලිමේ ඉන්නවා කියලා රුවන් ෆර්ඩිනන්ඩ් සුයි කට්ටිය එකතු වෙලා දැන් වෙබ්සයිට් කරගෙන හිටියනේ බය නැති පොලිමේ කියලා. දැන් බය නැති පොලිමේ ඊට පස්සේ අපිත් කිව්වා මාල් බලන්නකෝ ඔක්කොමලා බය පොලිමේ මුන් දෙන්න විතරක් ඉන්නවනේ බය නැති පොලිමේ කියලා. දැන් අන්තිමට අර සිද්ධියෙන් පස්සේ අපි හොඳට දැනගත්තා මේ ඒ දෙන්න මොකද බය නැති පොලිමේ හිටියේ කියලා. අර ගෑණිට බය නැති පොලිම වගේ තමයි ඒක. එහෙම තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මේ දවල්ට කාලාව මේ අල්ලිගහ මන්දිරේ තියෙනවනේ අර හෝටලයක් වගේ එකක් තියෙනවා මේ ඒකෙන් ඕන කෙනෙක්ට ගිහිල්ලා දවල්ට කන්න පුළුවන්. ඒකේ නම අර පත්තරේක මම දැක්කා තියෙනවා හෝටල් ඩි කෑවොත් කෑවා. ඒකේ කෑවොත් කෑවම තමයි ගිහිල්ලා. සෑ ඒකේ දවල්ට කන්න දෙන ඕන කෙනෙක්ට යන කෙනෙක්ට ඒකේ කාපු කට්ටිය කෑවම තමයි ආය ගොඩේමක් නෑ ඒ කාපු කට්ටියට. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා එතනින් කාලාවා. දවල්ට කාලාවා. ඊට පස්සේ ඉවරයි. ඒ ඔක්කොම විකල්ප දේශපාලන ඒව ඉවරයි. ඕක තමයි ඉතින් අපේ රටේ විපක්ෂ දේශපාලනය කියලා තියෙන්නේ. බයයි කියලා ඉන්න කට්ටිය, බය නැහැ කියලා ඉන්න කට්ටිය ඔක්කොම එක වගේ බඩු තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ ඊනියා දේශපාලනයෙන් තවදුරටත් මේ ප්‍රශ්නේ මිදෙන්න මේ අර්බුදයට උත්තරයක් හොයන්න අපිට බෑ. ඒක නිසා දැන් අපි දැන් සමාජයක් විදිහට මොකද කරන්නේ? අන්න ඒ සාකච්ඡාව තමයි කරගන්න ඕනේ සෞදු. අපි සමාජයක් විදිහට මොකද කරන්නේ? අපිට පෙරටුගාමි සමාජවාදී පක්ෂ විදිහට අපිට ලොකු සංකීර්ණ දෙයක් නැහැ කියන්නේ. අපිට සමාජයට කියන්න දේවල් ඇත්තටම අපිට තියෙන්නේ දේවල් හතරයි කියන්නේ. එච්චරමයි අපිට කියන්න තියෙන්නේ සමාජයට. දැන් අර මැතිවරණයේ තියෙන පළාත්වල අපි පටන් ගත්තානේ මැතිවරණේට මිනිස්සු හම්බෙන්නේ. දැන් අපි ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා මිනිස්සු හම්බෙලා ආණ්ඩුව මේ මැතිවරණ ගෙනාවේ මෙන්න මේ දේශපාලන අරමුණට. ඒ නිසා ඒකට අහු වෙන්න එපා. අපි ආවේ ඡන්දෙ ඉල්ලන්න නෙමෙයි. අපි ගෙදරට ආවේ ඡන්දෙ ඉල්ලන්න නෙමෙයි. අපිට ඡන්දෙ එපා. අපි ඉල්ලන්නෙත් නෑ ඡන්දෙ. අපිට ඡන්දෙ එපා. ඕගොල්ලෝ මෙන්න මේ දේශපාලනේ තේරුම් ගන්න කියලා කිව්වම તો අපේ සහෝදර කියනවා මේ මිනිස්සු අහනවලු මේ දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපේ කවුරු හරි සහෝදරයෙක් කියලා තිබ්බා මේ දැන් හැම එකම අපි කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඕගොල්ලෝ හිතලා මේ මොකක් හරි මොලේ පාවිච්චි කරලා මොනවා හරි කරන්න කියලා. ඒ කරන්න ඕනේ නැත් අපි කියලා දෙන්න ඕනේ නැහැ නේ. නිසා අපිට සමාජයේ තියෙන යෝජනා හතරයි. පළවෙනි එක තමයි ගොඩක් අය හිතන්නේ නැහැ නේ. හිතන්නේ නැති කට්ටිය හිතන්න පටන් ගන්නවා. මේ සමාජයේ සාතිෂ බහුතර හිතන්නේ නැහැ. මුකුත් හිතන්නේ නැහැ. මොලේ තිබ්බට පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ දැනටත් හිතන්නේ නැති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ කරුණා කරලා හිතන්න පටන් ගන්න. දැනට හිතන කට්ටියක් ඉන්න. ඒ හිතන කට්ටිය හිත ඉන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඔය කඩපිල්ලලයි බස්වලයි එක එක පල්ලැහැලිකියක ඉන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. දැනටමත් ක්‍රියාකාරී වෙන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ නිකං ක්‍රියාත්මක වෙලා වැඩක් නැහැ, සංවිධානාත්මක වෙයි. සංවිධානාත්මක බලයකට එකතු වෙන්න. දැනටමත් සංවිධානාත්මකව අරගල කරන බලවේග වලට කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, ගොවියන්ට, තරුණයන්ට අරගල කරන බලවේග වලට අපිට කියන්න තියෙන්නේ විචාරශීලී වෙන්න. ඕගොල්ලෝ කරන අරගල හරිද කියලා අපව හිතන්න. කරන්න ඕන අරගලේ ඔකද කියලා ආයෙ හිතන්න. අපිට ওই යෝජනා හතර විතරයි තියෙන්නේ සමාජයට. දැන් හිතන්නේ නැති අයගේ ප්‍රශ්නේ එක කාලෙක හිතන් හිටියා මේ එන අපිට පුද්ගලික ව්‍යාපෘති හදලා මේ අරුබුදෙන් ගොඩ යන්න පුළුවන් කියලා. එහෙම සිහින කාල පරිච්ඡේදයක් තිබුණා. දැන් නම් කවුරුත් ඒකේ නැහැ. දැන් කවුරුත් ඒකේ නැහැ නේ. එහෙම බෑනේ. ඒ කියන්නේ අපිට පුද්ගලික ව්‍යාපෘතියක් හදාගෙන ගොඩ යන්න බෑ. මොකද අපේ ළමයාට මොනවද වෙද්දන්නේ? දැන් අපේ අම්මවයි නංගිවයි ගෙදර තියලා එන්න බෑනේ. දැන් කහවත්ත පැත්තේ නම් කොහොමවත් එන්න බෑ. දිගටම අම්මලා දුවලා අහුනම් මරණවනේ. එතකොට දැන් සමාජ සුරක්ෂිතතාවයක් නැහැ. ඒක නිසා දැන් පුජ්‍යලික ව්‍යාපෘති හදාගෙන අරුබුදෙන් ගොඩ යනවා කියලා හිතුවට එහෙම ගොඩ යන්න බෑ. පුජ්‍යලික ව්‍යාපෘති වලින් අරුබුදෙන් ගොඩ යන්න බෑ. දැන් තමයි සමාජයට හරියටම තේරෙන්න ඕනේ. සමාජයක් ලෙස උත්තර හෙව්වේ නැත්තම් පුද්ගලිකව අපිට කිසි දෙයක් මේකේ කරන්න බෑ. මේකේ අපචාරයට ලක් වෙන එක, මැරිලා යන එක, සොරකමක ගොදුරක් බවට, අපරාධයේ ගොදුරක් බවට පත් වෙන එක ඇරෙන්න පුද්ගලිකව කිසි දෙයක් කරන්න බෑ. ගොඩ යනවා නම් ගොඩ යන්නේ සමාජයක් විදිහට තමයි. අර පොලිසිය කියන සංඛ්‍යාලය එකන වලින් ඒ ටික තේරෙනවා. පොලිසිය අර ඉලක්කම් වගේක් කියනවනේ. 1000ක් ලිංගික හිරිහැරවලට ලක් වෙලා තියෙනවා, 2500ක් ළමා අපචාර වෙලා තියෙනවා. එහෙම නම් ඉතින් තනියෙන් උත්තර හොයන්න බෑ. ඒ නිසා මේ සමාජයේ කවුරු හරි හිතන් හිටියා නම් කලින් මම මගේ උත්සාහයෙන් මොනවා හරි මේ අරුබුදෙන් පියමනිනවා කියලා එහෙම පියමනින්න බෑ. සර් දැන් තියෙන සමාජ කාර්යයක් තමයි තියෙන්නේ. සහ කවුරු හරි හිතාගෙන හිටියා නම් වැඩිපුරම වෙහෙස වෙලා දැන් එහෙම හිතනවනේ සමාජ. වැඩිපුරම වෙහෙස වුණොත් මේ අපිට පුළුවන් වෙයි මේ අරුබුදෙන් එහාට යන්න. වැඩිපුරම අනුගත වුණොත්, ක්‍රමයට අනුගත වුණොත්, වැඩිපුරම නිවට වුණොත්, මේ කියන හැම දෙයකම නිවට වෙලා හිටියොත්, පෞද්ගලික ව්‍යාපෘති දියත් කරොත් ඒ වගේ ගොඩ යන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. එහෙම ගොඩ යන්න බෑ. එහෙම ගොඩ යන්න බෑ කියලා හරි නිශ්චිතයි දැන්. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මොකක් හරි අපි පුද්ගලිකව මොනවද අත්පත් කරගන්නේ කියන එක නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අත්පත් කරගන්නා දේ හෝ දැනටමත් අපිට තිබෙන දේවල් මේ වගේ සමාජ වටපිටාවක සුරක්ෂිතද කියන ප්‍රශ්නේ තියෙනවා. සමාජ සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට සමාජයට යෝජනාවක් තියෙනවා. අපිට ජනතාව අපිට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ මේක හිතන්න කියලා. මේක හිතන්න කූඹි රැළක කූඹියෙක් වගේ වෙන්න එපා කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. කූඹි රැළේ යන කූඹියෝ ඉන්නෝනේ. ඒ කූඹියෝ දැන් මේ හිතලා අපි පොලිමට යන්න ඕනේ එහෙම කියලා යනවා නෙවෙයි. ඉවකට යන්නේ. ඉවකට යන්නේ සහජයෙන් ආපු ඉවක් තියෙනවා, හැදිච්ච ක්‍රමයක් තියෙනවා, ඔහේ රැළේ යනවා. දැන් සමාජයේ බහුතරයක් යන්නේ එහෙම. මොකද්ද වෙන්නේ කියලා හිතන්නේ නැහැ. කරන්නේ මොකද්ද කියලා හිතන්නේ නැහැ. කූඹි රැළේ යන කූඹියා වගේ, හරක් රැළක දක්කන හරකෙක් වගේ ඔහේ යනවා. මේ යන්නේ කේ ඔහේ යනවා. අපිට ඉල්ලීම තියෙන්නේ කූඹියෙක් වෙන්න එපා, මිනිහෙක් වෙන්න. කූඹි රැළක කූඹියෙක් වෙන්න එපා, මිනිහෙක් වෙන්න හිතන්න. හිතන්න යන්නේ කොහෙද කියලා හිතන්න. මොකද්ද කරන්න කියලා හිතන්න. අර එක වෙලාවක ඔක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් මේ බුද්ධාගම ගැන ගොඩාක් දේවල් කියනවානේ. අඩුම ගානේ හොඳ බෞද්ධයෙක්වත් උනා නම් මේ ප්‍රශ්නේ මීට වඩා ගොඩ යනවා. දැන් ඒකත් බොරුනේ කරන්නේ. ඒකත් සම්පූර්ණ බොරු කරන්නේ. දැන් වැඩිම ගැටුම් ප්‍රමාණයක් වෙලා තියෙනවා කියන්නේ මේ එකම ආගමේ විවිධ නිකායන් අතර කියලා මම දැක්ක පත්‍රයක තියෙනවා. එහෙනම් කතෝලික නොවන ක්‍රිස්තියානි නිකායන්ට කතෝලික අයගේ හිරිහැර කිරීම. බෞද්ධ ආගමේ විවිධ ප්‍රවණතාවලට බෞද්ධයන් විසින් කරන හිරිහැර කිරීම. ඒවා ඉහළ ගිහින් කියලා පත්‍රයේ ප්‍රවෘත්තියක් ගියා දැන් දවස් දෙකකට විතර කලින්. හරි. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ආගම කියලා හිතන් ඉන්නේ වෙනම එකක්. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මම කියන්න හැදුවේ දැන් බුදුහාමුදුරුව හම්බෙන්න අර ඒ කාලේ අර එක එක දාර්ශනිකයෝ ඇවිල්ලා වාද කරනවානේ. වාද කරන්න එක දාර්ශනිකෙක් ඇවිල්ලා. අර මේ එයා ඇවිල්ලා දැන් දිගටම වාද කරලා අවසානයේ දැන් එයා එකඟ වෙලා බුදුහාමුදුරන්ට එකඟ වෙලා මේ එයා කියනවා හරි මම ඔයාගේ දර්ශනේ පිළිගන්නවා. දර්ශනේ පිළි අරගෙන මම ඔයාගේ අනුගාමිකෙක් වෙනවා. දැන් ඔයාමට කියන්න මම මොකද්ද කරන්න ඕන කියලා. ඒතර බුදුහාමුදුරෝ කියනවා ඔයා කෑම කන්න, හොඳට නිදාගන්න, නිදිමත හැදුනම ඇවිදින්න, හුස්ම ගන්න, ඒව කරන්න කියලා. ඊට පස්සේ ඒ දාර්ශනිකය අහන ඕව දැන්නත් මම කරනවානේ. ඕවා මම දැන්නත් කරනවා. ඔයා මේ එතකොට ඔයාගේ ධර්මයේ පිළිගත්ත කියලා මට කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඕවා මම දැනුත් කරන්නේ වනි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඔයා ඇවිදිනකොට මම මේ කරන්නේ ඇවිදින එක කියලා හිතාගෙන ඇවිදින්න. ඔයා හුස්ම ගන්නකොට මම දැන් මේ හුස්ම ගන්නවා කියලා දැනුවත්ව හුස්ම ගන්න. ඔයා නිදා ගන්නකොට කිරා වැටෙන්නේ නැතුව මම දැන් නිදා ගන්නවා කියලා දැනගෙන නිදා ගන්න. ඔයා කෑම කනකොට වෙන වෙන අටමගල් හිතන්නේ නැතුව මම දැන් මේ කරන්නේ කෑම කන එක කියලා පිළිවෙලකට කෑම කන්න. ඔයා මුකුත් අලුතෙන් කරන්න එපා. දැන් ඔය කරන ටිකම කරන්න. කරන්නේ මොකද්ද කියලා දැනගෙන කරන්න. දැන් අපිට සමාජයට කියන්න තියෙන්නේ තෝකම තමයි. අලුතෙන් කරන දේවල් වෙනම කල්පනා කරමු. අඩුම ගානේ කරන දේවල් ටික දැනගෙන කරන්න. දැන් ඔය කරනවානේ රස්සාවල් කරනවා කියලා එක එක ඒවා කරනවා, සමාජ වැඩ කරනවා කියලා එක එක ඒවා කරනවා, එක එක ඒවා කරනවා, ළමයි හදනවා කියලා එක එක ඒවා කරනවා, ළමයින්ට අධ්‍යාපනය දෙනවා, ප්‍රේම කරනවා, එක එක දේවල් කරනවානේ. ඒ කරන දේවල් ආයේ හිතුවනම් හරි අපි මේ කරන්නේ ඒකමද නැත්නම් අපි මේ කූඹි රැළේ කූඹියෙක් වගේද යන්නේ කියලා. ඒ නිසා අපිට යෝජනාවක් තියෙන්නේ හිතන්නේ නැති හැමෝම හිතමු ජීවිතේදී ආපහු හැරිලා බලමු. අනිත් එක මේ හිතනවා කියලා කිව්වත් ඒ හිතන එකක් දැන් මේ අපි හිතනවා කියලා කිව්වට අපි හිතනවම නෙමෙයි. තනා නිම කළ යාන්ත්‍රණයක් ඇතුලේ තමයි අපි මේ හිතන්නේ. යාන්ත්‍රණයක් ඇතුලේ හිතන්නේ අපිට හදපු චින්තන සැකැස්මක් තියෙන සැකැස්මෙන් තමයි අපි හිතන්නේ. ඇත්තට හිතනවා කියන්නේ ඒකිනුත් මිදිලා හිතන්නේ නෝ. දැන් හිතන්නකෝ ඡන්දෙට. දැන් ඡන්දෙට මැතිවරණයට කලින් ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේ සමාජය ගැන මාර කතා කියන්නේ. දැන් බරපතල විවේචන තියෙනවා, විශ්ලේෂණ තියෙනවා, සමාජ විග්‍රහයන් තියෙනවා, ලෝක දේශපාලනෙත් සම්බන්ධ කරනවා, මාර කතා. ඔය ඕන කෙනෙක් හම්බෙලා බලන්නකෝ. දැන් පහුගිය සති කීපෙක මේ මම නිකන් බස් එකේ මගෙත් එක්ක වාඩි වෙලා යන ඇත්ත එක්ක කතා කරා. ළඟ වාඩි වෙලා යන ඇත්ත එක්ක නිකන් කතා කරා. මේ කතා කරපුවම අපි ඉතින් එකපාරටම දේශපාලනයට එන්න හොඳ නැති නිසා වෙන එක එක මේ කොන්දොස්තර මාරු සල්ලි දෙන්නේ නැති ඒවා ඕවා මේවා කියන කතාවට ප්‍රවේශ වෙන්නේ. ප්‍රවේශ වෙද්දී මේ අපි ළඟවාඩි වෙන කට්ටිය එහෙම නැතුව කෙලින්ම දේශපාලනයටම බහිනවා. බැහැලා අන්තිමට මේ බහිද්දි කියලාත් යනවා මේ 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 විදිහට නම් යන්න බෑ. ඉතින් මේක මාර අවුලක් තියෙන්නේ. මේ මොකක් හරි කරන්න වෙයි කියලා අපිට කියලා බහිනවා. හරිද? දැන් මේ ප්‍රශ්නේ දැන් ඔය 100ක් හම්බුනොත් 180ක් විතරම ඔය කතන්දරේ කියනවා. නියමෙට කියනවා. ඔක්කොම කරුණු දාලා උදාහරණ මම කියපු සමහර උදාහරණත් ඔය යාළුවෝ එහෙම කියපුවා. හරිද? ඒගොල්ලෝ ඔක්කොම ඡන්ද දෙනවා මේ බුලට් කුලේට අරකට මේ ඡන්ද දෙනවා. ඒ ගමන් ඒගොල්ලෝ කියනවා මේ විදිහෙන් නම් යන්න බෑ. මේක මාර කෙලියක් නේ මුන්ට ගහන්න ඕනේ කියලා කියනවා. උඹලා ගහපල්ලා මචං අපි මේ අපුඩි ගහන්නම් කියලා කියනවා. දැන් එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ දැන් දැන් අපි හිතනවා කියලා කිව්ව දැන් හැමෝටම විවේචනේ තියෙනවා. විවේචනේ තියාගෙනම ආය මේ ඡන්දයක් තියෙනකොට ගිහිල්ලා ගහන අරකට කතිරේ. එතකොට කතිරේ ගැහුවේ ඇයි කියලා අහපුවමත් කියන්නේ අපි මේ හිතලා 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 තමයි මේ ගැහුවේ කියලා. මොහාර විදියට හිතුවානේ හිතලා හිතලා මේ ඊට පස්සේ හිතුවා මේ අපි මුළු පරම්පරාවම ඡන්ද දුන්න එක නොදී කොහොමද කියලා ගැහුවා කියලා තමයි කියන්නේ. දැන් එතකොට ඒ සිතීම ගත්තොත් එහෙම ඒ හිතලද ඇතරම ඒ හිතනවා කියලා කිව්වට ඒ හිතනව නෙවෙයි ඒ ඇවිල්ලා අපි මේ චින්තන සැකැස්මක් ඇතුලේ තමයි හිතන්නේ. කොලින් විල්සන් කියලා මේ ඇමරිකානු ලේකකෙක් ලියපු පොතක් සිංහලට පරිවර්තනය වුණා 1980 ගණන්වල වගේ. එස්.එම්. බඳුසීල මහත්තයා තමයි ඒක සිංහලට පරිවර්තනය කරේ. චිත්ත පරපෝෂිතයෝ කිය. ඒක මේ විද්‍යා ප්‍රබන්ධයක්. ඒකේ තියෙන්නේ මේ අපේ දැන් ඔළුවේ මේ පරපෝෂිතුනේ උකුණෝ. ඒ උකුණෝ වගේ කට්ටියක් මනසට ගිහිල්ලා. මනසට ගිහිල්ලා මේ මනසේ සාරය උරා බොනවා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ අපි හිතන එකට මැදිහත් වෙනවා. අපි හිතනවා කියලා හිතුවට අපිට හිතවන්නේ චිත්ත පරපෝෂිතයෝ තමයි අපිව හිතවන්නේ. අපේ සිතිවිලි වලින් තමයි ඒගොල්ලෝ බලය ගන්න. ඒක ඇත්තටම මේ බැලු බැලමට විද්‍යා ප්‍රබන්ධයක් වගේ තිබුණාට ඒ ලේඛකයා වෙන දේශපාලනයක් කියන්න උත්සාහ කරා. ඒකේ ඉන්න එක චරිතයක් ඉන්නවා විද්‍යාඥයෙක්. එයා චිත්ත පරපෝෂිතයන්ව පරද්දලා ජය ගන්න. ඒත් ඒකට එයා මුකුත් භෞතිකව කරන්න දෙයක් නැහැ. බේත් බොන්න මුකුත් නැහැ. මනස ඇතුළෙම තමයි වැඩේ තියෙන්නේ. ඒක තමයි චූටි පොතක්. පුළුවන් නම් හොයාගෙන කියවන්න. ඒත් ඒ චිත්ත පරපෝෂිතය වගේ එකක් දැන් මේ තියෙනද? ඕක දැනගන්න එපා. චිත්ත පරපෝෂිතය ඔළුව ඇතුළේ ඉන්නවා. ඒ නිසා දැන් මේ අපි හිතනවා කිව්වට අපි හිතනව නෙමෙයි කියන එක දැනගන්න. දැන් මේට්‍රික්ස් චිත්‍රපටි මාලාව එක චිත්‍රපටියක තිබුණා. ඒකෙත් තියෙන්නේ එහෙමයි. ඒකෙ තියෙන්නේ මේ පිටසක්වලින් ආපු කට්ටියක් මේ අපි ඔක්කොමලව නිදි ගන්නලා ඔළුවට ගහලා තියෙන ඉලෙක්ට්‍රෝඩ්ස්. ඒ ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් අපිට දීලා තියෙන හීනය. ඒ හීනෙට ඒ අපි ඇත්තටම ඉන්නේ මේ නිදාගෙන. අපේ ඇඟේ තියෙන සාරය අපි නිදාගෙන ඉන්න අතර අපේ ඇඟේ තියෙන සාරය ඔක්කොම ඒගොල්ලෝ ගන්නවා. ඒ ගන්න අතර අපි නිදාගෙන කියලා දැනගත්තොත් අපි ඇහැරෙන නිසා අපිට දීලා තියෙන හීනය. ඒ හීනේ තියෙන්නේ අපි පිට්ටනිය වල ඇවිදිනවා, මල් කඩනවා, කුරුල්ලන්ගේ සින්දු අහනවා, එහෙම තමයි තියෙන්නේ හීනේ. ඒ චිත්‍රපටෙත් තියෙන්නේ අපි මේ ඉන්නේ හීනක කියලා තේරුම් ගන්න පොයින්ට් එක. එතන තමයි වැඩේ වෙනස් වෙන තැන ඉන්නේ. ඒක එක චරිතයක් ඉන්නෝ. එයා තේරුම් ගන්නවා මේක ඇත්ත නෙමේ. ඇත්තට අපිව මේ අපේ සාරය උරා බොනවා. අපි පීඩනය ලක් කරලා තියෙන්නේ. අපිව සූරා කාලා තියෙන්නේ. මේක හීනයක් කියලා. මේක හීනයක් කියලා තේරුම් ගන්න. ඒක හීනයක් කියලා තේරුම් ගත්තට පස්සේ තමයි ඒක හිතුවට පස්සේ තමයි අපිට නැවත ජීවිතේට අවතීන වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අර දුරකථන සමාගමක දැන්වීමක් යනවා මේ දවස්වල ටෙලිවිෂන් එකේ. ඒකේ මේ පොඩි දරුවා අම්මට කෝල් කරන දර්ශනයක් තියෙනවා. එයා කියනවා මේ අම්මේ මම දැක්කා ඔයා මේ ප්ලේන් එකේ යනවා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ධනේශ්වර ආර්ථිකයට මේ නවලිබල්ලාදී පසුගාමිත්‍යා මිස්ටර් වෙච්ච ආර්ථිකයට බැරි වෙලා තියෙනවා මිනිස්සුන්ට මේ රට ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් රස්තාවක් දෙන්න අසමත් වෙලා. දැන් මේ කතා ආශ්චර්ය කතා ඔක්කොම කිව්වට පස්සේ අවසන්ට වෙලා තියෙන මොකක්ද? මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන පහසුව දෙන්න අසමත් වෙලානේ. ඒ නිසා මිනිස්සු හිතනවා රට යන්න ඕන කියලා. අර ප්‍රසන්න විතානගේ මහත්තයා අධ්‍යක්ෂණය කරපු මේ මචං චිත්‍රපටිය නිෂ්පාදනය කරපු මචං චිත්‍රපටිය ඒකේ අර රැකියාව විරහිත තරුණයා කියනවා මේ මම නම් මොනවා හරි කරලා බෝට්ටුවක හරි නැගලා රට යනවා කියලා. ඊට පස්සේ එයාගේ යාළුවා කියනවා රට යන්න එපා බං, එහෙ ගියාම අපි දෙවෙනි පෙළ පුරවැසියෝ කියලා. වෙන පිට රටකට ගියාම අපි දෙවෙනි පෙළ පුරවැසියෝ කියලා. ඉතින් අර කොල්ල අහන, එතකොට අපි මෙහෙ ඉන්නේ පළමු පෙළ පුරවැසියෝ විදිහටද කියලා. කන්නත් නැතුව. මේ පළමු පෙළ දෙන්නේ කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නිසා මීගමුවේ හලාවත තරුණයා අර පොඩි ඩිංගි බෝට්ටු වල නැගලා ඉතාලියට යන්න හද. නැගිනහිර වෙරළේ ඉන්න තරුණයා මොනවා හරි කරලා ක්‍රිස්මස් දූපතට පැන ගන්න හද. අතිශය අනාරක්ෂිත ක්‍රමවලින් යන්න ගිහලා ඒගොල්ලෝ ගිලිලා මැරෙනවා. දැන් දිගටම සිද්ධි වාර්තා වෙන. සේ ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා ටෙලිවිෂන් එකේ අපිට කියනවා රටට අපහාස කරන්න එපා කියලා. දැන් අර ක්‍රිස්මස් දූපතට යන්න හදපු ශ්‍රී ලාංකිකයෝ වගේක් නාවික හමුදාවෙන් අල්ලගත්ත දවසේ ඒ ප්‍රවෘත්තිය දාලා ඒ තරුණයා ඔක්කොගෙම මූණුත් පෙන්නලා ටෙලිවිෂන් එකේ. ඊට පස්සේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රකාශකයෙක් ඇවිල්ලා ටීවී එකේ ප්‍රකාශයක් කරනවා මේ රටට බරපතල මේ අපහාසයක් මේ කරන්නේ මේ විදිහට පැනලා යන එක, මේ දේශප්‍රේමයේ දශමයක්වත් තියෙනවනම් මේ වගේ කරන්න පුළුවන්ද මුන්ට මේ කියලා තමයි කියන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් තමන්ගේ ජීවිතය අවදානමේ දාලා ඇයි මිනිස්සු මේ රටින් යන්නේ කියලා හොයලා නැහැ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ගෞරවනීය ජීවිතයක් දෙන්න අසමත් වෙලා තියෙනවා. හරිද? ඒ අසමත් වීම නිසා මිනිසුන් රටෙන් පිට යන්න වෙලා තියෙනවා. රටෙන් පිට ගියාට පස්සේ මානව සම්පත්තා බිඳිනවා. එතකොට ඒ ප්‍රශ්නෙනුත් ඒගොල්ලෝ හම්බ කරනවා. මේ ආර්ථිකයේ තියෙන නොහැකියාව නිසා, ඒකේ තියෙන බංකොලොත්කම නිසා අම්මව රට යවන්න වෙනවනේ. ඒකට හරිනම් ඒගොල්ලෝ අපිට ගෙවන්න ඕන. ගෙවනවනට ඒගොල්ලෝ කරන්නේ ඒක පාවිච්චි කරලා ඒක මැද්දට සිම් එකකුයි මේ ෆෝන් එකකුයි දාලා ඒකෙනුත් හම්බ කරගෙන කනවා. අරුබුදිනුත් හම්බ කරගන්න. අපිට ටීවී එකේ ඇඩ් එකක් දාලා කියනවා දරුවට අම්මට කතා කරන්න ෆෝන් එකක් අරන් දෙන්න. අපිත් හිතන්නේ නැතුව ඒව බලනවා. දැන් ওই high level පාරේ ඒගොල්ලෝ අරුබුද විකුණනවා. high level පාරේ මේ නුගේගොඩ ඉඳලා එද්දි කිරුලපණේ හරිය බෝඩ් එකක් ගහලා තියෙනවා චොක්ලට් වර්ගයක දැන්වීමක්. ඒකේ චොක්ලට් එකේ පින්තූර එහෙම දාලා උඩින් ලොකුට ගහලා තියෙනවා enjoy traffic jams have කියලා චොක්ලට් එකේ නම දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිරුලපණ හන්දියේ මේගොල්ලන්ට මාර්ග පද්ධතිය පුළුල් කරගන්න බැරුව රටට ඕන වාහන ගාණයි නැති ගාණයි තීරණය කරගන්න බැරුව traffic jam කියලා જાතියක් පාරවල් වල හැදිලා තියෙනවා. දැන් අපි කිරුලපණ හන්දියේ ට්‍රැෆික් ජෑම් වල හිර වෙලා ඉහිම් මුණින් දාඩිය දාගෙන ඉන්නකොට කොම්පැනි කාරු අපිට ඇවිල්ලා කියනවා මේ ට්‍රැෆික් ජෑම් එක එන්ජොයි කරන්න අපේ අහවල් චොක්ලට් එක කන්න කියලා. එතකොට දැන් අඩුම ගානේ පාරිභෝගික කියන්නේ චොක්ලට් එක නෙමෙයි අපි කනවත ඔපේ මේ බොක්ක කියලා කියන්නේ. එහෙම කියන වෙනකොට ගිහිලා චොක්ලට් එක අරන් කන්න. හිතන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් මේ හිතන්නේ නැති බහුතර සමාජයට අපිට කියන්න තියෙන හිතන්න කියලා. ඉස්සෙල්ල කිව්වා වගේ කූඹියෙක් වෙන්න එපා, හරක් ලැලක හරකෙක් වෙන්න එපා, මිනිහෙක් වෙන්න හිතන්න පටන් ගන්න. මේ ඔක්කොම හිතන්න. මේ වෙන දේවල් අපි මේ පරිහරණය කරන දේවල් අපේ ජීවිතේ අපේ මිනිස් සම්මතය ඒ ඔක්කොම ගැන හිතන්න. කරනකොට මේ කරන ටිකම කරත් කමන්නේ ඒක දැනගෙන කරන්න. මොකද්ද කරන්නේ? දෙවෙනි එක තමයි දැනටමත් හිතන අය ඉන්නවා. ඒ හිතන අය මොකක් හරි වෙලා ක්‍රියාකාරී වෙන. දැන් හිතන අයගෙත් මාර ප්‍රශ්නයක් තියෙනවනේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ කවුරු හරි ඇවිල්ලා අපිව ගලව ගනී කියලා. දැන් මේ ළඟදී මම පත්තරයක් ගන්න කඩේකට ගියා. ගිහිල්ලා පත්තරේ ගනිද්දී මේ පත්තර කඩේ කොල්ලා මට පත්තරේ දෙනකම් මේ පත්තරේ මුලපිටු තිබුණා මේ ෆොන්සේකාගේ පින්තූරය, සරත් ෆොන්සේකාගේ. පින්තූරේට ඇඟිල්ලෙන් ඇල්ල මිනිහා කිව්වා මෙයාත් අපිට කෙලියා නේද කියලා. මං එහේ ඇයි කියලා. නෑ ඉතින් මෙයා එළියට ඇවිල්ලා මොනව හරි කරයි කියලා බලන් හිටියා මෙයාත් මොකුත් කරන්න පාටක් නැහැ නේ කියලා කියන්නේ. කියන්නේ දැන් එයා හිතාගෙන ඉන්නවා එයාගේ වැඩේ ওই පත්තර කඩේට වෙලා ඉන්න එක මේ පොන්සේකා කරන නොකරන එක වෙන ප්‍රශ්නයක්. එයා හිතන්නේ දැන් මේ දැන් පොන්සේකා හරි කවුරු හරි දැන් මේ ගැලුම් කරුවේ පහල වෙන්න ඕනේ, මහා ගැලුම් කරුවේ පහල වෙලා එයා ඇවිල්ලා අපේ ප්‍රශ්නේ බේරලා දෙන්න ඕනේ කියලා. අර කාලයක් දීසෙන් කුමාර එනකල් බලන් හිටියේ. කාලයක් ලංකාවේ මිනිස්සු දීසෙන් කුමාර එනකල් බලන් හිටියේ. බණ්ඩාරනායක මහත්තයා ආවට පස්සේ දීසෙන් කුමාරයා කියලාත් කිව්වා. ඒ දැන් බලන් ඉන්න රාවණායනකල්. දැන් රාවණායනකල් බලන් ඉන්න. දැන් හැමතැනම රාවණා ගැන ප්‍රවෘත්ති යනවා. ඒ අතර දැන් මේ ඊයේ පෙරේද අර කහටකස් දිගිලිය පැත්තේ එක්කෙනෙක් මේ දේ දුන්නක පින්තූරයක් අරගෙන. ඒ ෆොටෝ එක ගන්න ඉන්ටර්නෙට් එකේ තියෙන ඕගොල්ලෝ බලන්නේ දේ දුන්නා. ඒ දේ දුන්නක් ඒ කියන මේ රාවණාගේ යානයක් එන මේ ආලෝක ධාරාවක් මේ ඡායාරූපයකට අහු වුණා කියලා දේ දුන්නක පින්තූරයක් දැම්මා. සාමාන්‍ය බලාකුළු තියෙන හසක දේ දුන්න තියෙනවනේ. එතකොට දැන් රාවණා එනකල් බලන් ඉන්න. රාවණා ඇවිල් දැන් බලන් හිටිය පොන්සේක ඇවිල්ලා ගලව ගනී කියලා ගලව ගත්තේ නේ. ඒ නිසා දැන් රාවණා ඇවිල්ලා අපිව ගලව ගනීද කියලා බලන් ඉන්න. මම අර සහෝදරු කීප දෙනෙක්ටම පෙන්නුවා මේ ඒක දැන් පිස්සුවක් කියලා තියෙන්නේ. මේ දැන් මාළඹේ හන්දියේ තිබුණ බේකරි එක නම වෙනස් කරලා රාවණා බේකර්ස් කියලා නම දාලා මේ රාවණ රජුගේ දඬු මොනර නැගලා යනවා ලොකු කටවුට් එකක් උද්ඝාරණය කරන. ඒක වෙන නමක් කලින් තිබුණේ දැන් සති දෙක තුනකට කලින්. දැන් බලන් ඉන්න රාවණා ඇවිල්ලා අපිව බේරයි කියලා. දැන් මේකේ ප්‍රශ්නේ අපිට සමාජයට කියන්න තියෙන්නේ වෙන කවුරුත් ඇවිල්ලා කරලා දෙනකල් බලන් ඉන්න එපා. ඒක මේ දේශපාලන පක්ෂවලටයි දියසෙන් කුමාරයාටයි රාවණාටයි දෙයයන් වහන්සේට අර උඩමුට පවරන්න එපා. තමන් මැදිහත් වෙලා කරන්න කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා නම් හරිද? ඒක තේරෙනවා නම් ඒක මේ වෙන කවුරුත් කරනකල් බලන් ඉන්න එපා. ඇවිල්ලා මැදිහත් වෙන්න මේ සමාජයක් විදියට මැදිහත් වෙන්න කියලා. මේ අනුහස් සහිත නායකයෝ එහෙම කට්ටිය එන්නේ නැහැ. එහෙම මොකෙක්වත් එන්නේ නැහැ. මේ සමාජෙම තමයි එහෙමයි හැදෙනව නම් හැදෙන්නේ. මේ සමාජෙම තමයි හැදෙන්නේ. ඒ නිසා සමාජයක් විදිහට තමයි ක්‍රියාකාරකම් කරන්නේ. يعني සමාජයේ ගැලුම්කාර කැවෙන්නේ සමාජෙමයි. දැන් අපි පුරුදු වෙලා තියෙනනේ හැම එකම දැන් ඒක මේ සහෝදරනේ මේක මේ ධනේශර සූරා කෑමේම එක විදියක් මේක. ඒ කියන්නේ අපේ ජීවිතයේ දේවල් වල ක්‍රියාකාරිකය බවට පත් නොවි නරඹන්න වෙන්න අපිව පුරුදු කරනවා. පුරුදු කරලා ඒ ක්‍රියාකාරී වෙන්න තියෙන වෙලාවත් මේ ඒ වෙලාවෙත් අපිව සූරා කරනවා. දැන් අපි ඉස්සර ක්‍රීඩා කරානේ. අපි ක්‍රීඩා කරානේ කලින් සමාජෙ. ළමයි අපි අඩුම ගන්නේ හරි වැඩිහිටියෝ පැත්තකින් තියන්නකෝ. ළමයි ක්‍රීඩා කරානේ. ළමයින්ට ක්‍රීඩා කරන්න කියලා වෙලාවක් තිබුණා. ඉස්කෝලේ ඇරලාවිල්ලා හවස වෙලා අපි ළමයි කාලේ අපි සෙල්ලම් කරා. දැන් සෙල්ලම් කරන්න තියෙන වෙලාව සම්පූර්ණ උදුරගෙන තියෙනවා. දැන් සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවෙදිත් අර ධනේශ්වර සූරා කෑම සඳහා ලෑස්ති වෙනවා. පොත් කියවලා අරේ මේ කරලා ප්‍රැක්ටිකල් කරලා ලෑස්ති වෙනවා. ටියුෂන් ගිහිල්ලා සූරා කෑමේ ගොදුරු බවට පත් වීම සඳහා සූදානම් වෙනවා. ඒ අපි ක්‍රීඩා කරන්නේ නැති නිසා අපිට සාංකාවට සිරසයි ජාතික රූප වාහිනියේ තරඟට ඔලිම්පික් වෙන්නනවා. දැන් අපි ක්‍රීඩා කරන්නේ අපි ඒක දිහා බලන් ඉන්න. එතකොට අපේ සතුට තමයි අනේකා ක්‍රීඩා කරන එක බලාගෙන ඉන්න එක තමයි අපේ සතුට. අපි ක්‍රීඩා කිදීම නෙමෙයි. එතකොට හැම දෙයකටම එහෙමයි. අපි ආදරය කරන්නේ නැහැ. අපිට ඒව බලන්න බලලා සතුට වෙන සලස්සලා තියෙනවා. අපිට එක එක જાතිය දේවල් දීලා තියෙනවා. මේ ආදරේ අනිත් අය ආදරය කරන දිය බලලා ඕගොල්ලෝ සතුට වෙනවා. අපිට නිල චිත්‍රපටි සපයලා තියෙනවා. ඕගොල්ලෝ ඒව කරන්න එපා. මේ අනිත් අය කරනවා. ඒව දිහා බලලා ඕගොල්ලෝ පොඩි සතුටක් ගන්න කියලා. ඔක්කොම දේවල් දීලා තියෙනවා. ඒවා කිසි දෙයක් අපි කරන්නේ නැහැ. අපිට ඒව කරන්න දෙන්නෙත් නැහැ. ඒකට වෙලාවකුත් නැහැ. ඒ වෙලාවත් සූරා කෑමට අරගෙන තියෙන්නේ. අපිට දීලා තියෙනවා මේකේ නරඹන්න බවට පත් වෙන්නේ. දැන් ඒක මොනතරම් දුර ගිහින්ද කියනවනම් දැන් දේශපාලන ක්ෂේත්‍රෙදිත් සමාජයේම නරඹන්න බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතන මේ දේශපාලනය කරන කට්ටිය කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මේවා කරන්න ඕනේ අපිට තියෙන්නේ බලාගෙන ඉන්න කියලා. දැන් යාළුවෝ එහෙම හම්බුනම අපෙන් අහන මොනවද බං උඹලා කරන්නේ කියලා. එහෙම අහනවා. එහෙනම් දැන් අපෝ උඹලා මොනවද කරන්නේ කියලා. අපි ඉතින් අපි දේශපාලනය කරන අය නෙමෙයිනේ. අපි මේ උඹලා නේම කරන්න ඕනේ. අපි ඉන්නේ ඒවට අපුඩි ගහන්නනේ කියලා තමයි කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් සමාජයකට මෙහෙම යන්න බෑ. මෙහෙම සමාජයකට යන්න බෑ. අනිවාර්යයෙන් මේ දැන් සමාජයේ ප්‍රශ්නයක් තියෙන නෑ. මේක හිතන අයට මේක දන්න අයට අපිට ඉච්චරයි කියන්න තියෙන්නේ. කවුරු හරි ඇවිල්ලා කරනකල් බලාගෙන ඉන්න එපා. පාරේ හම්බෙන කට්ටියකින් මුකුත් කරන්නේ නැද්ද ළඟදී කියලා අහන්නත් එපා. තමන් මැදිහත් වෙන්න. සමාජයක් විදිහට මැදිහත් වෙන්න. සමාජ බලවේග මැදිහත් වෙන්න. වෘත්ති සමිති මැදිහත් වෙන්න. ගොවි සංවිධාන මැදිහත් වෙන්න. දීවර සමිති මැදිහත් වෙන්න. ශිෂ්‍ය සංගම් මැදිහත් වෙන්න. සාමූහිකව මැදිහත් වෙන්න. මැදිහත් වෙලා ප්‍රශ්නේ බේරගන්න. එහෙම නැතුව කවුරු හරි එනකල් රාවණායි අරයයි මෙයයි දඬු මොරෙන් නැගලා එනකල් ඉන්න එපා. බොරුවට දේ දුන්නේ ෆොටෝ අරගෙන අන්න රාවණා දඬු මොරෙන් එනවා කියලා ඉන්ටර්නෙට් එකේ දාන්නත් එපා. ඒ බොරු කරන්නේ නැතුව මොන රාවණෙක්වත් එන්නේ අපිට තමයි මේක කරන්න වෙන්නේ කියලා මේ සමාජයේ ගැලුම් කාර්යයක වැඩේ තමන් අතට ගන්න. ඒක නිසා දෙවෙනි එක අපිට කියන්න තියෙන මේ හිතන කට්ටිය දැන් හිත හිතින් ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ අපිට පාඩෙත් උටේදී හැමතැනම හම්බෙනවා. ඒගොල්ලෝ සෑහෙන්න හිතනවා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ ඇත්තටම වාචාලකම් දොඩ දොඩ ඉන්න එපා වැඩ කරන්න. වෙන අය කරනකල් බලාගෙන ඉන්න එපා. ගෙවල් වලට වෙලා දැන් ඒගොල්ලෝ කරන්නේ එහෙමනේ ඉරිද පත්‍ර ටික කියවනවා ඊට පස්සේ ගෙදෙට් එන කට්ටියට දෙනවා ලෝක දේශපාලනේ අධිරාජ්‍යවාදී ආරෝමේ වගේ ඒවා හරියන්නේ නැහැ ඇවිල්ලා මොනවා හරි කරන්න සමාජයට බහින්න බැහැලා සමාජ වැඩ කරන සමාජයක් විදිහට මේක ගැලවෙන්නේ අනිත් එක තමයි මේක ක්‍රියාකාරී වෙන අය ඉන්නේ මේ ක්‍රියාකාරී වෙන අය කියන මෙතන ප්‍රශ්නයක් තමයි ක්‍රියාකාරී වෙන කට්ටිය ඒගොල්ලෝ ක්‍රියාකාරී වෙලා මොනවද කරන්න කියන එකත් අවිඥානිකව තමයි යන්නේ දන්නේ නැති නිසා විවිධ දේවල් වෙනවා. දැන් උදාහරණයකට මේ කියන්නේ මේගොල්ලෝ ප්‍රශ්න තේරුම් ගන්න හැමතිස්සෙම වියුක්තව. දැන් මේ ළඟදී අපේ අජිත් කුමාර සහෝදරයා ගිහිල්ලා තිබුණා මේ මඩකලපුවේ. මඩකලපුවේ සාකච්ඡාවකට ගිහිල්ලා ඒ සාකච්ඡාවේදී මේ රැකියා විරහිත තරුණයෝ වගේක් හම්බෙලා තිබුණා. ඒ රැකියා විරහිත තරුණයෝ හම්බෙච්ච වෙලාවේ ඒක තරුණේ කියලා දැන් මොනවද ඕගලන් තියෙන ප්‍රශ්න කියලා අහුවට පස්සේ තරුණා කියලා තියෙනවා රස්සාවක් නැති එක තමයි ප්‍රශ්නේ කියලා. රස්සාවක් නැති එක තමයි ප්‍රශ්නේ. එයා කියලා තියෙන්නේ මේ එයාගේ අක්කගේ දුව ඉන්නවා හයේ පන්ති. ඒ ළමයා මේ හරියට ඉගෙන ගන්න නැහැ පිස්සු නටනවා. ඊට පස්සේ ගිහින් කිව්වා මේ ඔයා පිස්සු නටන්න එපා හොඳට ඉගෙන ගන්න කියලා. කිව්වට පස්සේ දුව ඇහුවලු මේ ඔයා ওই ඉගෙන ගන්නවා කියලා ඉගෙනගෙන අන්තිම රස්ති අඩු ගහින්නේ මටත් එහෙම වෙන්නද කියන්නේ කියලා. පස්සේ අජි සහෝදරයාට ඒ තරුණයා කිව්වලු මට මේ රස්තාවක් නැතත් කමන්නේ මට මේක තමයි ළමයෙක්වත් හදාගන්න හම්බෙන්නේ නැහැ කියලා මේ ප්‍රශ්නේ නිසා. එයා රැකියා විරිත උපාධිධාරී ඒ තරුණයා මඩ කලපුවේ. මේ ප්‍රශ්නේ කතා කරගෙන ඉන්න අතර එතන තව කෙනෙක් ඉඳලා තියෙනවා මේ පරක්කු වෙලා ඇවිල්ලා තියෙන එක සහෝදරය. පරක්කු වෙලා ඇවිල්ලා ඒ සහෝදරයා වාඩි වෙලා කිව්වලු මේ පරක්කු වුණාට සමා වෙන්න කියලා ඒ අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනා. එයා කියලා පරක්කු වුණාට සමා වෙන්නත් කියලා එයා කියලා බලන්න දැන් මේ රස්සාවක් නිසා මාර ප්‍රශ්නයක් මට තියෙන්නේ මේ දැන් මේකටත් මට වෙලාවට එන්න බැරි වුණා ඔෆිස් එකේ වැඩ කොට ගිහිල්ලා කිසි දෙයක් කරගන්න බෑ ළමයේ දරුවෙක් මල්ලෙක් ගැන බලන්න විදියක් නැහැ ජීවිතයක් නැහැ මේ ජොබ් එක තමයි මුළු දවසම මාර කේස් එක කියලා ඊට පස්සේ අපේ සහෝදරයා කිව්වා දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි රස්සාවක් නැති එක මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි රස්සාවක් තියෙන එක දැන් ඔගොල්ලෝ හිතන විදිහට ප්‍රශ්නේ රස්සාවක් නැති එක හරි රස්සාවක් තියෙන එක හරිද නැත්නම් ප්‍රශ්නේ වෙන කොහේ හරි දැත්තේ කියලා. දැන් ඒක හිතලා ක්‍රියාකාරී වෙන කෙනා වුණත් එයා හිතන් ඉන්නවා මට තියෙන ප්‍රශ්නේ රස්සාවක් නැති එක. තව කෙනෙක් හිතන් ඉන්නවා මට තියෙන ප්‍රශ්නේ රස්සාවක් තියෙන එක. ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න හදාගන්නත් පුළුවන්. අර ආලේප වර්ගයක වෙළඳැන්වීමක් කරන රේඩියෝ එකේ. මේ දැන් අපි මේ සහෝදරුත් එක්ක වාහනේ එනකොට මේ රේඩියෝ එකේ ගියා ඒ වෙළඳැන්වීම. මේ දැන් පොඩ්ඩකට කඩින්. ඒක කියනවා මේ ගෑන් ළමෙක් ඇවිල්ලා කියනවා මට ඉස්සර තිබ්බ ප්‍රශ්නේ තමයි මම ලස්සන නැති එක. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ලස්සන වැඩි එක කියලා. පාරේ බහැලවත් ගන්න බෑ කියලා. ඒ ක්‍රීම් එක ගැවට පස්සේ. එතකොට දැන් අපි එක එකන දැන් මේ ප්‍රශ්න කියලා මේ හිතාගෙන ඉන්න එකක් තියෙනවා. ප්‍රශ්නේ කියලා හිතන් ඉන්න එකක් තියෙනවා. ඒක නිසා දැන් ක්‍රියාකාරී වෙන අයට අපිට කියන්න තියෙන්නේ ප්‍රශ්නේ ඔතන නෙමෙයි. ප්‍රශ්නේ උතන නෙමෙයි ප්‍රශ්නේ වෙන දැනක ප්‍රශ්නේ හොයමු කියලා. මොකද මේක හරියට යන්නේ අර මේ දියවැඩිය තුවාලෙට බෙහෙත් දානවා වගේ නේ යන්නේ. මේ ඔක්කොම අරගල යන්නේ එහෙම. වැටුප් අරගල එවම කියලා යන්නේ එහෙම. දැන් දියවැඩියව තියෙනකොට තුවාලෙ එනවනේ. තුවාලෙ එන්නේ දියවැඩියව නිසානේ. තුවාලෙට කොච්චර බෙහෙත් දැම්මත් නැවත තුවාලෙම අකුවෙනවා. මේ දියවැඩිය තුවාලෙට බෙහෙත් දානවා වගේ අරගල තමයි අපේ යන්නේ. ඉතින් ඒක තැනකදී අපි අවිඥානික වෙන්න එපා අරගල සම්බන්ධ දැන් වැටුප් වැඩි කරන්න කියලා අපි සටන් කරනවා. සටන් කළා වැටුප කීයකින් හරි වැඩි කරගන්නවා. වැටුප වැඩි කරගෙන සතිය යද්දි ඔන්න බඩු මිල 4 ගුණයකින් විතර වැඩි වෙනවා. එතකොට අරකින් වැඩක් නැති වෙනවා. ඊට පස්සේ ආයෙ වැටුප් පරගලයක් කරනවා. වැටුප් පරගල නරක නැහැ. ඒව කරන්න ඕනේ. ඒව කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් මේකේ මෙතනින් එහා ප්‍රශ්නේ කියන්නේ ඇත්ත වෛද්‍යවරයෙක් නම් තුවාලෙට නෙමෙයි බෙහෙත් කරන්නේ. මේ තුවාලේ හොඳ වෙන්නේ නැතුව ඇත්ත මේකේ දියවැඩියාව ඇති කියලා සැක කරලා බ්ලඩ් චෙක් එකක් එහෙම කරලා පොඩ්ඩක් බලන්න ඕනේ. යූරින් එහෙම ටෙස්ට් කරලා බලන්න ඕනේ. ඉස්සෙල්ලා මේ ක්‍රමේ ඒ චෙක්අප් එක කරගන්න වෙනවා. ඒක නිසා ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි එක පැත්තකින් අපි දැන් අපි ඉස්සරහ අභියෝගයක් තියෙනවා. අපිව පීඩාවට පත් කරන මේ සතුරු බලවේගම තමයි අනෙක් අයවත් පීඩාවට පත් කරන්නේ කියන එක අවධාරණය කරගන්න අනාවරණය කරගන්න සටනක් අපි ඉස්සරහ තියෙනවා. නැත්නම් වවුනියාව බන්ධනාගාරයේදී පහර කෑමට ලක් වෙලා මැරෙන දෙමළව අපිට සීරියස් නැති වෙනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නං හරිද අපි ඒකට අපේ හිතෙන් එක එක එයා LTT එකේ ඉඳලා තියෙනවා එයා කොටි සැකකාරයෙක් කරේ මේ කියලා එහෙමනම් අපි මේක සාධාරණීකරණය කරන්න යන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. සා අපිව පීඩාවට පත් කරන මේ මේ ඒ ඒ බලවේගයන්ම තමයි මේ අනිත් අයවත් පීඩාවට ලක් කරන්නේ. ඒ නිසා සමාන පීඩිතයන් අතර සමගියක් හදන්න ඕනේ කියන පැත්තෙන් අපේ ප්‍රවේශයක් ගන්නවා. ඒ ඒ ක්‍රියාකාරී වෙන අය අරගල කරන අය ප්‍රවේශ ගන්නවා. ඒක ගන්න ඕනේ. ඒක ගන්න ඕනේ. සමහර හොඳ ලක්ෂණ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට උසස් පෙළ ශිෂ්‍යයන්ගේ විභාග ප්‍රතිපල ප්‍රශ්න ආපු වෙලාවේ, ඉස්කෝ ප්‍රශ්න ආපු වෙලාවේ, ඉතින් අපි දැක්ක පත්තරවල එහෙම ඡායාරූප පළ වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උද්ඝෝෂණය කළා තිබ්බා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උද්ඝෝෂණය කළා තිබුණා අසාධාරණ ලක් වූ සියලු කට්ටිය ගන්න කියලා විශ්වවිද්‍යාලවලට. ඒක හොඳයි. ඊටාම හොඳයි. කලවානේ ඉස්කෝ වලින් අසාධාරණ ලක් වෙච්ච ශිෂ්‍යෝ සත්‍යග්‍රහයක් කරා. පත්‍රේ ඡායාරූප පළ වෙලා තිබුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරු වගේකුත් ගිහිල්ලායි සත්‍යග්‍රහේ වාඩි වෙලා ඉන්නවා. නිර්මාල් රංජිත් දේවසිරි, හිනුදුම සුනිල් සෙනවි, ලියන ගියාමර කීර්ති, ඒ වගේ ආචාර්යවරු වගේ ගිහිල්ලා ළමයි එක්ක එකට සත්‍යග්‍රහේ වාඩි වෙලා ඉන්නවා. පත්‍රේ ඡායාරූපය පළ වෙලා තිබුණා. ඒක හොඳයි. දැන් මේ තමන්ගේ ප්‍රශ්නෙටම තමන්ටම මොනවා හරි අරක දෙන්න, මේක දෙන්න කියලා සටන් කරන මිනිස්සු වෙනුවට දැන් මේ බලවේගයන් පුරුදු කරගන්න ඕනේ අනේකාගේ ප්‍රශ්නෙට සටන් කරන්න. මේ වගේ පුංචි දේවල් හරි හොඳයි. පොඩි එක හරි හොඳයි. ඉතින් ඒ වගේ ඒ එතෙන්න මේ අරගලේ උස්සලා තියාගන්න. දැන් අපි කලින් අපේ වරුණ සහෝදරය කරපු සම්මන්ත්‍රණයේදීත් මේක කතා කළා. අර සයිරිසා මේ ව්‍යාපාරය ගැන කරපු සම්මන්ත්‍රණයේදී ඉතින් ඒගොල්ලන්ගේ තිබුණා වෛද්‍යවරුන්ගේ වැඩ වචනයක් තිබුණා. ඒ වෛද්‍යවරුන්ගේ වැඩ වචනේ කියලා ඒගොල්ලෝ කළේ රෝගීන්ට බෙහෙත් නොදී ඉන්න එක නෙමෙයි. වෛද්‍යවරුන්ගේ වැඩ වචනේ කියලා එහි ග්‍රීසිය වෛද්‍යවරු කළේ ඒ වෙද්දි රෝහල් වල ගන්න නැති ඖෂධ වර්ග නිර්දේශ කරනවා. ඒ ලෙඩේට අවශ්‍ය නමුත් ගන්න නැති ඖෂධ වර්ග නිර්දේශ කරනවා. ඖෂධ වර්ග වෙළඳ නාමයෙන් නැතුව ඖෂධීය නාමයෙන් ලියලා දෙන එක. ඒගොල්ල වර්ජනය කියලා එක කරේ. ඒගොල්ල නැති බෙහෙත්, ඒ කියන්නේ ආණ්ඩුව ගෙන්නන එක ප්‍රතික්ෂේප කරපු බෙහෙත්, අත්‍යවශ්‍ය දේවල්, රෝහල් වල නැති ඖෂධ, ඒවා ලියලා රෝගීන්ට කිව්ව ඕගොල්ලෝ ගිහලා බල කරලා මේවා ගන්න කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ බුද්ධි ප්‍රමාණය. ඒගොල්ලෝ රෝගීන්ගේ අයිතිය වෙනුවෙන්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෛද්‍යවරුන්ගේ වැඩවලදී ඉංග්‍රීසි වෛද්‍යවරු ඒගොල්ලෝ ඒක ඒකාබද්ධ කරා රෝගීන්ගේ අයිතීන් කියන පැත්ත. ඒක ඇත්තටම මේ හොඳ උදාහරණයක්. ඒක හොඳයි. ඒක නිසා ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පීඩිතයන්ගේ අරගල ඒකාබද්ධ කරන්න. අනේකාගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කරන මිනිහෙක්ව හදන්න. ඒ විතරක් නෙවෙයි මේ සටන් ඉතිහාසයේ පන්ති අරගලෙත් එක්ක එකතු කරන්න. එහෙම නැති ප්‍රශ්නයක් තියෙන අර ධනවාදයේ ශ්‍රමිකයාව තමන්ගේ නිෂ්පාදිතයෙන් අයින් කරා වගේ, නිෂ්පාදිතයෙන් අයින් කරා වගේ ඉතිහාසයේ සටන් ඔක්කොම පන්ති සටන් ජාලයෙන් අයින් කරනවා, වෙන් කරනවා. දෙමළ මිනිහට කියනවා ඔයාගේ සටන පන්ති සටනට අයිති නැහැ, ඔයාට තියෙන්නේ වෙන සටන. මුස්ලිම් මිනිහට කියනවා ඔයාට තියෙන වෙන සටන. බෞද්ධයාට, මුසල්මානුවාට, ක්‍රිස්තියානියාට කියනවා ඔයාට තියෙන වෙන සටන. ඒ නිසා මේක කෑලි වලට කඩලා දාන්න. දැන් මේකේ තියෙන පන්ති දේශපාලනේ අමතක කරවමු. අමතක කරවලා ඒ වෙනුවට ඉස්සරහට ගේනවා. ඒ වෙනුවට ඉස්සරහට ගේනවා අනන්‍යතා දේශපාලන. ඒ වෙනුවට ඉස්සරහට ගේනවා ඔබ සිංහලෙක්, ඔබ දෙමළෙක්, ඔබ මුසල්මානුවෙක් කියන දේශපාලන ඉස්සරහට ගේන. අපිට සමාජයට කියන්න තියෙන ඒකට ඉඩ දෙන්න එපා. ඒක මහා විනාශයක්. ඒකට ඉඩ දෙන්න එපා. පීඩනයේ ඇත්ත මූලය තේරුම් ගමු කියලා. දෙමළාගේ පීඩනයේ මූලය සිංහලයා හරි මුස්ලිම් හරි නෙමෙයි. සිංහලයාගේ බීතියේ මූලය දෙමළා නෙමෙයි. එතනින් මේ ප්‍රශ්නේ බේරගමු කියලා. සහ ඒ ප්‍රශ්නේ එතනින් බේර ගැනීම සඳහා වන අරගල ඒකාබද්ධ කිරීමක්, අනේකාගේ අරගල වලට සම්බන්ධ වෙන එකක් සඳහා දේශපාලනය කරමු කියලා. ඒ නිසා දැනටම ක්‍රියාකාරීත්වයන්ගේ නිරත වෙලා ඉන්න අයට, අපිට කියන්න තියෙන්නේ හුදකලා අරගල වැඩක් නැහැ. පොදු අරගල වලට එකතු වෙමු කියලා. දැන් අර බස් වල එහෙම ගහලා තියෙනවා අර අලුත් ගායකයෙක්ගේ ගීතයක කොටසක්. ඒකේ කියනවා මේ මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නැහැ ඔළුවේ කියලා. දැන් අපි දැන් මේ පීඩනේ ඉස්සර සමහර දැන් මේ හුදකලා අරගල වලට පෙළඹිලා තියෙනවා. බොබ් මාලේව බෙල්ල එල්ලගෙන චේව පපුවේ ගහගෙන හැබැයි බොබ් මාලගේ චේගේ ඔළුවේ තිබ්බ දේ ඔළුවේ නැතුව නියන් කැරක් කැරක් හිටියට වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ චේ පපුවේ ගහගන්නේ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ චේ චේගේ තිබුණ මොනවා හරි දේශපාලනයේ තිබුණ සාධනීය දේවල් උකහාගන්නේ කොහොමද කියන්නේ. ප්‍රයිවට් බස් වල එහෙමත් ගහලා තියෙනවා ඒක. මාලගේලේ චේ පපුවේ කිසිම දෙයක් නැහැ ඔළුවේ කියලා ප්‍රයිවට් බස් වල ගහලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිසා දැන් මේ මොනවා හරි මේ ක්‍රියාකාරීත්වයකට එන අයට අපිට කියන්න තියෙන හුදෙකලා ක්‍රියාකාරීත්වයෙන් ඔබ්බට ගිය සංවිධානාත්මක ක්‍රියාකාරීත්වයකට එන්න කියලා සංවිධානයේ. එහෙම නැතිනම් වෙන්නේ මේ නිකන් ඉරේලිය මේ නිකන් තියෙනකොට කිසි ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. හැබැයි මේක කාචයක් කරා නාභිගත කරාට පස්සේ හඩදාසියක් වුණත් ගිනි තියන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ නාභිගත කිරීම කරගන්න ඕනේ. කාචයක් අල්ලලා නාභිගත කරන වැඩේ කරගන්න ඕනේ. එනිසා මේවා ඒකාබද්ධ කරගන්න ඕනේ. එනිසා පොදු සටන් මැදිස්ථාන කාචයක් ඕනේ. පොදු සටන් මැදිස්ථාන පොදු ජනතා මැදිස්ථාන. එහෙම එකක් කරා මේ සියලු අරගල එක තැනකට ගොනු කරගන්න ඕනේ. එනිසා අපිට මේ සටන් කරන බලවේග වලට අපි මේ සටනට ගරු කරන අතර ඒ සතන් වලට ඒ සතන් වල දෝන් පෙන්නන වීරත්වයන්ට ඔවුන් කරන කැපකිරීම වලට ඔවුන්ගේ නිර්භීතකමට ඒ හැම එකටම ගරු කරන අතර අපිට ඉල්ලන්න තියෙන සතන් කරන බලවේග වලින් ඉල්ලන්න තියෙන මෙච්චරයි මේ ඔය දියවැඩිය තුවාලේට බේත් දාන එකක් තමයි කරන්නේ. ඔය දියවැඩිය තුවාලේට බේත් දාන එකක් කරන්නේ දියවැඩියාවේ රෝග නිදානේ හොයාගමු නැත්නම් තුවාලේට බේත් දාලා වැඩක් නැහැ. අනිත් එක දැනටමත් සංවිධානාත්මකව සතන් කරන කට්ටිය දැන් සංවිධානාත්මක සටන් කරන අය ගත්තත් දැන් සහෝදරනි මම ළඟදී මේ නුවරඑළිය ගිය වෙලාවක එහෙ කිරිගොවියෝ වගේයක් එක්ක කතා කරා. ඒ කතා කරද්දී ඒගොල්ලෝ කිව්වා මේ අපි නම් සහෝදරයා සංවිධානය වෙලා තියෙන්නේ අපි කිරිගොවි සමිතියේදී සංවිධානය වෙලා සටන් කරනවා. ඒගොල්ලෝ අලුතෙන්ම කරපු සටනක් තමයි දැන් පහුගිය මාස කීපයකට කලින් සමාගම තීරණය කළා තිබුණා කිරිවල මිල ලීටරයක මිල රුපියල් 2කින් 5ත දාන්න. කිරි ලීටරයක මිල රුපියල් 2කින් අඩු කරන්න තීරණය කළා. ඒගොල්ලෝ දෙවැන්ත සටනක් කරලා කිරි මිල අඩු කරන්න නොදී පරණ මිලේම තියාගන්න සමත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වා අපි සංවිධානාත්මකව සටන් කරා සටන් කරලා ජයගත්තා. ඒ ජයග්‍රහණය තමයි අපි සමාගමට ඉඩ දුන්නේ කිරි මිල 5ත දාන්න. අපි කිරි ලීටරේ මිල පරණ ගානම තියාගත්තා කියලා. හැබැයි ඇත්තටම සමාගම කරලා තිබුණේ ඒ කාලේ කිරි පිට මිල ඉහළ යන කාලයක්. සති කීපකින් කිරි පිට මිල ඉහළ යන නියමිතව තිබුණා. නිකම් මේ තියෙන අතර කිරි පිට මිල ඉහළ දැම්මනම් කිරි ගොවියෝ සටන් කරනවා කිරි පිට මිල ඉහළ ගියා කිරි මිලත් වැඩි කරනවා කියලා සටන් කරනවා. ඒක දන්න නිසා සමාගම කරේ කිරි පිටි මිල ඉහළ දාන්න මාසයකට විතර කලින් දියර කිරිවල මිල රුපියල් 2කින් පල්ලෙහාට දැම්ම. ඊට පස්සේ ගොවියෝ සටන් කරා පරණ මිලටම කිලි මිල දී ගන්න කියලා. ඊට පස්සේ සමාගම කිව්වා හරි ඕගොල්ලෝ සටන දිනුවා පරණ මිලටම කිරි මිල දී ගත්තා කියලා කිරි පිටි මිල වැඩි කරා. අපි ගොවියන්ගෙන් ඇහුවා දැන් ඔය සමාගම රුපියල් 2කින් මිල අඩු කරලා පරණ මිලටම කිරි ගනු කියලා ඔගොල්ලෝ ගෙනපු සටන් පාඩි තියෙනවනේ. ඒ සටන් පාඩේ ඇත්තටම සමාගමේ සටනක් නේද ඔගොල්ලෝ කරේ කියලා. ඒගොල්ලෝ කම්පැනි සටන කරේ. ඒගොල්ලෝ දන්නේ නැතුව කම්පැනිට ඒ වෙලාවේ සටනක් ඕන වෙලා තිබුණා. පරණ මිලටම කිරි මිල දී ගනු කියලා සටනක්. මොකද නැත්තම් සටන එන්න නියමිතව තිබුණේ කිරි මිල වැඩි කරනු කියලා තමයි සටන එන්න නියමිතව තිබුණේ. සමාගමේ සටන තමයි කරේ දන්නේ නැතුව. ඒ නිසා සංවිධානාත්මක උනාටම හරියන්නේ නැහැ. සංවිධානාත්මක වෙනුවට අමතරව විචාරශීලී වෙන්න වෙනවා අපි මේ වැඩ කරන විදිය ගැන. ඒ නිසා රටේ සංවිධානාත්මකව සටන් කරන බලවේග වලට අපිට ඉල්ලන්න තියෙන්නේ අපි මේව නැවත හිතමු කියලා විචාරශීලී වෙමු. නැත්නම් මේ සටන ක්‍රමයේ සටන් බවට ක්‍රමයේ ආරක්ෂා කරන සටන් බවට පත් වෙනවා. දැන් උදාහරණයකට හිතන්න සහෝදරු දැන් ගිය මාසේ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ වැඩ වර්ජනයක් කළා වැටුප් වැඩිවීමක් ඉල්ලලා. ඔගොල්ලෝ දකින්න ඇති ටෙලිවිෂන් එකේ එහෙම ගියානේ. ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා වැටුප් වැඩිවීමක් ඉල්ලලා. ඊට පස්සේ ආණ්ඩුව කළේ සේවකයෝ 125 දෙනෙක් සේවයෙන් නිරපුවා. ඊට පස්සේ අර රීගල් එක ගාව තියෙන විදුලි බල මණ්ඩලයේ ඉස්සරහා ලොකු හට් එක මේ අට්ටාලේ උද්ඝාගෙන විදුලි බල මණ්ඩලයේ සේවකයෝ වැඩ වාජනයක් සහ සත්‍යාග්‍රහකයෙකුට තාජනය කරා මාරාන්තික මැරෙන උපවාසයකට යනවා කියලා ඉල්ලීම දුන්නේ නැත්නම් සේවයෙන් අස්කල සහෝදර සේවකයන් 125 දෙනා නැවත බඳවා ගන්නවා කියලා. සටන ගිහිල්ලා 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 අන්තිමට ආණ්ඩුව මේ ඒගොල්ලන්ව බඳවා ගත්තා. බඳවා ගත්තට පස්සේ ලොකු රැස්වීමක් ගත්තා රීගල් එක ඉස්සරහා. ටීවී එකේ පෙන්වුවා ඒක. විදුලි බල මණ්ඩලයේ සේවකයෝ දාස් ගානක් ඇවිල්ලා ලොකු රැස්වීමක් ගත්තා. ඒ රැස්වීමක් අරගෙන ඒ රැස්වීමේදී කිව්වා අපේ අපිත් එක්ක එකට වැඩ කරපු අපේ සහෝදර සේවකයෝ සේවයෙන් නිරපුවා. අපි සටන් කරලා ඒ නිරපුව සේවකයෝ ඔක්කොම ළමත වැඩ ගත්තා. අපි සටන දිනු. අපි හෙටින්දලා වැඩට යනවා කියලා කට්ටිය වැඩට ගියා. ඇත්තටම සටන මොකක්ද? සටන තිබුණේ වැටුප් වැඩි කරගන්න සටන. ඒ සටනේ අතරමඟකදී සටන මම්මුලා කරන්න අලුත් සටනක් දැන් මාණ්ඩුව මේ සේවයෙන් කට්ටිය නිරපලා. ඊට පස්සේ අන්තිමට සටන් කරපු අයටත් අමතකයි සටන කරේ වැටුප් වැඩි කරගන්න කියලා. ඊට පස්සේ සේවකයෝ 125 අරගෙන ඒගොල්ලෝ සෑහීමකටපත් වුණා. අපි සටන ජයග්‍රහණය කරා කියලා දැන් ඒගොල්ලෝ පාඩුවේ වැඩ කරනවා. සා වැටුප් වැඩි කිරීමේ සටන මොට්ට කරන්න ආණ්ඩුව පාවිච්චි කරපු උපක්‍රමය කියන්නේ ආයෙ සටනක්ම තමයි. ඉතින් සටන් කරන බලවේග මේවා ගැන සැලකිලිමත් වෙන්නේ නැත්තම් මේ ගැන සංවේදී වෙන්නේ නැත්තම් මේ ක්‍රමයේ උගුලටම අහුවෙලා තමයි ඉවර වෙන්නේ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ ඒ සටන් කරන අය සංවිධානාත්මකව සටන් කරන අය ඒගොල්ලෝ විචාරශීලී වෙන්න කියලා. ඉතින් මෙහෙමයි අපිට සටන් කරන්න කියන්නේ ක්‍රමයට එරෙහිව සටන් කරන්න ආය අපිට හම්බෙලා තියෙන්නේ ක්‍රමයේ විසින්ම නිර්මාණය කරපු ආකෘති තමයි. ක්‍රමයේ විසින්ම හදපු වෘත්තීය සමಿತಿ, ක්‍රමයේ විසින්ම හදපු ශිෂ්‍ය සංගම්, ක්‍රමයේ විසින්ම හදපු පාර්ලිමේන්තු, ඕව තමයි තියෙන්නේ සටන කරන්න. ඒකට ප්‍රශ්නයක් තියෙනවා අපි කොහොමද ඒව ඇතුලේ ගිලෙන්නේ නැතුව මේ සටන කරන්නේ කියලා. කොහොමද ඒ වගේ තියෙන ආකෘතියට අහු නොවි මේ සටන කරන්නේ කොහොමද කියලා. අර එකපාරක් කර මේ තරුණ සමුළුවකදී හම්බෙච්ච මේ ප්‍රංශේ වාමාංශික පක්ෂක සහෝදරේ ඊට අවුරුදු ගානකට කලින් 2005 දී වගේ ප්‍රංශේ වාමාංශික පක්ෂක සහෝදරේ එයා කිව්වා මේ අපි අතින් එයා නිකන් කිව්වා අපි කරන දේශපාලන එහෙම අහලා කිව්වා මේ ප්‍රංශේ පාර්ලිමේන්තුව කියන්නේ මේ බර්මියුඩා ත්‍රිකෝණයක් වගේ අර ලෝකේ තියෙනනේ බර්මියුඩා ත්‍රිකෝණය කියලා එකක් අර ඇට්ලන්ටික් සාගරේ ඒක උඩින් පියාඹන ප්ලේන් එහෙම ඔක්කොම අතුරුදහන් වෙනවා. ඒකේ යන නැව් උඩින් පියාඹන ප්ලේන් ඔක්කොම අතුරුදහන් වෙනවා. ඒ සහෝදරයා අපිට කිව්වා මේ ප්‍රංශේ පාර්ලිමේන්තුව කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණයක් වගේ ඒක උඩින් පියාඹන වාමාංශිකයෝ ඔක්කොම අතුරුදහන් වෙනවා කියලා. දැන් අපි ඉස්සරහා තියෙන ඇත්ත අභියෝගය තමයි ඒක උඩින් පියාඹන්න නැතුව ඉන්න බෑ. දැන් ඒ බර්මියුඩා ත්‍රිකෝණය උඩින් අතුරුදහන් නොවී පියාඹන්නේ කෙසේද? එහෙම ප්‍රශ්නයක් අපි ඉස්සරහා තියෙනවා. ඒක නිසා මේ ක්‍රමවිරෝධී අරගලේ අපි කොහොමද ක්‍රමයේ ආයතන ඇතුළටත් ගෙනියන්නේ? එහෙම අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගේ සමාජ බලවේග විසින්ම ව්‍යවහාරය යොදන්න ඕන එකක්. ව්‍යවහාරය තමයි ඒකේ තියෙන්නේ. දැන් උදාහරණයක් හිතන්න නේපාලේ. නේපාලේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ කට්ටිය ඒගොල්ලෝ ගියා පාර්ලිමේන්තුවට ගියා. හැබැයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ගියේ වෙන විදිහකට. එහෙ තියෙනවා නිර්ස්පර්ශීය කුල තියෙනවා. ඒ කියන්නේ අතින් අල්ලන්නේ නැති අඩුයයි සැලකෙන කුල තියෙනවා නේපාල්. අන්ටච්බල්ස්ලා කියලා කියන්නේ නිර්ස්පර්ශීය කුල. ඒකට ඒගොල්ලෝ ඒ නිර්ස්පර්ශීය කුලවල කට්ටියට නාම යෝජනා දීලා ඒගොල්ලන්ව දැම්මා ඡන්දෙ සටන. එතකොට ඒ නිර්ස්පර්ශීය කුලවල කට්ටිය ස්පර්ශ කරන්නේ නැහැ විතරක් නෙමෙයි. ඔය ලොකු කුලවල කට්ටිය සමාසුන් අරගෙන වාඩි වෙන්නෙත් නැහැ ඒගොල්ලොත් එක්ක. එකට කන්නේත් නැහැ. මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය කරේ ඒගොල්ලෝ නිර්ස්පර්ශීය කුලවල කට්ටිය ඡන්දෙ දිනවල മന്ത്രിවරු විදිහට යවුවා පාර්ලිමේන්තුවට. යවලාලා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රභූන් ඔක්කොටම කිව්වා ඔන්න දැන් අන්ටච්බල්ස් ලා එනවා පාර්ලිමේන්තුවට සමාසුන් වල වාඩි වෙන්න බැන්න උඹලා පළල පාර්ලිමේන්තුවෙන් මේ අපි එක කරගන්නම් කියලා. කැන්ටි මේකට ඉඳගෙන කන්න හැම බැන්න උඹලා පළල කියලා. සෑ ඒගොල්ලෝ ඒ කුලවාදයට එරෙහි අරගලේ සටන් භූමිය බවට පාර්ලිමේන්තුව පත් කරා. දැන් අපූර්වට අර නිර්ස්පර්ශීය කට්ටියයි අර ලොකු ලොකු කුලවල කට්ටිය වාඩි වෙලා ඉන්නවා නේපාල පාර්ලිමේන්තුවේකට. ඒගොල්ලෝ ඒ සමාජ අරගලයක් ක්‍රමවිරෝධී අරගලයක් ඒක ගෙනාවා ඒ ක්‍රමයේ ආයතනය ඇතුළට. ඒගොල්ලන්ගේ ඔක්කොම දේවල් වලට අපි එකඟ නොවෙන්න පුළුවන්. ඒගොල්ලන්ත් එක්ක අපිට න්‍යායික ප්‍රශ්න ඔක්කොම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ සමත් වුණා ඒ ගේන්නේ ඒ වගේ ආදර්ශයන් තියෙනවා. ඒක නිසා ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද ඒ ක්‍රමයේම ආයතන ක්‍රමවිරෝධී අරගලයේ සඳහා පාවිච්චි කරන්නේ. ඒ හැම අත්හදා බැලීමක් තියෙනවා. ඒක නිසා සහෝදරෝනි අපිට සමාජයට කියන්න තියෙන මූලික කාරණා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හිතන්නේ නැති අය හිතන්න පටන් ගන්නවා. දැනටමත් හිතන අය ක්‍රියාකාරී වෙන්න. ක්‍රියාකාරී වෙන කට්ටිය සංවිධානාත්මක වෙන්නේ. දැනටමත් සංවිධානාත්මකව අරගල කරන කට්ටිය තමන්ගේ අරගල ගැන ਵਿਚාරශීලී වෙන්නේ. ක්‍රමයට එරෙහිව කරන සටන් ක්‍රමයේ ගොදුරු බවට පත්වෙන එක නවත්ත ගන්න. අර අපි හැමදාම කියනවා වගේ මේ ලංකාවේ කම්කරුවන්ගේ හෝ වාමාංශික ව්‍යාපාරයේ හෝ සටන් ඉතිහාසයේ ඩ්‍රැකියුලා චිත්‍රපටියක් බවට පත් වෙන්න ඉඩ නොදී. ඩ්‍රැකියුලා චිත්‍රපටිවල එහෙමනේ වෙන්නේ. අර බටහිර චිත්‍රපටි තියෙන හොලිවුඩ් වල ඩ්‍රැකියුලා චිත්‍රපටි. ඒ වගේ වෙන්නේ එක චිත්‍රපටියක ඉන්නවා ඩ්‍රැකියුලා සහ ඩ්‍රැකියුලාගෙන් ඩ්‍රැකියුලාව මරීම සඳහා එන වීරයා. චිත්‍රපටිය අන්තිමට වීරයා ඩ්‍රැකියුලා මරනවා. මරන්න මොහොතකට කලින් ඩ්‍රැකියුලා වීරයාගේ බෙල්ලට දත් දෙක ගහනවා. දත් දෙක ගහපු ගමන් දැන් ඩ්‍රැකියුලාගේ දත වැදිච්ච කෙනා ඩ්‍රැකියුලා වෙනවා. ඊට පස්සේ පළවෙනි චිත්‍රපටිය ඉවර වෙන්නේ මේ වීරයා ඩ්‍රැකියුලා වෙලා. ඊට පස්සේ ඩ්‍රැකියුලා 2 එනවා. ඒකේ ඩ්‍රැකියුලාට ඉන්නේ අර වීරයා. එයා ඩ්‍රැකියුලා. එයාගෙන් බේරෙන්න එයාව මරන්න තව වීරයෙක් එනවා. ඒ ඩ්‍රැකියුලා චිත්‍රපටිය කවදාත් ඉවර වෙන්නේ නැහැ. ඇදෙදී යනවා. වෙන්නේ ඒ වීරයාට ආයේ දත වදිනවා ඩ්‍රැකියුලාගේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩ්‍රැකියුලාගේ දත වද්ද ගන්න නැතුව ඩ්‍රැකියුලා මරන්න ඕනේ දැන්. දැන් මේ ගොඩක් අයට උනේ දත වද්දගත්ත බෙල්ලට. ඒ නිසා ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසයේ ඩ්‍රැකියුලා චිත්‍රපටි මාලාවක් කරගන්න අපිට බෑ. අපි හැමදාම කියන සම සමාජ පක්ෂය ආවා වීරයා ඩ්‍රැකියුලාගේ දත වැදුන සම සමාජ පක්ෂයට. එයා ඩ්‍රැකියුලා වුණා. එයා ඩ්‍රැකියුලා වුණාට පස්සේ JVP එක ආවා. JVP එකට ඩ්‍රැකියුලාගේ දත වැදුනා. ඊට පස්සේ දැන් එයා ඩ්‍රැකියුලා වුණා. දැන් මාර වැඩේ මේ දැන් දිගටම මෙහෙම මාලා නාටකයක් වගේ ඩ්‍රැකියුලා චිත්‍රපටි මාලාවක් යන්න බෑ ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය. මේ කොයි හරි තැනකින් ඉවර කරලා දත වද්ද ගන්න නැතුව ඩ්‍රැකියුලා ඉවරයක් කළා දාන්න. ඒක නිසා ඒක මේ පක්ෂක වැඩක් නෙමෙයි. ඒක මුළු සමාජයක වැඩක්. ඒක පන්තියක වැඩක්. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේකේ පක්ෂයකට කරන්න තියෙන දේවල් හරි අඩුයි. දැන් කවුරු හරි බලන් ඉන්නවා නම් පක්ෂවලින් ඇවිල්ලා ගැලුම්කාරෝ ඇවිල්ලා මේ අනුහස් සහිත නායකයෝ ඇවිල්ලා එක එක ඒවා කරයි කියලා ඒවා මොකක්වත් වෙන්නේ නැහැ. අපිට සමාජයට කියන්න තියෙන්නේ සමාජයේ ගැලුම්කාරය සමාජයමයි. ඒ නිසා ඕගොල්ලෝ නැගිටින්න. ඕගොල්ලෝ නැගිටින්න, ඕගොල්ලෝ හිතන්න, ඕගොල්ලෝ ක්‍රියාකාරී වෙන්න, ඕගොල්ලෝ සංවිධානාත්මක වෙන්න, ඕගොල්ලෝ සටන් කරන්න, ඕගොල්ලන්ගේ සටන් ගැන ඕගොල්ලෝ ਵਿਚාරශීලී වෙන්න. සමාජයක් විදිහට එකතු වෙලා මේ අර්බුදෙන් ගැලවෙමු. නැත්තම් අර කිව්වා වගේ අපි ඔක්කොමලා එකට හිත හදාගෙන යමු අර ම්ලේච්ඡත්වයට. කන්න දෙන්න බැරි නිසා ළමයි මරණ, සාමූහික ලිංගික සම්බන්ධතා පවත්වන, මුළු දවසම කන්න හොය හොය ඉන්න, මේ ආධ්‍යාත්මික සංස්කෘතියක් නැති, කණ එක ගැන විතරක් හිතන, ඒක ජීවිතය කියන එක කණ එකයි බොන එකයි නිදාගන්න එකයි ළමයි හදන එකයි කරන ඒ ජාතියේ ම්ලේච්ඡ යුගයකට නැවත යමු. නැත්තම් මේ මනුෂ්‍ය මේ ශිෂ්ටාචාරය විසින් වර්ධනය කරපු කලාවේ, ක්‍රීඩාවේ, දර්ශනයේ, විද්‍යාවේ සියලු මේ මහඟු පල අත්පත් කරගත්ත ආධ්‍යාත්මික පොහොසත්භාවයක් සහිත මිනිහෙක් සහිත නව ජීවන විලාශයක් සහිත මිනිහෙක් සහිත ඇත්ත මනුෂ්‍ය ලක්ෂණ සහිත මිනිහෙක් සහිත කූඹිරැලක යන කූඹියෙක් වගේ මිනිහෙක් වෙනුවට ඇත්ත මනුෂ්‍ය ලක්ෂණ සහිත මිනිහෙක් සහිත අර නිර්වචනවල තියෙන ලක්ෂණ සහිත මිනිහෙක් සහිත සමාජයක් හදමු. ඒක හදන්න ප්‍රාර්ථනා වලින් බෑ. ඒක හදන්න සිහින වලින් බෑ. ඒ නිසා දැන් අපිව ආදේශපාලනීකරණය කරන ව්‍යාපෘතියක් යනවා. අපි ඒක පරද්දමු. දේශපාලනේ වැඩක් නැහැ කියලා ව්‍යාපෘතියක් යනවානේ. ඒක පරද්දමු. ඒක පරද්දලා නැහැ. දේශපාලනේ ඕනේ. ඒක සමාජයෙන් මතයක් ලෙස ගේමු ඉස්සරහ. එක එක්කෙනාගේ රූකඩ බවට පත් වෙන්නේ නැතුව සවිඥානිකව වැඩ කරමු. සාමූහික ජීවන භාවිතාවක් වෙනුවෙන් සාමූහිකත්වය වෙනුවෙන් ෆයිට් කරමු. සාමිකත්ව වෙනුවෙන් අරගල කරා. එසා මේ අපි හැමෝම අත්විඳින පීඩාවක් තියෙනවා. ඒ පීඩාව එක පැත්තකින් අපේ දෛනික මූලික අවශ්‍යතා පවා සපුර ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඒක විසින් අත්විඳින පීඩාවක් තියෙනවා. අර ගී ඉරිදා පත්‍රයේ විහිළු කතාවක් තිබුණා. ඒකේ මේ තාත්තයි පුතයි දෙන්න යනවා මේ මස් කඩේට මස් ගන්න. මස් කඩේට මස් ගන්න ගිහිල්ලා මේ තාත්තා මස්කඩේ මුදලාලිට කියනවා මේ මුදලාලි මේ මස්කටු කිලෝවක් දාලා දෙන්න මේ බල්ලට දෙන්න කියලා. පුතා අහනවා තාත්තේ අපි බල්ලෙකුත් අරන් දෙන්නේ ගෙදර කියලා. එන කටු කන තත්ත්වෙට මිනිස්සු දැන් වැටලානේ ඉන්නේ. පරිභෝජනේ තෙන්න වැටලා ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා එක පැත්තක. ඒ කියන්නේ අපේ මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ හදාන පරිභෝජනවාදී උන්මාදී විසින් ඇතිකරපු ප්‍රශ්නයක් වෙනම තියෙනවා. ඒ සියලු ප්‍රශ්න විසින් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ තැලිලා මිරිකිලා ඉන්න සමාජය විකෘති ලෙස හැසිරෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා සහෝදරු කලින් කිව්වා වගේ අපරාධ වගේ දේවල් සමාජ ජීවිතේ ප්‍රශ්න විවේකයේ අහිමි වීම මිනිසු තිරිසනු බවට පත් වෙමිය. ඉතින් ඒක නිසා අර වේදමය කියන දේශපාලන ක්‍රියාදරයට 1800 මුල ගණන් වල මාක්ස් යවන ලියුමක මාක්ස් කියනවා ඔබ ගොනෙකු වීමට අපේක්ෂා කරන්නේ නම් මානව වර්ගයාගේ සියලු දුක් වේදනාවන්ට පිටුපා ඔබේ ආත්මාර්ථය ගැන සිතන්න. එහෙත් ඔබ මිනිසෙකු වීමට අපේක්ෂා කරන්නේ නම් දේශපාලනය කරන්න. ඒ නිසා මේ සමාජයට අපිටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. හිතන්න, ක්‍රියාකාරී වෙන්න, සංවිධානාත්මක වෙන්න, දේශපාලනය කරන්න. ධනේශ්වර රූකඩ උගුල් දේශපාලනය නෙමෙයි, තමන්ගේ පන්තිය දේශපාලනය කරන්න. මෙච්චරකල් අපේ පන්තිය අනුන් සඳහා වන පන්තියක්. මෙච්චරකල් අපේ පන්තිය කරේ වෙන පන්තියකට ප්‍රාග්ධනය එකතු කරලා දුන්නේ. මෙච්චරකල් අපේ පන්තිය කරේ වෙන පන්තියක් වෙනුවෙන් ආරක්ෂක උපකරණ හදන එක. මෙච්චරකල් අපේ පන්තිය කරේ වෙන පන්තියක දේපල ආරක්ෂා කරන එක. මෙච්චරකල් අපේ පන්තිය කරේ තමන්ගේ මුළු ජීවිතයේම වෙනත් පන්තියක පැවැත්ම වෙනුවෙන් කැප කරන්නේ. ඒ නිසා මෙච්චරකල් තිබුණේ අනුන් සඳහා වන පන්තිය. අනුන් සඳහා වන පන්තියක ඉඳලා තමන් සඳහා වන පන්තියක් බවට පත් වෙමු. ඒක වෙනුවෙන් වෙන පන්ති දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය කරමු. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන වැඩේ. ඒ නිසා අවසාන වශයෙන් උත් හිතමු, ක්‍රියාත්මක වෙමු, සංවිධානාත්මක වෙමු, විචාරශීලී වෙමු, දේශපාලනය කරමු කියන ආරාධනය ඔබ සියලු දෙනාටමත්, ලංකාවේ සමස්ත සමාජයටමත්, අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස කරනවා. ඉතින් මේ සාකච්ඡාව මේ දීර්ඝ වේලාවක් අහගෙන හිටීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.